දැයි ගෞරවනීය ස්වාමීන් වහන්ස ශ්‍රද්ධාවන්ත වින්වත්නි අපි සෙනසුරාදා ධර්ම සාකච්ඡාවත් එක්කයි එකතු වෙලා තියෙන්නේ. අද පූජනීය ලොකු සාමණේර වහන්සේ සේනාසනයෙන් බැහැරව සිටින නිසා සමහර විට එකතු වෙන්නත් පුළුවන් අතරමඟදී. අපි කෙසේ නමුත් ධර්ම සාකච්ඡාව පුරුදු පරිදි කරගෙන යන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් සෙනසුරාදා ධර්ම සාකච්ඡාවේදී අපි මුලින්ම යෝගාශ්‍රම සංස්ථාවේ දිනචරියාව එහෙම නැත්නම් යෝගාශ්‍රම කතිකාවත මතක් කරගන්න එක. ඉතින් අද අපේ සර්ණ ස්වාමීන් වහන්සේ ඉදිරිපත් වෙලා තියෙනවා දිනතරියාව හෝ කතිකාවත මතක් කරලා දෙන්න. එහෙමනම් මම ආරාධනා කරනවා කතිකාවත එහෙමනම් සභාවට ඉදිරිපත් කරන්න කියලා.
අවසරයි ස්වාමීන් වහන්ස. නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. යෝගාශ්‍රමීය කතිකාවත පළවෙනි කොටස. ස්වාක්ඛාතං බ්‍රහ්මචර්යං සන්දික්ඨික මකාලිකං යත් අමෝඝා පබ්බජ්ජා උත්තමත්තස්ස පත්තියා යාය සද්ධා පබ්බජිතෝ අගාරස්මා හගාරියං තමේව සද්ධං බ්‍රූහේහි මා කාමස්ස වසංගමි. ශාන්ති රසේන් රසවත් සම්බුද්ධ සසුන්වන් කුලදරුවන් විසින් උත්තරීතර වූ ශාසන පරමාර්ථය හඳුනාගෙන ඒ උතුම් බලය අධ්‍යාත්මෙහි සංජාත පෝෂණය සඳහා සමාරාධනය මෙහි පරමාධ්‍යාශය විය යුතුයි. සද්ධෝ මහානාම ආරාධකෝ හෝති නෝ අසද්ධෝ යනාදීන් වදාළ පරිදි යථෝක්ත ගුණ විශේෂය ලබා ගැනීමට සද්ධා සති විරිය සමාධි ප්‍රඥා යන ගුණ පෝෂණය කළ යුතු. ලාභ කීර්ති ප්‍රශංසා කාමතාදී අශාසනික අදහසින් තොරව ශාසන පරමාර්ථයන් හදාළ ශ්‍රද්ධාදී ගුණ සම්පන්න වූ නොපසුබට වීර්ය ඇති ජීවිත පරිත්‍යාගයෙන් අභිමුඛ වූ භික්ෂු පිරිසකගෙන්ද ශාසන පරමාර්ථයන් වෙත සිත දුන් සම්බුද්ධ දේශිත ප්‍රතිපත්ති මාර්ගය ක්‍රියාත්මක කොට දැක්වීමෙහි ප්‍රාර්ථනාව ඇති. පරිත්‍යාගශීලී ගුණනුව නැති ආධාරකාරක මණ්ඩලයකින්ද එයට සුදුසු පරිසරයකින්ද මෙම යෝගාශ්‍රම සංස්ථාව සම්පූර්ණ විය යුතු. සික්ඛා සහජීවෙන් සමාන වූ සමසම්භෝග පිරිසක් වූ මෙහි නිත්‍යාචාර්ය ශිෂ්‍ය සමූහයා ප්‍රතිපත්තිය පිළිබඳ විවිධ මතභේදයෙන් තොර වූ සම්මෝදමාන පිරිසක් විය යුතු. මෙම උදාර ව්‍යාපාරයට හේතු සම්පන්න භව්‍ය පුද්ගලයන් ම ඇතුළත් කොට ගත යුතු හේයින් මෙහි කෙරෙන හැම පරීක්ෂණයක්ම සියුම් ලෙසිනුත් සම්පූර්ණ ලෙසිනුත් පැවැත්විය යුත්තේය. චීවර ධාරණාදී කුඩා මහත් පැවතුම් හා පරිෂ්කාරයන්ගේ වෙනස්කම් නිසා නොයෙක් වාද විවාද පහළ වීමට ඉඩ ඇතිවන හේයින්ද එයින් උත්තමාර්ථය වැළහි යාමට හේතු පැනෙන හේයින්ද සමාන ගති සිරිත් විරිත් ඇති පිරිසක් විය යුතු. ගිහි පැවිදි කාව විසින්වුවද තමාගේ මහත්කම් උසස්කම් දක්වා අලංකාරයේම සඳහා භික්ෂූන් යොදා කරන පින්කම් වලට මෙහි භික්ෂු පිරිස සම්බන්ධ නොවිය යුතු. මෙහි පැවැත්වෙන අධ්‍යාපන ක්‍රමයට බාධක කිසිම පින්කමකට හෝ උත්සවාදියකට මෙහි පිරිස සම්බන්ධ නොවිය යුතු. ආරාණ්‍යක භික්ෂූ ප්‍රතිපත්තියට සරිලන හැම අධ්‍යාපනයක්ම දිය යුතු වන හේයින් යෝගාභ්‍යාසාශ්‍රමයන්හිද යෝගාශ්‍රමයන් හා සමාන පැවතුම් දියුණු කළ යුතු. නියම කල්යාණාධ්‍යාශයෙන් උත්තමාර්ථය ලබා ගැනීම වන හේයින් පිරිසිදු පැවතුම් දියුණු කරමින් කොහොන්කම් වංචක බව චාටු කතාදිය සම්පූර්ණයෙන් දුරලිය යුතු. ඒවමේව කෝ රාජකුමාර පංචිමානි ප්‍රධානි අංගානි ඉද රාජකුමාර භික්ඛු සද්දෝ හෝති සද්ධාස්ස තථාගතස්ස බෝධින් සමාවෙන්න සද්ධාති තථාගතස්ස බෝධින් ඉති පිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති අප්පාබාධෝ හෝති අප්පාතංකෝ සමවේපාකිනියා ගහනියා සමන්නාගතෝ හෝති නාති සීතාය නාච්චුන්හාය මජ්ජිමාය පධානක්කමාය අසුටෝ හෝති අමායාවී යථා භූතං අත්තානං ආවිකත්තා සත්තරිවා විඤ්ඤූසු සබ්‍රහ්මචාරීසු ආරද්ධ විරියෝ හෝති අකුසලානන්දම්මානං පහානාය කුසලානන්දම්මානං උප්පාදාය තාමවා දල්හ පරක්කමෝ අනික්කිත්ත දූරෝ කුසලේසු ධම්මේසු පඤ්ඤමා හෝති උදයත්ථ ගාමිනියා පඤ්ඤාය සමන්නාගතෝ අරියාය නිබ්බේධිකාය සම්මා දුක්ඛක්ඛය ගාමිනියා ඉමානිකෝ රාජකුමාර පංචපදානි අංගානි යන මජ්ඣිම නිකායේ බෝධිරාජ සූත්‍රයේ වදාළ භාවනානුයෝගී භික්ෂුවකට අවශ්‍ය කරුණු පරීක්ෂා කොට බලා එයින් සම්පූර්ණ වීමට උත්සාහ වැඩිය යුතු. පබ්බාජෙන්තෝපි සෝදෙත්වා පබ්බාජේත ඊ වදාළහෙයින් පැවිද්ද ලබාගන්නට පැමිණියන් වුවහොත් ඔහු ගැන මනා දැනීමක් ඇතිකර ගැනීමට ප්‍රවේශිකා පරීක්ෂණයක් පවත්වා එයින් සමර්ථ වූවකු දසසිල් ඈසීලේක පිහිටුවා පණ්ඩු පලාසයකු වශයෙන් සුදුසු තැනක නවත්වා හෙරණ බණ දහම් හා වත් පිළිවෙත් ආදිය පුහුණු කරවා පරීක්ෂණයෙන් සමර්ථ වූවහුම පැවිදි කළ යුතු. මහාන කිරීමට නුසුදුසු ප්‍රෞඪ්ජා දෝහාදියෙන් හෝ පින්ගුණ නැති අනුවන සැදැහ නැති කුසීතකම් ආදී අභාග්‍යයකින් යුක්ත වූවන් පණ්ඩු පලාස පන්තියෙන් ඉවත් කළ යුතුය. ජාති බෙහෙද කුල බෙහෙද ආදී නිසා ගුරු ශිෂ්‍ය දෙපක්ෂයේම කිසිදු වෙනස් හැඟීමක් පහළ නොකරගත යුතුය. යමෙකු ඇසුරෙන් කුසල් පිරිහි අකුසල් වැඩේ නම් එබඳු කවුරෙකු වුවද ආශ්‍රය නොකළ යුතු බව වදාළ හේයින් හැපකරුකමට හෝ පැවිදිකමට ගනු ලබන පුද්ගලයන් ඇසුරෙන් ආරාමික ලජ්ජී පිරිසගේ ලජ්ජී ධර්මයේ වෙනසී යා හැකි හේයින් පරීක්ෂාකොට භාරගත යුතු. පිටතින් මෙහි අභ්‍යාසයට ලැබීමට පැමිණෙන හෙරණ උපසපන් දෙකොටස පිළිබඳවද මැනවින් කරුණු විචාරාම සුදුසු භාරකාරාදී නැතිවිටම ඇතුළත් කරගත යුතුය. පිටතින් එන හෙරණුන් නැවත පැවිදි කරවීමෙන්ද උපසපන් වික්ෂූන් දල්හි කර්ම උපසම්පදාවෙන්ද යෝගාශ්‍රම මූලස්ථානී ප්‍රධාන අනුශාසක මාහිමියන් වහන්සේ විසින්ම ඇතුළත් කරගත යුතුයි. නාහම් භික්කවේ අඤ්ඤං ඒක ධම්මම්පි සමුනුපස්සාමි යං ඒවං මහතෝ අනත්තාය සංවත්තති යත ඉදං භික්කවේ පාපමිත්තතායි වදාළ හේයින් සර්වානාර්ථයට හේතු වූ පාවමිත්‍ර ආශ්‍රය විසකුරු සපුන් මෙන් බැහැරකොට සුද්ධා සුද්දේහි සංවාසං කප්පයව් හෝ පතිස්සතා ඊ වදාළ ධර්මයට අනුව තමාද ලජ්ජී ධර්මයේ පිහිටා එබඳු ලජ්ජීන් සමගම ධර්මාමිෂ සම්භෝගවල යෙදිය යුතු. කලට සුදුසු පරිදි සිකපද මැඩීමට කිසිවෙකුට කිසි ඉඩක් නොලැබෙන පරිදි පංචසතික සංගායනාවේ තබා වදාළ සංඝ ඥාත්‍ය සිහිකොට කුඩා මහත් කිසිදු සිකපදයක් නොකඩවා ප්‍රාතිමෝක්ෂ සංවර සීලය රැකිය යුතු. ඉන්ද්‍රිය සංවරය ආජීව පාරිශුද්ධිය පස්විකුම් සීලයේද හොඳින් අසා බලා දැනගෙන කිකීව අණ්ඩං යනාදී ගාථාවලින් දැක්වෙන පරිදි හොඳින් රැකිය යුතු. වත්තංන පරිපූරෙන්තෝ න සීලම් පරිපූරති යනාදී ධර්මයන් සිහිකොට තේර මජ්ජිම නවක හැම භික්ෂූර්ම කුදු මහත් සීලුවත් පිළිවෙත් හොඳින් දැනවගෙන අනතිමානීව අනලස්ව සම්පූර්ණ කටයුතු. ගෝචර අගෝචර ආචාර අනාචාර පැවතුම් හා කුහනාදී වංක ප්‍රතිපදා පිළිබඳව දැක්වෙන කරුණු හොඳින් දැනවගෙන දළදඬු ගති හා කොහොන්වත් නොපුරා ශාන්ත දාන්තෝ උජුපටිපන්න භාවයෝ පුරුදු කළ යුත්තාහ. ගම්වැදීම් බණකීමාදී අසා කටයුතු දැ හොඳින් දැනගෙන හිතුවක්කාරකම් නොකොට උපාධ්‍යායාදීන්ගේ අවසරය පරිදි ඒ දැහි යෙදී යුතු. නිද්ධාරාමතා භස්සාරාමතා ඝනසංගනිකා රාමතාදී ශාසන පරිහානිකර ධර්මයන්හි නොයෙදී දෙතිස් කතාවන්ගෙන් තොරව අප්පිච්ච කතාදී දසකතා වස්තුවලින් පමණක් ඒ අවස්ථානුකූලව කතා පැවැත්වීමෙහි යෙදිය යුතු. දිනක් පාසා දසධම්ම සුත්ත අනුමාන සුත්තාගත කරුණු හොඳින් උගෙන නිතර මෙනෙහි කළ යුතු. පර්යාප්තියෙන් වෙන්ව ප්‍රතිපත්ති ප්‍රතිවේද ශාසනද්වය වඳවන හේයින් ධර්ම විනය පිළිබඳ මනා දැනීමක් ලැබෙනතුරු පර්යාප්ති ධර්මීය උද්ග්‍රහණය ධාරණයද කළ යුතු. ප්‍රත්‍යදායකයන්ගේ පිරිත් ආරාධනා ධර්මදේශන ආරාධනා ආදිය සුදුසුසේ සලකා අනනුලෝමික ගී සංසර්ගයේ සිදු නොවනසේද කුලදූෂණාදියට හසු නොවනසේද ඔවුන් සමග සම්බන්ධය පැවැත්විය යුතුය. සිතේ පරිවර්තනය ඉතා සෑල්ලු හෙයින් ගිහි නොගිහිස් හැම දෙනෙකු හාම ගේහසිත ප්‍රේමයෙන් නුසුදුසු යාළුකම් සාදා නොගත යුතු. යෝගාශ්‍රමී කතිකාවත පළවෙනි කොටස නිමි.
හොඳයි. එතකොට අපි මතක් කරගත්තේ යෝගාශ්‍රමී කතිකාවතේ පළවෙනි කොටස. ඉතින් අතිපූජ්‍ය මාතර ශ්‍රී ඥානාරාම සාමින් වහන්සේත් ඒ වගේම අතිපූජ්‍ය කඩවැද්දුවේ ශ්‍රී ජිනවංශ සාමින් වහන්සේත් මුල් වෙලා එතකොට මේ යෝගාශ්‍රම සංස්ථාව ආරම්භ කරද්දී ඉතින් මේ විදිහට උන්වහන්සේලා යම්කිසි ව්‍යවස්ථාවක් මූලික කරගෙන තියෙනවා මුළු ආරණ්‍ය සේනාසන පද්ධතියම මෙන්න මේ විදිහට අනුගත වෙන්න කියලා. ඉතින් අපි උත්සාහ කරමු ඉතින් ඒ හැකියතාක් අදටත් ඒ උන්වහන්සේලා බලාපොරොත්තු වෙච්ච අර්ථය ඉෂ්ට වෙන ආකාරයෙන් ඒ ව්‍යවස්ථානුකූලව අපේ කටයුතු කරන්න. එහෙම නැත්නම් අපේ සේනාසන පවත්වන්න ඉතින් අපි උත්සාහන්ත වෙමු. ඊළඟට ඉතින් අපිට තියෙන්නේ අද දවසේ මාතෘකාව සපයා ගන්න. ඒකට මේ දවස්වල අපි දීඝනිකායේ සංගීත සූත්‍රය යොදා ගන්නවා. සංගීත සූත්‍රයේත් මම හිතන්නේ චතුක්ක කොටසේ නැත්නම් කාරණා හතරක් අන්තර්ගත වෙන කොටසේ තමයි අපි මේ වකවානුවේ ගත කරන්නේ. ඉතින් නැවතත් මම ධම්මසරණ සාමින් වහන්සේට ආරාධනා කරනවා එහෙනම් දවසේ මාතෘකාව ඒ සංගීත සූත්‍රය ආශ්‍රයෙන් සපයන්න කියලා.
දීඝනිකාය පාඨික වග්ගය සංගීති සූත්‍රයේ චතුක්ක නිපාතය. අත්තිකෝ ආවුසෝ තේන භගවතා ජානතා පස්සතා අරහතා සම්මා සම්බුද්ධේන චත්තාරෝ ධම්මා සම්මදක්ඛාතා. තත්ථ සබ්බේ හේව සංගායි තබ්බං න විවදි තබ්බං. යත ඉදං බ්‍රහ්මචරියං අද්ධනියං අස්ස චිරට්ඨිතිකං. තදස්ස බහුජන හිතාය බහුජන සුඛාය අත්ථාය හිතාය සුඛාය දේව මනුස්සානං කත මේ චත්තාරෝ. එවත්නි දන්නා වූ දක්නා වූ අරහත් වූ සම්මක් සම්බුද්ධ වූ ඒ භාගතුන් වහන්සේ විසින් මොනවට වදාරන ලද සතර ධර්ම කෙනෙක් ඇත. එහි මේ සස්න බොහෝ කල් පැවතිය හැකි වනු පිණිස චිරස්ථායි වනු පිණිස සීළු දෙනා විසින්ම සමගව ගැයිය යුතු විවාද නොකළ යුතු. එය බොහෝ දිනාට වැඩ පිණිස බොහෝ දිනාට සුව පිණිස දෙව් මිනිස්නට යහපත පිණිස වැඩ පිණිස සුව පිණිස වන්නේය. ඒ කවර සතර ධර්මයෝදයත් චතස්සෝ සමාධි භාවනා අත්තාවුසෝ සමාධි භාවනා යා භාවිතා බහුලී කතා දිඨ ධම්ම සුඛ විහාරාය සංවත්තති. අත්තාවුසෝ සමාධි භාවනා භාවිතාය බහුලී කතා ඥාන දස්සන පටිලාභාය සංවත්තති. අත්තාවුසෝ සමාධි භාවනා භාවිතා බහුලී කතා සති සම්පජඤ්ඤාය සංවත්තති. අත්තාවුසෝ සමාධි භාවනා භාවිතා බහුලී කතා ආසවානං කයාය සංවත්තති. සමාධි භාවනා සතරක එවත්නි යමෙක් භාවිත වූයේ වරහන් තුලේ වඩන ලද්දේ වරහන් වහලා බහුලී කృత වූයේ වරහන් තුලේ බහුල කොට කරන ලද්දේ වරහන් වහලා මේ අත්බව හිම සුව වූසුම පිනිස වන්නේද එසේම වූ සමාධි භාවනාවේ කැත. යමෙක් භාවිත වූයේ බහුලී කృత වූයේ දර්ශන ඥානය ලැබුණු පිනිස පවත්නේද එසේ වූ සමාධි භාවනාවේ කැත. යමෙක් භාවිත වූයේ බහුලී කృత වූයේ සිහිනුවන පිණිස පවත්නේද එසේ වූ සමාධි භාවනාවේ කැත. යමෙක් භාවිත වූයේ බහුලී කృత වූයේ ආශ්‍රවයන්ගේ ෂය පිණිස පවත්නේද එසේ වූ සමාධි භාවනාවේ කැත.
ඔව් ඒකේදී අපිට දැන් ඇත්තටම ඔය සමාධි භාවනා හතර ගැන තවත් සූත්‍රයක එනවා. අංගුත්තර නිකායේ සමාධි භාවනා සූත්‍රය කියන නමින්ම සූත්‍රයක් තියෙනවා. එතෙන්දිත් ඔය කාරණා හතරම භාගතුන් වහන්සේ මතු කරනවා. ඒ කියන්නේ දැන් අපි සමාධියක් වඩනවා. දැන් ඉතින් අපි කවුරුත් භාවනා කරනවා, භාවනා කරන පිරිසක් වශයෙන් ටිකක් හිත දියුණු වෙගෙන එනකොට, නැත්නම් හිතේ ඒකාග්‍රතාවය දියුණු වෙනකොට හිත එහෙම හෙදුවන් නැතුව පොඩ්ඩක් ඉතින් එකලස් වෙන්න පටන් ගන්නවා. අපි ඉතින් මුල දිනම් හරි අමාරුයි, සෑහෙන්න ඉතින් හිත එහෙම හෙදුවනවා. ඉතින් ඒ ගතිය අඩු වෙලා හිත ටිකක් අපි කියන දේ අහන ස්වභාවයකට, අපි කියන තැන ඉන්න ගතියකට එන්න පටන් ගන්නවා. ඉතින් එහෙම එන්න පටන් ගත්තාම එන පළවෙනි මට්ටමක් වශයෙන් හඳුනා ගන්න පුළුවන් ඕනනම් සමත ස්වභාවය, හිත ඒකාග්‍ර වෙන ස්වභාවය, හිත සමතයකටපත් වෙන ස්වභාවය. දැන් වෙන කොහෙවත් යන්නේ නැහැ. හැබැයි දැන් ඒ දුන්න අරමුණේ ලොක් වෙලා වගේ, හිර වෙලා වගේ ඉන්නවා. ඉතින් අපි එතෙන්දී අරමුණ ගැන විමසීමක් නෙමෙයි කතා කරන්නේ. අරමුණ තුල ඒකාග්‍ර වීමක්, අරමුණ තුල රැඳීමක්, අරමුණ තුල හොඳට පතිත වෙලා සිටීමක් තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒක තමයි මුල සමාධියක් වශයෙන් පෙන්වන්නේ. ඒ කියන්නේ මූලික මට්ටමේදී සමත ධ්‍යාන ගැන තමයි උතින්දි කතා කරන්නේ. මම හිතන්නේ ඕකේ විස්තර තව තියෙනවද? ඒක තමයි සමත ධ්‍යාන තමයි ඔය පළවෙනි කොටසේ කතා කරන්නේ. මොකද එතන තමයි ditta dhamma sukha viharanaya තියෙන්නේ. දැන් උදාහරණයක් වශයෙන් කියනවා නම් දැන් බුදුරජාණන් වහන්සේ සල්ලේක සූත්‍රය මජ්ක්‍ධිම නිකායේම එන සල්ලේක සූත්‍රයේදී හරිය ලස්සනට ප්‍රකාශ කරනවා. දැන් කවුරු හරි එහෙම කියනවා නම් මේ ප්‍රථම ධානයේ හිටියා, දෙවන ධානයේ හිටියා, තුන්වන ධානයේ හිටියා, මම ඔන්න හතරවෙනි ධානයේ හිටියා, නැත්නම් මොන මම අරූප ධානවල හිටියා. ඉතින් මේ හරහා මගේ කෙලෙස් කැපීමක් එහෙම සිද්ධ වුණා කියලා එහෙම කියනවා නම් ඒක වැරදි කියලා කියනවා. හැබැයි කවුරු හරි කියනවා නම් මේ හරහා මට පුදුම සුවයක් දැනුණා. කාමයන්ගෙන් හිත ඈත් වෙලා තිබුණා. ඒ නිසා නීවරණ වලින් හිත ඈත් වෙලා තිබුණා. හරීම සුවයක් දැනුණා. මෙලෝ වශයෙන් හරි සතුටක් පම් භුක්ති විඳා, තෘප්තිමත් භාවයක් භුක්ති විඳා කියලා කියනවා නම් ඒකේ සාධාරණ බවක් තියෙනවා. ඒ නිසා බුදුහාඳුරෝ ditta dhamma sukha viharane පිණිස දැන් මෙලෝ වශයෙන් අපි දන්නවා විවිධාකාර ප්‍රශ්න තියෙනවා. විවිධාකාර ප්‍රශ්න තියෙන හැමෝටම තියෙනවා. ඉතින් ඒ නිසා යම් පිරිසක් ඒ ප්‍රශ්න වලින් ඈත් වෙලා පොඩ්ඩක් විවේකයක් ගන්න, චිත්ත විවේකයක් ගන්න සේනාසනයකට වැවෙනවා. නැත්තම් රුක්මුලකට යනවා, ශුන්‍යාගාරයකට යනවා. ගිහිල්ලා ඉතින් ඔය කියන විදිහට අපි අර කලින් මතක් කරා වගේ හිත ටික ටික ඒකාග්‍ර කරගන්න උත්සාහන්ත වෙනවා. ඒ ඒකාග්‍රතාවයේ යම්කිසි මස්තක ප්‍රාප්ත වීමක්, කෙල පැමිණීමක් තමයි ඔය ප්‍රථම ධානය කියලා කියන්නේ. එතෙන්දී සාමාන්‍යයෙන් කියනවා හිත එහෙම එහෙ යන්නේ නැහැ. දැන් අර දුන්න අරමුණ තුල කිඳා බැහැගෙන හොඳට ඒ තුල පිහිටන ගතියක් තියෙනවා. ඒ නිසා ප්‍රථම ධ්‍යානයේම විස්තර කරද්දි හරි ලස්සනට ඉතින් විස්තර කරනවා දහමේ. විවිච්ඡේව කාමේහි විවිච්ඡ අකුසලේහි ධම්මේහි සවිතක්කං සවිචාරං විවේකජං පීති සුඛං පඨමජ්ජහණං උපසම්පජ්ජ විහෙරති ඔය විදිහට විස්තර කරනවා. ඒ කියන්නේ දැන් යා කාමයන් අතහැරලා ගිහිගේ තාවකාලිකව හෝ අතහැරලා ඊළඟට කාමයන් අසුරු කරන්නේ නැතුව ඊට පස්සේ අනිකුත් ඒ කාමච්ඡන්දාදී නීවරණයන් හේවත් ඔක්කොම පැත්තකට දාලා දැන් විවේකජ ප්‍රීති සුඛයක් අසුරු කරනවා. දැන් අනිත් දේවල් ගැන හිතන්නේ නැහැ, ලෝකේ ලටේ දේවල් ගැන හිතන්නේ නැහැ, දේශපාලනය ගැන හිතන්නේ නැහැ, අඹදරුව ගැන හිතන්නේ නැහැ. සම්පූර්ණයෙන්ම හොඳට සකස් වෙලා තමන්ගේ භාවනාවට අවබෝධ මේ අවධානය යොමු කරගෙන ඒ ඉදිරියෙන් තියාගත්ත අරමුණට හිත හොඳට නංවගෙන ඊළාට ඒ තුළ හොඳට සමාධිමත් වෙලා ඉන්නවා. ඉතින් ඒක හරි සුවයක්. ඉතින් ඒ නිසා බුදුහාඳුරේ ඒක බැහැර කරන්නේ නැහැ. ඒක බුදුරජාන් වහන්සේ අගය කළා තියෙනවා. මොකද ඒකත් අවශ්‍යයි නිතින් නේද? මොකද ඉඳලා හිටලා ඒ වගේ අර සමාධි සුවයක තියෙන ප්‍රීතිය, සොම්නස, සැහැල්ලු ගතිය, ලෝකයෙන් අයින් වෙලා පොඩ්ඩක් තමන් තනි වෙච්ච ගතිය, නිර්ආමිස ප්‍රීතියක් හත් විඳින ගතිය එතන ඕනම සමාධියක තියෙනවා. ඒ සමාධියේ තියෙන ඒ ගතිය තමයි මෙතෙන්දි මතු කරලා පෙන්වන්නේ. ඉතින් ඒ බඳු සමාධි භාවනාවක් තියෙනවා. ඒක තමයි පළවෙනි කොටස වශයෙන් පෙන්වන්නේ. ඉතින් ඒ බඳු සමාධි භාවනා එකක් නෙමෙයි, ඉතින් රාශියක් තියෙනවා. ඉතින් ඒකේ ප්‍රථම ධ්‍යානයේ වශයෙන් දැන් ඔය අපි කතා කරේ මේ එක මට්ටමක්. ඊට පස්සේ ඉතින් කෙනෙක් ඕක වඩාගෙන යනවා. වඩාගෙන යනකොට ඕක තව තව සියුම් වෙන්න ගන්නවා, නැත්නම් ඕක තව තව තියුණු වෙන්න ගන්නවා. එතකොට මෙයාට මේක ටිකක් රළු ගතියක් තේරෙනවා. මේකේ තියෙන යම්කිසි ඕලාරික බවක්, රළු ගතියක් තේරෙන්න ගන්නවා. ඊට පස්සේ යාට තේරෙනවා මේක ටිකක් මීට වඩා රළුයි. ඊට වඩා සියුම් තැනකට යන්න පුළුවන් නම් හොඳයි. ඒ සියුම් භාවය පිණිස එයා මේකේ තියෙන දැනට තියෙන රළු ඕලාරික තත්වය තේරුම් අරගෙන මේකේ තියෙන මේ එක්තරා අන්දමකින් කියනවා නම් යම්කිසි ගොරෝසු ගතිය තේරුම් අරගෙන ඊට වඩා සියුම් ගතියකට යෑම පිණිස උත්සාහන්ත වෙනවා. ඉතින් එතෙන්දි කතා කරන්නේ විතක්ක විචාරාණං උපසම කියලා මේ විතක්ක විචාර දෙක අතහැරලා දානවා. විතක්ක විචාර අතහැරලා දාලා ප්‍රීතිසුඛ ඒකාග්‍රතාව සහිත තුන දියුණි ධ්‍යානට යනවා කියලා කියනවා. ඉතින් එතකොට අර බැලුවාම කලින් තිබුණට වඩා සූක්ෂම තත්වයක්, ප්‍රණීත තත්වයක් තමයි ඊළඟට කතා කරන්නේ. ඉතින් දැන් මේ කතා කරන මට්ටම්වලදී අර එයා මෙලෝ වශයෙන් අත්දකින්න සුවය, සැනසීම, නැත්තම් අපි හිතමු සැහැල්ලුව එන්න වර්ධනය වීමක්, ඒ තුළ හොඳට හිත පැලපදියම් වීමක්, දැන් හිතේ තියෙන අර චංචල ගති අඩු වීමක්, තව හොඳට හිත සමාධිමත් වීමක් තමයි කතා කරන්නේ. දැන් ඒ ධ්‍යාන මට්ටම් වලින් ධ්‍යාන මට්ටම් වලට යන්න යන්න හිතේ ඒකාග්‍රතාවය තව තව වර්ධනය වෙනවා. හිත තව තව නිකන් පරිණත වීමක්, හොඳට මුල් බැස ගැනීමක්, අරමුණක් තුළ නොසෙල් වී තවතීමක්. ඉතින් මේ හැම දෙයක් කරාම එයා යම්කිසි ශාන්තියක් භුක්ති විඳිනවා, යම්කිසි සුවයක් භුක්ති විඳිනවා. ඉතින් එතකොට ඒ මට්ටම ඉතින් බුදුහාඳුරෝ කියනවා මේක අවශ්‍යයි, මේකත් හොඳයි. හැබැයි මේක ditta dhamma sukayak විතරයි තියෙන්නේ. මෙලෝ වශයෙන් ලබන්න පුළුවන් යම්කිසි සුවයක්, සැහැල්ලුවක්, ගතියක් මේකේ තියෙනවා. ඉතින් ඒ නිසා ඇතම් කෙනෙක් නී ඕකටත් ලොල් වෙනවා. ඉතින් ඕක මොකද හරිම ආස්වාදයක් තියෙනවා. ඒ නිසා කට්ටිය කැමති හිත සමාධිමත් කරගෙන ටිකක් වෙලා ඉන්න කැමති. ඉතින් ඒකේ වැරද්දක් නැහැ. ඉතින් අරකත් පොඩ්ඩක් මතක තියාගන්න ඕනේ. අපි මේ සමාධිය තුල හිර වෙලා සිටිය පමණින් කෙලස් කැපෙන්නේ නැහැ. ඒ නිසා ඉතින් මේ පැත්තර තමයි බුදුහාඳුර ලස්සන්ට මේකෙදී ඊළඟ කොටස් දක්වා අරගෙන යන්නේ. දැන් උත්තර මුල කොටසදී අපි බුදුහාඳුරතුල මතක් කරනවා මෙන්න මෙහෙම සමාධි භාවනාවක් තියෙනවා. මේකේ තියෙන්නේ ditta dhamma සුඛයක්. මෙලෝ වශයෙන් ලබන්න පුළුවන් යම්සි සුවයක්, සැහැල්ලුවක්, හරිම ප්‍රණීත බවක්. ලෝකේ තියෙන විවිධාකාර දහසකුත් එකක් ප්‍රශ්න වලින් ඈත් වෙලා බොහෝම නිර්ආමිස ප්‍රීතියක් ලබන්න පුළුවන් තත්වයක් මේ සමාධි භාවනා ඇතැම් සමාධි භාවනාවක තියෙනවා කියලා ඔන්න පළවෙනි සමාධි භාවනාවක් ගැන කියලා දෙනවා. හොඳයි පොඩ්ඩක් කියමු.
එවත්නි කවර සමාධි භාවනාවක් භාවිත වූයේ බහුලීකృత වූයේ මේ අත් බෞහි සුව උසුම පිනිස පවතීද යත්, එවත්නි මෙහි මහාන තෙමේ කාමයන්ගෙන් වෙන්වම අකුසල් දහමුන්ගෙන් වෙන්වම ඒ ප්‍රථම ධානයේ, ද්විතීය ධානයේ, තෘතීය ධානයේ, චතුර්ථ ධානයේ වශයෙන් පැමිණ විසේ. එවැත්නි මේ සමාධි භාවනාව භාවිත වූයේ බහුලීකృత වූයේ මේ අත් බෞහි සුව උසුම පිණිස පවති. කතමා චාවුසෝ සමාධි භාවනා භාවිතා බහුලීකතා ඥාන දස්සන පටිලාභාය සංවත්තති. ඉදා උසෝ භික්ඛූ ආලෝක සංඥං මනසිකරෝති, දිවා සංඥං අදිඨාති, යථා දිවා තථා රත්තිං, යථා රත්තිං තථා දිවා ඉති විවට්ටේන, තමයි ඉති විවටේන චේතසා අපරියෝනද්දේන සප්පහාසං චිත්තං භාවේති. අයං ආවුසෝ සමාධි භාවනා භාවිතා බහුලී කතා ඥාන දස්සන පටිලාභාය සංවත්තති. එමෙත්නි කවර සමාධි භාවනාවක් භාවිත වූයේ බහුලීකృత වූයේ දර්ශන ඥානය වරහනතුරේ දිවස් නුවණ වරහන් වහලා ලැබුණු පිනිස පවත්නේද යත්. එමෙත්නි මෙහි මහන තෙමේ තමා දවල් දුටු ආලෝකය යම්සේ නම් එසේම එය රාත්‍රියෙහිද, රාත්‍රියෙහි දුටු ආලෝකය යම්සේ නම් එසේම එය දවල් දැයි වරහනතුල හිරු පහන් ආදීගේ ආලෝකය අරමුණු කොට වරහන් වහලා ආලෝක සංඥාව මෙනෙහි කෙරෙයි. දහවැලයි සංඥාව සිත පිහිටුවයි. මෙසේ නොවැසුණු වරණතුලි විවෘත වූ හාත්පස නොබැඳුණු සිතින් ආලෝක සහිත ධ්‍යාන සිත වඩයි. එවැත්නි මේ සමාධි භාවනාව භාවිත වූයේ බහුලීකృత වූයේ දර්ශන ඥානය ලැබුණු පිණිස පවති.
හොඳයි. ඉතින් තවත් ගැඹුරකට ඉතින් ඊට පස්සේ එක්කගෙන ගිහිල්ලා තියෙනවා. ඒ කියන්නේ දැන් ඇතම් කෙනෙකුට පුළුවන් හොඳට සමාධිය දියුණු කරගෙන සමත නැත් තනිකර මේ සමතයක් ගැන කතා කරන්නේ, සමත භාවනාවක් ගැන කතා කරන්නේ. ඉතින් ඒකෙදි එනවා විශේෂයෙන් ඔය කසින භාවනා ආරමේ. ඒ කසින භාවනාවලදී එහෙම ආලෝක කසිනේ කියලා එහෙම තියෙනවා. ඉතින් ආලෝක කසිනේදී සාමාන්‍යයෙන් කියන්නේ අපි හිතමු කුටියක එහෙම භාවනා කරනවා නම් දැන් ආලෝක රැල්ලක් මෙහෙම පතිත වෙනවා කවුලුවකින්. ඒ කියන්නේ ආලෝක ස්වභාවය අරමුණු කරන්න පුළුවන්. එතකොට යා නැවත නැවත ආලෝක අපි හිතමු කදම්බේ, ඒ ආලෝක කදම්බේ නැවත නැවත අරමුණු කරනවා. එතකොට මේ ආලෝකය පිළිබඳ සංඥාවක් යම්කිසි විවෘත භාවයක් ආලෝකය පිළිබඳව නිකන් ප්‍රදීපයක් දැල්වුවා වගේ හොඳට එළියක් පැතුරුනා වගේ යන්නේ ගතිය හොඳට එයාගේ හිතේ තහවුරු වෙනවා. ඉතින් ඒක නැවත 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 හිත නංවනවා. විතක්කයක් කියලා කියනවා ඒ ආලෝක සංඥාවට නැවත නැවත හිත නංවනවා. ඉතින් ඒක දැන් ඇතම් කෙනෙකුට ඕක තව පැත්තකින් එන්න පුළුවන්. අපි හිතමු කසිනෝ වලට යන්න කලින් ආනාපාන සතියේදී ඇතම් කෙනෙක් මන් දන්නේ නැහැ මෙතන ඇත්තකලත් ඇති ඇතම් කෙනෙක් හොඳට හිත ඒකාග්‍ර කරගෙන යනකොට නිමිත්තක් පහළ වෙනවා. අපි කියනවා සමාධි නිමිත්ත කියලා කියනවා, ආනාපාන සති නිමිත්ත කියලා කියනවා. තේවැදී තමන්ට තේරෙනවා නිකන් ටෝච් එකක් ගැහුවා වගේ, නැත්නම් නිකන් ආලෝකයක් පහළ වුණා වගේ, ඉර පෑවුවා වගේ. හැබැයි තමන් S2 පියාගෙන ඉන්නේ. හැබැයි පේනවා නිකන් ටෝච් එකක් ගහගෙන ඉන්නවා වගේ. නැත්නම් බල්බයක් පත් වෙලා තියෙනවා වගේ. නැත්නම් හඳ පෑවුවා වගේ. එහෙම නැත්නම් ඉර පෑවුවා වගේ. මේ එක එක නාට්‍ය එක එක මට්ටම් වලින් තියෙන්න පුළුවන්. ඉතින් ඕකේ ඇතම් කෙනෙක් මේ හැමෝටම වෙනව නෙමෙයි. ඇතම් කෙනෙක් ඉන්නවා ඕක සමාහල්ලාවට සක්මනේදිත් තියෙනවා. එහෙම නැත්නම් රැත් තියෙනවා. එහෙම පිරිස ඉන්නවා ඉතින්. ඒක හැමෝටම වෙන්නේ නැහැ. ඇතම් පිරිස ඉන්නවා කත් කියලාත් තියෙනවා. ඒ කියන්නේ ඒක සමාහල්ලාවට දාන්නේ වළඳවලද ඉන්නවා. එතකොටත් ඔන්න එංග මේකක් එනවා. නැත්නම් වෙන මොනක් බාකරි වැඩක් කර කර ඉන්නවා. එතකොටත් ඒ නිමිත්ත තියෙනවා. ඉතින් එහෙම ඇතම් චරිත තියෙනවා. ඒ දේවල් ප්‍රගුණ කළා ඒ සමාධි නිමිත්ත නැත්නම් ඒ ආලෝක සංඥාව ඒගොල්ලන්ට රඳව ගන්න පුළුවන්. ඒගොල්ලන් උත්පත්තියේ මේ යම්කිසි හැකියාවකුත් වර්ධනය වෙලා තියෙනවා. ඒ නිමිත්ත පහළ වුණා. පහළ වුණාට පස්සේ දැන් එච්චර දඟලන්න ඕනේ නැහැ. ඒක තියෙනවා. ඉතින් හුඟක් වෙලාවට වෙන්නේ ඒක නෙමෙයි. සාමාන්‍යයෙන් විතර්ක බහුල චරිතයට ඒක අමාරුයි. ඒ කියන්නේ නිමිත්ත පහළ කරගන්නත් අමාරුයි. පහළ වෙච්ච නිමිත්ත රඳව ගන්නත් අමාරුයි. ඒක ඉක්මනට අවසන් වෙලත් යනවා. රාත්‍රියේදී ගන්නත් අමාරුයි. නමුත් එහෙම නෙමෙයි. ඇතම් කෙනෙක් ඉන්නවා හොඳට ඒක තියෙනවා. ඒක කල් රඳා පවතිනවා. උදෙත් පුළුවන්, දවල්ෙත් පුළුවන්, රාත්‍රියෙත් පුළුවන්. අන්න ඒ වගේ හැකියාවන් තියෙන ඇතැම් පිරිස් ඉන්නවා. ඉතින් ඒක ක්‍රමයක්. එතකොට අන්න ආලෝක සංඥාව ඔය කියන වගේ දිවා කාලයේ වගේම රාත්‍රී කාලෙත් පවත්වන්න පුළුවන් කමක් ඒ යෝගාවචරයට ඇති වෙනවා. තවත් කෙනෙක් අර කිව්වා වගේ කසින භාවනා හරහා ආලෝක කසිනේ එහෙම වඩලා එයාටත් ඒක පුරුදු කරන්න පුළුවන්. දැන් ඉර දිහා බලනවා නෙමෙයි, ඉරෙන් එන ආලෝක කදම්බයක් දිහා බලලා හොඳට එයා ඒක හිතේ ප්‍රගුණ කරනවා. ප්‍රගුණ කළා ආලෝක කසිනේ වඩනවා. ඉතින් ආලෝක කසිනයක් වඩනවා කියන්නේ ඉතින් ඇත්තටම ඒක ටිකක් කල්ගත වෙන වැඩක්. ඉතින් හාත්පස කසිනේ පතුරවලා එතකොට ඉතින් සම්පූර්ණ මුළු එයාගේ මුළු හිතම නිකන් ආලෝකවත් වෙච්ච ගතියක්. දැන් ඒකයි ඔතන කියන්නේ අර විවට කියන වචනයක් එන්නේ.
ඉති විවටේන චේතසා අපරියෝ නද්දේන සප්පහාසං චිත්තං භාවේති.
චිත්තං භාවේති. ඒ කියන්නේ දැන් අපි සාමාන්‍යයෙන් සාමාන්‍ය පොඩි සමාධි වල තියෙන්නේ දැන් ඔය මේ මූලික මට්ටම් වල තියෙන්නේ මොකක් හරි එක අරමුණක් අරන් ඒ අරමුණ තුල එකඟ කිරීමක්. ඒ අරමුණ තුලට බැස ගැනීමක්. ඒ අරමුණ තුල යම්කිසි පටු වෙච්ච හිතකින් බැස ගැනීමක්. නමුත් කසින මට්ටම් වලදී ඒක හාත්පස පතුරවන මට්ටමකදී හිතේ විවෘත භාවයක්. ඒක තනක හිරවීමක් නෙමෙයි, හාත්පස හිත විවෘත වෙලා, හාත්පස හිත පැතිරිලා. එතකොට කියනවා විවට චිතක්. විවට වෙච්ච සිතක්, විවෘත වෙච්ච සිතක්, හාත්පස පැතිරිච්ච හිතක්, එකතන හිර නොවෙච්ච හිතක්. ඉතින් ඔය සමාධිවල තියෙන එක එක ගැඹුරු මට්ටම් කියන්න පුළුවන්. ඉතින් ඒ බඳු ගැඹුරු මට්ටමකින් කෙනෙක් ඒක දිනු කරන්න උත්සාහන්ත වෙනවා. ඉතින් එතකොට යාගේ හිතේ හැමතිස්සෙම තියෙන ප්‍රබෝධවත් ගතියක්, හැමතිස්සෙම තියෙන හරිම උද්දීපනයේ වෙච්ච ගතියක්, නිකන් චාර්ජ් කියන්නේ චාර්ජ් වෙච්ච ගතියක්, මොකද මුළු නිකන් අපි හිතමු මේකේ මොලේ ගත්තොත් හැම සෛලයක් පාසා මේක දැනෙන ගතියක් තමයි තියෙන්නේ. හැම එකක්ම නිකන් හොඳට උද්දීපනය වෙලා හාත්පස පැතිරිලා දැන් එයාට ඒක යොමු කරන්න පුළුවන් කියලා බුදුහාඳුරෝ කියන ඕනේ නම් දිබ්බ චක්කු දක්වා. ඉතින් ඒක තමයි ඔතන කියන්නේ මේ ඥාන දස්සනාය මේ දක්වා ඥාන දස්සන කියලා මෙතන අදහස් වෙන්නේ මේ චක්කු මොකද්ද මේකට කියන්නේ මේ දිවස් කියන අදහස. එතකොට අර ඒ තියෙන යාගේ තියෙන ඒ උදේ කාලෙත් ආලෝක සබහායක් තියෙනවා, දවල් කාලෙත් තියෙනවා, රාත්‍රී කාලෙත් තියෙනවා, හාත්පසහිතේ විවෘත භාවයේ තියෙනවා, ආලෝකමත් භාවයේ තියෙනවා. ඕනනම් එයාට මේ தත්ත්වය දිගට දියුණු කළා දිවස් ලබන මට්ටමකට දියුණු කරන්න පුළුවන් කියලා බුදුහාඳුරෝ කියනවා. එතකොට ඒ දිවස් ලබන්න පුළුවන් මට්ටමේ තන් ඒ දිව්‍ය චක්කු දිබ්බ චක්කු කියන தත්ත්වයට අරගෙන යන මට්ටමේ සමාධි භාවනාවක් තියෙනවා. ඔන්න හඳුලා දෙනවා දෙවනි ආකාරයේ සමාධි භාවනාවක්. ඒක අරිට වඩා ප්‍රබලයි කියන්න පුළුවන්. ඉතින් මේ කතා කරන්නේ තනිකර සමත භාවනාවක් පැත්තෙන්. එතකොට මුලදී හඳහන් කළා අර විදිහට හොඳට මේ ditta dhamma සුඛයක් ලැබෙන, වර්තමාන වශයෙන් හොඳ නිරාමස ප්‍රීතියක් ලැබෙන, කායික මානසික සුවයක් ලැබෙන සමාධි භාවනා පැත්තක් තියෙනවා. ඊටසේ ඒක තව වර්ධනය වෙච්ච මට්ටමකදී හාත්පස හිත පැතිරෙලා ආලෝකමත් වෙලා හිත විවෘත වෙලා කිසිදැනක හිර වෙච්ච ලොක් වෙච්ච ගතියක් නැහැ. හොඳට කියන්නේ කිසිම සීමා මරියාදාවල් නැතුව හාත්පස පැතිරිච්ච ගතියක තියෙන ඔන්න ඒක ඉන්හාට ගෙනහිල්ලා දිබ්බ චක්කු දක්වා දියුණු කරන්න පුළුවන්, දිවස දක්වා දියුණු කරන්න පුළුවන් සමාධි භාවනාවක් තියෙනවා කියලා කියනවා. ඊට පස්සේ ඔන්න තුන්වෙනි සමාධි භාවනාවක් ගැන කියනවා. අපි ඒක ගැන පොඩ්ඩක් මේ අහමු මොකද්ද කියන්නේ කියලා.
කතමා චාවුසු සමාධි භාවනා භාවිතා බහුලී කතා සති සම්පජඤ්ඤාය සංවත්තති. ඉදාවුසෝ බික්ඛුනෝ විදිතා වේදනා උප්පජ්ජಂತಿ විදිතා උපට්ඨහಂತಿ විදිතා අබ්බත්තුං ගච්ඡanti විදිතා සංඥා උපජ්ජanti විදිතා උපට්ඨහanti විදිතා අබ්බත්තුං ගච්ඡanti විදිතා විතක්කා උපජ්ජanti විදිතා උපට්ඨහanti විදිතා අබ්බත්තං ගච්ඡanti අයං ආවුසෝ සමාධි භාවනා භාවිතා බහුලී කතා සති සම්පජඤ්ඤාය සංවත්තති. එමෙත්නි කවර සමාධි භාවනාවෙක් භාවිත වූයේ බහුලී කృత වූයේ ස්මෘති සම්ප්‍රජාණය පිණිස පවත්නේද යත් මහණෙනි මෙහි මහණහු විසින් වේදනාවෝ දක්නා ලද්දාහු උපදිත් දන්නා ලද්දාහු එළඹ සිටිත් දන්නා ලද්දාහු නැසීමට යෙත් සංඥාවෝ දන්නා ලද්දාහු උපදිත් දන්නා ලද්දාහු එළඹ සිටිත් දන්නා ලද්දාහු නැසීමට යෙත් විතර්කයෝ දන්නා ලද්දාහු උපදිත් දන්නා ලද්දාහු එළඹ සිටිත් දන්නා ලද්දාහු නැසීමට යෙත්. එමෙත්නි මේ සමාධි භාවනාව භාවිත වූයේ බහුලී කృత වූයේ ස්මෘති සම්ප්‍රජානනය පිණිස පවතී.
හරි. ඉතින් මේක නම් ඉතින් අපේ කට්ටියට මෙතන ඉන්න කට්ටියට තියා පුරුදුයි. මොකද විපස්සනා මුල් කරගෙන තමයි දැන් ඔන්න හැරෙන්නේ. සම්පූර්ණයෙන්ම අනිච්චානුපස්සනාවක් ගැන කියලා දනවා. ඒ කියන්නේ දැන් හිතන්න කෙනෙක් සක්මනකට යනවා, සක්මනේ ගිහිල්ලා අපි තුමු යාට ඔන්න බම්බ දකුණ කියලා ඔන්න පටන් ගන්නවා. බොහොම සරලව යා පටන් ගන්නවා. එහෙම දිගට කරගෙන යනකොට ඉතින් හිත දැන් ටිකක් එකඟ වෙනවා, සතිය ටිකක් දියුණු වෙනවා. එතකොට ඔන්න වමේ දකුණේ හිත පිහිටන්න පටන් ගන්නවා. ඊට පස්සෙ තින් අපි කියනවා ඔන්න සතිය දැන් ටිකක් හොඳයි, ඒකාග්‍රතාවය හොඳයි. ඒ හින්දා ඉතින් මෙනෙහි කරන්නෙත් නැතුව දැන් ටිකක් උත්සාහන්ත වෙන්න මේ අරමුණේම තියාගෙන යන්න. දැන් එයා ඒක උත්සාහන්ත වෙනවා. එහෙම උත්සාහන්ත වෙනකොට දැන් එයාට ඔන්න මේ කොහෙද කියලා විශේෂ අරමුණක් නැහැ. දැන් හැබැයි හොඳට මේ සක්මනේ අවධානය යොමු වෙලා තියෙනවා. පාදයේ දැනෙන දේ නැත්තම් ස්පර්ශයේ අවධානය හොඳට තියෙනවා. එතකොට යාට තේරෙනවා ඔන්න දැන් තද ගතියක් තියෙනවා, රළු ගතියක් තියෙනවා, උණුසුමක් තියෙනවා, නැත්තම් උණුසුමක් දැනෙනවා, සිසිලසක් දැනෙනවා, ගොරෝසු ගතියක් දැනෙනවා. ඉතින් පාදයේ චලන දැනෙනවා. ඉතින් මේ වගේ විවිධාකාර මේ ධාතු ලක්ෂණ යාට මතුවෙන්න පටන් ගන්නවා. යාට තේරෙන්න පටන් ගන්නවා. දැන් ඒකත් මතු කරගෙන යනවා. ඉතින් අපි තව උනන්දු කරනවා. ඔන්න දැන් මේකදී තව ලං වෙලා බලන්න. නැත්තම් මේක විස්තර බලන්න, විභාග කරලා බලන්න, වෙන්වෙන් වශයෙන් බලන්න කිලිත් තවුනන්දු කරනවා. දැන් ඔය ඔක්කොම හරහා ලස්සන පාරක් බුදුහාඳුරුව මතක් කරන්නේ අර ඉස්සෙල්ලා අරමුණට හිත නංවනවා, අරමුණේ තුල හිත පවත්වන්න උත්සාහන්ත වෙනවා. ඊට පස්සේ අරමුණ ගැන විමසනවා, අරමුණේ මේ ස්වභාවය විමසලා බලනවා. ඉතින් ඔය හරහා එක්තරා අන්දමකින් මේ අරමුණේ ලක්ෂණ තේරෙන්න පටන් ගන්නවා. ඉතින් අපේ කට්ටිය නිදාගෙනනකොට අපේ බලන්න පූසිත නිදි, අය නංගිත් නිදි, හාමුදුරුවොත් නිදි, බලලත් නිදි. ඉතින් ඔය විදිහට මේ කොහොම හරි ඉතින් නිදා ගන්න නැතුව කොහොමද දැන් මේ අරමුණේ හිත පවත්තන්නේ? දැන් අර නීවරණ හැම යටපත් වෙලා එනකොට දැන් ටිකක් මේ තීන මිද්දේට අහු වෙන්න පුළුවන්. දැන් මේ කට්ටියගේ තීන මිද්දේට අහු වෙගෙන එනවා. දැන් තීන විදයටත් අහුවෙන්නේ නැතුව පංච නීවරණ යටපත් කරගෙන අපි තුමු කෙනෙක් ඒ ඒ අරමුණේ විස්තර බලන්න ගන්නවා. දැන් සමතේට වඩා සම්පූර්ණයෙන් වෙනස් දැන් අපි හැරෙනවා විපස්සනාවට. දැන් අරමුණ විමසනවා. සමතේදී අරමුණ විමසීමක් කරන්නේ අරමුණ තුල නිකන් පැවතීමක් විතරයි කරන්නේ. දැන් මේ මට්ටමේදී අරමුණ විමසලා බලනවා. අරමුණ කොහොමද හැසිරෙන්නේ? කොයි වෙලාවද පටන් ගන්නෙ? කොයි වෙලාවද මේක අවසන් වෙන්නේ? මෙතන එක අරමුණක්ද තියෙන්නේ නැත්නම් අරමුණු කීපයක් තියෙනවද? ඔය ආදී වශයෙන් අරමුණ විමසන ගතියක් මේ විපස්සනාවේ තියෙනවා. ඉතින් ඔහොම කරගෙන යන්න යන්න දැන් එයාට තේරෙනවා දැන් අපිටම ධාතු විවිධාකාර ධාතුන් ලක්ෂණ පහළ වෙනවා. හැබැයි මේගොල්ලෝ ඔක්කොම එකම කතාවක් කියන්නේ. ඔක්කොටම තියෙනවා නිකන් ඇතිලා නැතිලා යන ස්වභාවයක් තියෙනවා. උදව්‍ය කියලා අපි කියනවා මේකේ තියෙන ඇතිවීම නැතිවීම ස්වභාවයක් මේ ඔයකෙත් තියෙනවා. තද ගතියක් ගත්තා තද ගතිය පටන් ගන්නවා අවසන්ලා යනවා. රළු ගතියක් ඔන්න පටන් ගන්නවා අවසන්ලා යනවා. උණුසුම් ගතියක් පටන් ගන්නවා අවසන්ලා යනවා. සිසිල් ගතියක් පටන් ගන්නවා අවසන්ලා යනවා. ඉතින් දැන් ඕක දිගට කරන්න දැන් ඉතින් ඔය ඔක්කොම ඉතින් ඕනනම් ආනාපාන සතියට දාලා විස්තර කරනවා නම් ඒකෙත් කියන්න පුළුවන්. අපි තුමන් ඉස්සෙල්ලා කෙනෙක් ආස්වාසයක් ප්‍රස්වාසයක් කියලා ඉතින් වැඩේ කරගෙන යනවා. නැත්තම් ඉන් අවුට් කියලා වැඩේ කරගෙන යනවා. ඉතින් ඔහොම දිගට කරගෙන යන්න යන්න එයාට තේරෙන්න ගන්නවා මේ ඇතැම් ආස්වාස දිගයි, ඇතැම් ප්‍රස්වාස කෙටි, ඇතැම් ප්‍රස්වාස දිගයි, ඇතැම් ප්‍රස්වාස කෙටි, නැත්තම් ආස්වාසයේ සිසිල්, ප්‍රස්වාසයේ උණුසුම්, ආස්වාසයේ කනස්පුඩුකින් අතුල් වෙනවා, ප්‍රස්වාසයේ තව නාස්පුඩුකින් පිට වෙනවා. ඔන්න අර මේක ගැන යම් කිසි විස්තර විභාග දැනගන්න එයා උත්සාහන්ත වෙනවා. දැන් නිකන් ඔහේ හුස්ම රැල්ලේ තියන් ඉන්නව නෙමෙයි, කම්මැලි කමෙන් නිකන් ඒකත් එක්ක ඇලිලා ඉන්නව නෙමෙයි. ඒ වෙනුවට මේක විමසලා බලනවා. මේක හොඳට අපි කියන්නේ ඉන්වෙස්ටිගේට් කරනවා කියලා. මේක දිහා හොඳට යා විමසිල්ලෙන් බලනවා. මෙයා ගැන හොයන්න උත්සාහන්ත වෙනවා. මෙයාගේ හැඩතල මොනවද කියලා, එයාගේ ලක්ෂණ මොනවද කියලා, ගති ලක්ෂණ මොනවද කියලා හොයන්න උත්සාහන්ත වෙනවා. ඒ උත්සාහය හරහා යාට හම්බ වෙනවා මේ ආස්වාසය වෙන දිගයි, මේක නම් කෙටි, මේක නම් උණුසු, මේක නම් සිසිල්, මේක මේ නාස්පුඩෙන් යනවා, මේක මේ නාස්පුඩෙන් පිට වෙනවා, නැත්නම් මේක මෙතන වදිනවා, මේක අතන වදිනවා කියලා අර ඒ අමුතු අමුතු විස්තර ටිකක්, පුංචි පුංචි විස්තර ටිකක් යාට තේරෙන්න පටන් ගන්නවා. ඉතින් ඕක තව තව දියුණු වෙන්න දියුණු වෙන්න දැන් මෙයාට ආස්වාසයක් ප්‍රස්වාසයක් කියලා හිතා ගන්න අමාරුයි. දැන් තියෙනවා හැබැයි මොකද්දෝ දැනීමක් තියෙනවා. ඊටත් කලින් ඕනනම් කියන්න පුළුවන් දැන් මේකේ තව උනන්දු කරනවා, මේකේ මුල මැද අග බලන්නත් උනන්දු කරනවා. තන අර සම්පූර්ණ චක්‍රයම අහු වෙන්න ගන්නවා. ඉතින් මේ කතා කරන්නේ සෑහෙන සම්පජඤ්ඤය දිනු වෙච්ච මට්ටම. හොඳට හිතට පුළුවන් මේ හුස්ම රැල්ල වගේ තියෙන සාමාන්‍ය සරල අරමුණකත් ඉතාම සියුම් ගති ලක්ෂණ හොයලා බලන්න පුළුවන් කමක් දැන් ඔන්න යෝගාවචරයට ඇතුළත්. දැන් හුස්ම රැල්ල කියන්නේ කොහොමත් සියුම් අරමුණ. ඒ බඳු සියුම් අරමුණකත් තියෙන මේ තරම් සුවිශේෂී ලක්ෂණ, මේ තරම් සියුම් ලක්ෂණ දැනගන්න පුළුවන් මනසක් කියන්නේ ඒ මනසේ සෑහෙන්න සතිය දිනුලා තිනවා, සෑහෙන්න සම්පජඤ්ඤය දිනුලා තිනවා. සම්පජඤ්ඤය කියලා කියන්නේ එතෙන්දී කියන්නේ අරමුණේ තියෙන සියුම් ගති ලක්ෂණ දැන හඳුනා ගැනීමේ හැකියාව. ක්ලියර් කම්ප්‍රිහෙන්ෂන් කියලා කියනවා. දෙයක් දිහා හොඳට දැනගන්න, දැකගන්න, ඒකේ හාත්පසින් දැනගන්න පුළුවන් කමක්. ඒක තමයි දැන් දිනු කරගෙන යන්නේ. ඉතින් ඒක දිනු වෙන්න තමයි ඊට පස්සේ මෙයාට මේක දැන් මෙයාගේ අර තිබිච්ච මේක ආස්වාසයක්ද මේක ප්‍රස්වාසයක්ද කියන ඒවා මැකිලා ගිහිල්ලා දැන් මොකද්දෝ දැනීමක් තියෙනවා. අන්නේ දැනීම අට ගන්නවා නැතිලා යනවා, අට ගන්නවා නැතිලා යනවා. ඉතින් ඕකම අපි සක්මනට දැන් ආයෙ ගත්තොත් විවිධාකාර දැනීම් තියෙනවා. අපි ඉස්සෙල්ලා නම් ඒවා වෙන් වෙන් වශයෙන් දැනගත්ත ධාතු ලක්ෂණ කියලා. හැබැයි දැන් එහෙම වෙන් කරගන්න බෑ. දැන් මොකද්දෝ දැනීම් රාශියක් තියෙනවා. හැබැයි ඒ දැනීම් හැම එකකම නිරන්තරයෙන්ම හට ගන්නා ස්වභාවයක්, නැති වෙලා යන ස්වභාවයක් තියෙනවා. ඉතින් එතකොට දැන් එයා සක්මනේ යෙදෙනකොට දැන් බුදුහාඳුනන් ලස්සන්ට කියනවා විදිතා වේදනා උපජ්ජಂತಿ, විදිතා උපට්ඨහಂತಿ, විදිතා අබ්බත්තං ගච්ඡಂತಿ. හරිද මං කිව්වා? එහෙමද තියෙන්නේ. එයාට දැන් එයා දැනුවත්වමයි දැන් දෙයක් හටගන්නේ, දැනුවත්වමයි ඒක සුළු කාලයක් හෝ පවතින්නේ, දැනුවත්වමයි නැතිලා යන්නේ. එතකොට එයාට හොරෙන් වෙන්න බෑ. එච්චරට දැන් එයාගේ හිත හොඳට සමාධිමත් වෙලා තියෙනවා, හොඳට ඒකාග්‍රලා තියෙනවා, හොඳට සතිය දෙන්නට යොමු වෙලා තියෙනවා, සම්පජඤ්ඤේ හොඳට වර්ධනය වෙලා තියෙනවා. ඉතින් හටගත්තනම් වේදනාවක්, ඒ වේදනාව එයාට හොරෙන් නැතිලා යන්නේ. එයා පෙනි තමයි ඒක හටගන්නේ, පෙනි තමයි ඒක සුළු කාලයක් හෝ පවතින්නේ, පෙනි තමයි නැතිලා යන්නේ. ඉතින් ඔතන කතා කරන්නේ හරිම ලස්සන මේ උද්‍යව්‍ය ඥානයක් ගැන කතා කරන්නේ. උද්‍යව්‍ය වචනයක් තියෙනව නේද ඔතන? ඈ ඊළඟකේද තියෙන්නේ? මේක තියෙන සති සම්පජඤ්ඤේ. දැන් එතෙන්ට දැන් ඊළඟ කොටසට ඉතින් මේක හරහා අපි දිගට එනවා. මොකද දැන් මේ ලස්සන මේ විපස්සනාවක් කතා කරන්නේ. දැන් එතකොට දැන් මේ සති සම්පජඤ්ඤයේ දියුණු වෙන නිසා තමයි මේ තරම් පිරිසුදුව මේ හැම ලක්ෂණයකම තියෙන මේ අනිත්‍ය ස්වභාවය යාට වැටහෙන්නේ. නැත්තම් එච්චර යාට පැහැදිලිව වැටහෙන්නේ නැහැ. දැන් හිතන්න අපේ හිත හරි මලානික වෙලා උදාසීන වෙලා හිත කාමච්ඡන්දෙන් මත් වෙලා එහෙම තියෙන ලාවට මේ වගේ දෙයක් තේරෙන්නේ නැහැ. හොඳට නීවරණ යටපත් වෙලා නීවරණ පැත්තකට ගිහිල්ලා හිත හොඳට අවදිමත් වෙලා හිතේ කර්මන්නේ බව හොඳට වැඩි වෙලා නම්මශීලී ගතිය හොඳට වැඩි වෙලා ඒ අරමුණ අධ්‍යා සියුම්ම දැක ගන්න පුළුවන්කම හරහා තමයි ඕක දැනගන්න පුළුවන් වෙන්නේ. දැන් උදාහරණයක් ලස්සන්ට කියනවා අය සයඩෝ පඬිතු සාමින් වහන්සේ. ඒ කියන්නේ උන්වහන්සේ කියනවා රාත්‍රී කාලයේ ඇවිදිනකොට මේ බලන්න කියලා උදාහරණයක් වශයෙන් කියනවා මොකද්ද කළු පාට කෝටුවක් තියනවලු. දැන් රෑට අපි ඇවිදිනකොට එහෙම තියනවනේ. ඉතින් සමහරවිට කෝටුවක් කැඩලා තියෙනවා. ඉතින් එතකොට හැබැයි ඈතට පේන්නේ නිකන් කළු පාට කෝටුවක් වගේ. හැබැයි දැන් එයා තව පොඩ්ඩක් ඉස්සරහට යනවා. ඉස්සරහට යනකොට නිකන් තේරෙනවනේ මේක නිකන් නලියනවා වගේ. මේ කෝටුව නිකන් නලියනවා වගේ. කළු පාටයි නිකන් නලියනවා වගේ පේනවා. දැන් තවත් ටිකක් ලං වෙලා බලනවා. තවත් ටිකක් ලං වෙලා බලනකොට අපි දුන්න ටෝච් එකකුත් තියුණා කියලා දැන් ටෝච් එකත් ගහලා බලනවා. එතකොට පේනවලු දැන් මේ කෝටුවක් නෙමෙයි මෙතන තින්නවා කඩි රෑනක්. නැත්නම් කළු පාට කූඹි ඉන්නේ. ඒ වගේට ලොකු කූඹි ඉන්නේ. ඒ කූඹි එකෙක් පස්සේ එකෙක් පස්සේ එකෙක් මේ විදිහට යනවලු. එක්කෙනා පස්සේ එක්කෙනා යනවා. හැබැයි ඈතට අපිට පේන්නේ කෝටුවක් වගේ. කළු පාට කෝටුවක් වගේ. හැබැයි ලං වෙලා බැලුවාම මේ එක අංශුවක්වත් එක කඩියෙක්වත් උන්ගේ ඇඟේවත් අදින්නේ නැහැ. ඉතින් ඔන්න ඔයගේ තත්ත්වයක් තමයි අපි ගාව තියෙන්නේ. අපි මේ හිතාගෙන ඉන්නවා මෙතන කෙනෙක් ඉන්නවා මෙතන පුජ්‍යලයක් ඉන්නවා මෙතන මේ සිවුරක් තියෙනවා මෙතන මයික් එකක් තියෙනවා මෙතන රෙකෝඩරයක් තියෙනවා මේ ඔක්කොම ඝන සංඥාවෙන් අපි ගන්නෙ. ඒ ඝන සංඥාව සම්පූර්ණයෙන්ම බිඳිලා යනවා ඔය විදිහට ලස්සන්ට අර ඒකේ ධාතු ස්වභාවය මතුවේගෙන එනකොට. ඒකේ ක්‍රමානුකූලව මේ එක එකක් පාසා වෙන්වෙන් වශයෙන් තියෙන්නේ මේ එක එකක මේ මොකක්ද ඒකට කියනවා පරිච්ඡින්න අවකාශ ධාතුවක් පවා තියෙනවාය. මේ එකක්වත් එකකට ඈඳිලා නැහැ ගෑවිලා නැහැ. එච්චරට අර දැන් ඈතට හැබැයි පේන්නේ කඩි රෑ නැහැ ඈතට පේන නිකන් කෝටු කැලක් වගේ. ඉතින් අපිට තනිකර ඝන සංඥාවකට වැඩි සංඥාවකට සංඥා විපල්ලාසයකට යනවා අපි ඒක ගැන දන්නේ නැති හින්දා. හැබැයි හොඳට ලං වෙලා බලන්න මේ විස්තර ටික පේන්න ගන්නවා. ඉතින් ඒක තමයි භවනායදි වෙන්නේ. හොඳට අර මුලින් වම දකුණ කියලා යද්දි ඕවා තේරෙන්නේ නැහැ. මේ ආස්වාස ප්‍රස්වාස කියලා යද්දි ඕවා තේරෙන්නේ නැහැ. පස්සේ පස්සේ හැබැයි හොඳට ලං වෙලා බලද්දි හිත ඒකාග්‍ර වෙද්දි හිතේ සති සම්පජඤ්ඤය දියුණු වෙද්දි තමයි ඔය තරම් සියුම්ව මේක දිහා විස්තර විභාග සහිතව දැක ගන්න පුළුවන් වෙන්නේ. එතෙන්ද යන්න තේරෙනවා මෙතන ආස්වාසයක් කියලා එකක් නැහැ මෙතන ප්‍රසවාසයක් කියලා එකක් නැහැ මෙතෙන්ද තියෙන ඔන්න නිකන් දැනීම් රාශියක් තියෙනවා. මෙතන තියෙන උණුසුම් වීම් රාශියක් මෙතන සිසිල් වීම් රාශියක් තියෙනවා නැත්තම් මෙතන ඇතිල්ලීම් රාශියක් තියෙනවා කියලා අන්න ධාතු පැත්තට අපේ හිත හැරෙනවා. නැත්තම් අපි හිතමු සක්මනේදී නම් මෙතන තද වීම් රාශියක් ලිහිල් වීම් රාශියක් රළු ගති රාශියක් උණුසුම් ගති රාශියක් සිසිල් ගති රාශියක් කියලා ඔන්න ධාතු පැත්තට හැරෙනවා. ඉතින් ඕකත් තව ඉස්සරහට ගියාට පස්සේ තමයි ඒවැය අර පාට මැකිලා ගිහිල්ලා ඒවැය තිබිච්ච අර වෙන්වෙන්ව දැක ගන්නා ගති ඒවායින් වෙලා මේක නිකන් ඔක්කොම නිකන් අර රොත්තක් බවට පත් වෙලා නිකන් අර ෆ්ලක්ස් එකක් කියලා අපි කියන්නේ ලොකු සාංශයෙන් කියන්නේ මොකද ගොජයක් කියලා. නිකන් අර ගොජයක් බවට පත් වෙලා නිකන් ෆ්ලක්ස් එකක් බවට පත් වෙලා දැන් හැබැයි මොකද්දෝ දැඟලිල්ලක් තියෙනවා. හැබැයි වෙන්වෙන් වශයෙන් දැක ගන්නත් පුළුවන්. හැබැයි මේ නමක් දෙන්න බෑ. නම් කරලා කියන්න බෑ. ඒ වෙනුවට නිකන් රොත්තක් බවට පත් වෙලා නිකන් ගෲප් එකක් තියෙන්නේ. කට්ටියක් සමූහයක් තියෙන්නේ. ඒ සමූහයේ තියෙන හැම එකක් ගානේ මේ හැදිර ඇති වෙන්න තියෙන ස්වභාවයක් තියෙනවා. ඉතින් එතකොට බුදුහාඳුරු මතක් කරනවා මේකේ මෙයා දැනගෙනම තමයි මේ පහළ වෙන දෙයක් පහළ වුණොත් පහළ වෙන්නේ. දැනගෙනම තමයි පැවතුනොත් පවතින්නේ. දැනගෙනමයි ඒක දුරවිලා යන්නේ. ඉතින් ඒකම මේ වේදනාව වලට විතරක් නෙවෙයි සංඥා වලටත් පෙන්වනවා. දැන් ඔන්න යා හැරෙනවා හිත දිහා බලන්න. අපි කියමු චිත්තානුපස්සනා මට්ටමට වගේ හැරෙනවා. එතකොට යා දැන් හිත දිහාත් බලනවා. හිතට දැන් සිතුවිල්ලක් එනවා තේරෙනවා. ඉස්සල වගේ අහු වෙන්නේ නැහැ. දැන් සාමාන්‍යයෙන් වෙන්නේ හිතට මොකක් හරි සිතුවිල්ලක් ආවහම ඒකට අහු වෙනවා. ඒ ඔස්සේ යනවා. ඒ ඔස්සේ කතන්දර ගොතන්න පටන් ගන්නවා. හැබැයි ටික ටික මේ හිතේ සම්පජඤ්ඤය දියුණු වෙන්න යාට මේවා මේ සිතුවිලි වශයෙන් දැක ගන්න පුළුවන් කමක් එනවා. නිකන් ඔහේ ඇවිල්ලා කෙලින්ම තමන්ව වහයලා ගන්නෙ නැහැ. සම්පූර්ණයෙන්ම තමන් ඒකට අහු වෙන්නේ නැහැ. තමන් ඒකට ඒකේ ගොදුරක් බවට පත් වෙන්නේ නැහැ. ඒ වෙනුවට මේ සිතුවිලි රසක් එනවා කියලා අන්න දැන් වෙනම දෘෂ්ටි කෝණකින් බලන්න පුළුවන් කමක් ඇති වෙනවා. ඒ ඉස්සලා නම් වෙන්නේ මොකක් හරි කෙනෙක් දැක්කා රාගයක් පහළ වුණා අන්න මෙයා ලස්සනයි මෙයා හොඳයි මං එයා බඳින්න ඕනේ කියලා ඔන්න নানা ප්‍රකාර කතන්දර ගොඩයි. දැන් එහෙම එකක් නැහැ. මේ වෙනුවට රූපයක් දැක්කා ඒ හරහා ඔන්න රාගයක් පහළ වෙලා. ඒ හරහා ඔන්න හිතේ විතර්කයක් පහළ වෙලා. ඒ හරහා හිතේ ඔන්න සංඥාවක් පහළ වෙලා. කියලා අර ධර්මමය පැත්තකින් බලන්න පුළුවන් ගතිය. මේක දිහා වෙනත් දෘෂ්ටි කෝණකින් බලන්න පුළුවන් ගතිය. නැත්තම් අනුන්ගේ දෙයක් දිහා බලනා වගේ බලන්න පුළුවන් ගතිය. මේකට අහු වෙන්නේ නැතිව බලන්න පුළුවන් ගතියක් දැන් මේ යෝගාචරය හිතේ දියුණු වෙනවා. අපි කියනවා නිකන් ඔබ්ජෙක්ටිව්ලි බලනවා කියලා. මේක දිහා අපි දැන් ඉස්සෙල්ලා වගේ අහු වෙලා ඒකට රිංගගෙන බැහැගෙන මුලා වෙලා බලන්නේ නැහැ. ඒ අරමුණෙන් අයින් වෙලා බලනවා. අරමුණෙන් මෑත් වෙලා බලන්න පුළුවන් අරමුණ දිහා. එතකොට තියෙන තනිකර ප්‍රඥාවක් මත පිහිටපු ගතියක් තියෙන්නේ. ප්‍රඥාව මත පිහිටලා අරමුණ වශයෙන් දැකගත්තා. සති සම්පජඤ්ඤයෙන් යුක්තයි. ඒ නිසා එයාට මේක දැන් ඒ අරමුණේ හට ගැනීම, අරමුණේ සුළු ආලයක් හෝ පැවතීම, අරමුණේ බිඳී යාම, ෂේ වී යාම, වැය වී යාමත් දැක ගන්න පුළුවන්. ඉතින් හොඳ ප්‍රඥාවක් දැන් වැඩෙන්නේ. එතකොට මේක වේදනාවන්ටත් සමානයි, සංඥාවන්ටත් සමානයි, සංස්කාරයන්ටත් සමානයි. ඕනම හිතේ පහළ වෙන දෙයක්, කයේ පහළ වෙන වේදනාවක් මේ தත්ත්වය තමයි දැන් තියෙන්නේ. කයේ මොකක්වත් වේදනාවක් පහළ වෙන්න බෑ, එයාට හොරා. එයාගේ ඇහැ වහලා වේදනාව පහළ වෙන්න බෑ. හිතෙත් වේදනාවක් පහළ වෙන්න බෑ, එයාට හොරෙන්. හිතෙත් සංඥාවක් පහළ වෙන්න බෑ, එයාට හොරෙන්. හිතේ අනිත් එක තමයි මොකද විතර්ක. හිතේ විතර්කයක් සිතුවිල්ලක් පහළ වෙන්නත් බෑ, එයාට හොරෙන්. මොකද හොඳ අවධානයෙන් ඉන්නේ. හිත ගැන හොඳ අවධානයක් තියෙනවා, හිතේ හොඳට ඉඩකඩ සහිතයි. ඒ නිසා සිතුවිල්ලක් පහළ වෙනකොටම එයාට තේරෙනවා. එච්චරට හොඳ අවධානයක් තියෙනවා, හිත පිරිසුදුයි, හිතේ පැහැදිලි බව තියෙනවා. ඒ නිසා හිතේ මොකක් හෝ කාමසිතුවිල්ලක් පහළෙද්දී ඔන්න කාමසිතුවිල්ලක් පහළ වුණා කියලා තේරෙනවා. හිතේ මොකක් හෝ ද්වේෂසිතුවිල්ලක් පහළ වෙනකොට ඔන්න ද්වේෂසිතුවිල්ලක් පහළ වෙනවා කියලා තේරෙනවා. ඉතින් එතකොට ඒකයි බුදුහාමුදුරු කියන්නේ, මෙන්න මෙබඳු භාවනාව අධිකට කරගෙන යනකොට තව තව මේක වඩන්න මේ අරමුණු හරහාම අර හිතේ සම්පජඤ්ඤය දිනු වෙනවා තව තව. ඒ කියන්නේ දැන් සම්පජඤ්ඤය දිනු වෙන්න මේවා පැහැදිලිව පේනවා. මේ අභ්‍යාසය තව තව කරන්න සම්පජඤ්ඤය දිනු වෙනවා. මේක හරි ලස්සනට එකිනෙකට උදව් උපකාර කරනවා. දැන් හිතන්න අපි මෙහෙම කියමු, පිහියක් මුවක් තියෙනවා. පිහක් මුවක් තියෙනකොට දැන් අපි මෙහෙම මුවක් තියන්න කියන්නේ ගලේ ඇතිල්ලෙනවා. හැබැයි ගලේ ඇතිල්ලෙන වාරයක් පාසා පිහක් මුවක් තියෙනවා. මුවහත් වෙනවා. ඒ වගේ තමයි අපි මෙතන මේ කරන අභ්‍යාසය හරහා අපිට ඒවා වෙන්වෙන් වශයෙන් දැක ගන්නත් පුළුවන් වෙනවා. වෙන්වෙන් වශයෙන් දැක ගැනීමේ හැකියාවත් අපි ගාව පොඩ පොඩ දියුණු වෙනවා. එතකොට සති සම්පජඤ්ඤය දියුණු වෙනවා. සති සම්පජඤ්ඤය දියුණු වෙන්න නම් එපමණක් අපි යම්පමණක අභ්‍යාසයක යෙදෙන්න ඕනේ. මේ නිරීක්ෂණය අත්‍යවශ්‍යයි. එතකොට ඒක කායික වශයෙන් වෙන්න පුළුවන්, කායික වශයෙන් දැනෙන රූප සංඥාරගෙන නැත්නම් රූප කර්මස්ථානයක් හරහා වෙන්න පුළුවන්, නැත්නම් වේදනා නුපස්සනාව හරහා වේදනා කර්මස්ථානයක් වෙන්න පුළුවන්, නැත්නම් හිතේ සිතුවිලි බලන සංඥා දිහා දැනුවත් වෙන චිත්තානුපස්සනාව ධම්මානුපස්සනාවක් වෙන්න පුළුවන්. එතකොට අන්න එතකොට බුදුහාඳුර කියනවා මේකෙන් දැන් දැනගෙනමයි විතර්කයකුත් පහළ වෙනවා නම් පහළ වෙන්නේ. දැනගෙනමයි ඒක පැවතිනවා නම් පවතින්නේ. දැනගෙනමයි ඒක නැති වෙලා යන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට මේ සති සම්පජඤ්ඤය හොඳට උත්කෘෂ්ටව වඩලා දෙන භවනාවක් තියෙනවා කියලා ඔන්න කියනවා. ඊට පස්සේ තුන්වෙනි කොටස අන්තිම කොටස තමයි මේ ඊළඟට කියන්නේ.
කතමාචාවුසු සමාධි භාවනා භාවිතා බහුලී කතා ආසවානං කයාය සංවත්තති. ඉදවුසු බික්කු පංචසු උපාදානක්ඛන්දේසු උදයබ්බයානුපස්සී විහෙරති. ඉති රූපං ඉති රූපස්ස සම්මුදයෝ ඉති රූපස්ස අත්තුංගමෝ. ඉති වේදනා ඉති වේදනාය සමුදයෝ ඉති වේදනාය අත්තංගමෝ. ඉති සංඥා ඉති සංඥා සමුදයෝ ඉති සංඥා අත්තංගමෝ. ඉති සංඛාරා ඉති සංඛාරාස සමුදයෝ ඉති සංඛාරා අත්තංගමෝ. ඉති විඤ්ඤාණං ඉති විඤ්ඤාණං සමුදයෝ ඉති විඤ්ඤාණං අත්තංගමෝ. අයං ආවුසෝ සමාධි භාවනා භාවිතා බහුලී කතා ආසවානං කයාය සංවත්තති. එමෙත්නි මේ කවර සමාධි භාවනායෙක් භාවිත වූයේ බහුලීකృత වූයේ ආශ්‍රවයන්ගේ ෂය පිණිස පවත්නේද යත්. ඇමැති මෙහි මහනත මේ රූපය මෙසේය, රූපයේ ඉපැත්ම මෙසේය, රූපයේ වෙනස්ම මෙසේය, වේදනාව මෙසේය, වේදනාවේ ඉපැත්ම මෙසේය, වේදනාවේ වෙනස්ම මෙසේය, සංඥාව මෙසේය, සංඥාවේ ඉපැත්ම මෙසේය, සංඥාවේ වෙනස්ම මෙසේය, සංස්කාරයෝ මෙසේය, සංස්කාරයෝ ඉපැත්ම මෙසේය, සංස්කාරයෝ වෙනස්ම මෙසේය, විඥානීය මෙසේය, විඥානීය පැද්ම මෙසේය, විඥානීය වෙනස්ම මෙසේය, ඊ උපාදානස්කන්ධ පසෙහි උදයවය වරණතුලි පැද්ම හා වෙනස්ම වරණවල අනුව දක්නේ වෙසෙයි. එවැත්නි මේ සමාධි භාවනාව භාවිතුවේ බහුලීකృతුවේ ආශ්‍රවයන්ගේ ෂයය පිණිස පවති.
ඔව්. තමයි එන්න තියෙන විපස්සනාවේ තියෙන සැහැණ ගැඹුරක්. ඒ කියන්නේ දැන් එයාට හොඳට අර අතරින් අර දැන් අපි ඉස්සෙල්ලා කතා කරා වගේ සති සම්පජඤ්ඤය දිනු වීම හරහා මේ වේදනාවක් මේ හට ගන්නකොටම යාට තේරෙනවා, සංඥාවක් හට ගන්නකොටම තේරෙනවා, හිතේ වෙන මොකක් හරි අකුසලයක් වුණත් හට ගන්නකොටම තේරෙනවා, හිතේ විතර්කයක් සිතුවිල්ලක් පහළ වෙනකොටම යාට තේරෙනවා. දැන් මේක දැන් වෙන දෘෂ්ටි කෝණකින් බලන්න පුළුවන්, මෙතන උපාදානයක් වෙලාද, මෙතන තණ්හාවක් තියෙනවද, කොහේ හරි ඇලීමක් තියෙනවද, බැඳීමක් තියෙනවද කියන දෘෂ්ටි කෝණයෙන් දැන් අර තණ්හාව විනිවිද දැක ගැනීමක්, තමන්ගේ නිකන් රුචි අරුචිකත්වයන් මේ හරහා තේරුම් ගැනීමක්, මොකද්දෝ දෙයකට ඇලුනා ඒ නිසයි දැන් ඔන්න විතර්කයක් පහළ වෙන්න ගත්තේ. ඒකේ තියෙන ඒ තණ්හාව තේරුම් ගන්නවා, ඒ උපාදානය තේරුම් ගන්නවා, මෙතන මම කදන හැටි තේරුම් ගන්නවා. ඉතින් ඔතනද කතා කරන්නේ හැයෙන්න ගැඹුරක් ඉදින්. ඒ කියන්නේ නිකාං ඔහේ බලනවා නෙමෙයි, නිකාං ඇතිවීම ස්වභාවය නැතිවීම ස්වභාවයම බලනවා නෙමෙයි, ඊට වඩා අස්සේ තියෙන නිකං කෙලස් ගතිය හඳුන ගන්නවා. හිතන්න දැන් අපේ රූපයක් දැක්කා. මාකරිත් ගැල්ලමෙත් දැක්කයි කියලා හිතමුකෝ. මෙතන ඔක්කොම පිරිමින්න හින්දා. ඉතින් ඒ හින්දා ඔන්න ගැල්ලමෙත් දැක්ක ගමන් ඔන්න හිතේ රාගයක් පහළ වුණා. දැන් ඔත්පි නිකං අර මේ ඒ ස්වභාවය දැන් මේ ඇහැයි රූපයයි නිසා ඔන්න මේ අස්සේ සංයෝජනෙකුත් පහළ වුණා කියලා හඳුනගන්න පුළුවන් නම් එතකොට අර මේකේ සම්පූර්ණ ක්‍රියාවලිය අපිට අහු වෙනවනේ. පරිසම්පන්න වශයෙන් ඇහත් තිබුණා, රූපයත් තිබුණා, මේ දෙකේ එකතු වෙලා අන්තිමට ඔන්න මේ හරහා ගිහිල්ලා අන්තිමට ඔන්න හිතේ කෙලෙසෙකුත් පහළ වෙලා, රාගයකුත් පහළ වෙලා, වෙනත් වචනකින් කියනවා ඔන්න මේ රූපෙට උපාදාන වෙලා. දැන් ඇහෙන් පේන්නේ රූප, මේ රූපයට හැබැයි හිත උපාදාන කරගෙන හිත ගිහිලා ඇලිලා ඒ ගැන ආසාවක් පහළ වෙලා, මෙන්න මේ ආසාවත් තේරුම් ගන්නවා. දැන් අපි දැන් රූපයේ උපාදානය කියලා තේරුම් ගන්න නම් හිත ගැනනේ අපි බලන්න තියෙන්නේ. අපේ හිත කොයි වෙලාවද රූපයක් කෙරේ උපාදාන කරන්නේ, හිත කොයි වෙලාවද රූපයක් ගැන ඇලෙන්නේ. ඉතින් ඔතෙන්දී රූප කියලා ගත්තාම සද්ද රූප වෙන්නත් පුළුවන්, රූප රූප වෙන්නත් පුළුවන්, ගන්ධ රූප වෙන්නත් පුළුවන්, රස රූප වෙන්නත් පුළුවන්, පොට්ටබ්බ රූප වෙන්නත් පුළුවන්. ඉතින් ওই විදිහට රූපස්කන්ධයේ පැත්තෙන් ඉතින් අපිට සාමාන්‍යයෙන් සරලව තේරුම් ගන්න පුළුවන්. හිතන්න අපි දැන් මං ගත්ත උදාහරණෙදී රූපයක් දැක්කේ. හරිම මනරම් රූපයක්, හරිම දැකුම්කළු රූපයක්. දැන් ටග්ගාලේ දැකපු රූපේ ඔස්සේ හිත යනවා. ආයෙත් කඩාගෙන යනවා. හිත ආයෙත් ඔන්න ඒකට ගිහිලා ඇලෙනවා. අංග ප්‍රත්‍යංග බලන්න හදනවා. ඒ ගැන විමසන්න හදනවා. දැන් මේ හිත ලොල් වෙලා තියෙන්නේ. හිත නිකන් මත් වෙලා තියෙන්නේ. ඒ රූපේ ඔස්සේ ගිහිල්ලා. අර මේ ලොක්සනසරන් කියන්නේ රූපේ නිසා මත් වී ලොල්ලි ඔන්නෝ කියලා. ඒක මතක් කරගන්න පුළුවන්, මට සින්දුව මතක නැහැ. ඇයිද ප්‍රේම කළේ මේ කියලා අන්න ඒ වගේ. ඉතින් අර රූපෙට මත් වෙලා ඔන්න ප්‍රේම කරන හැටි තමන් දැනගන්නවා. මේ ඇලිලා යන හැටි, උපාදාන කරන හැටි, හිත ගිහිල්ලා නිකන් ආසාවෙන් අර ඇඹලෙක් යන වගේ යන හැටි තමන්ගේම වශයෙන් දැනගන්න පුළුවන්ද? ඒක හරි අවංකව නිහතමානීව තමන්ගේ හිත නිකන් ඔහේ ඇලිලා යන හැටි, මේ රූපෙට මත් වෙන හැටි, රූපෙට ගැලෙන්න හදන හැටි, රූපෙ ගිහිල්ලා ඇලෙන්න හදන හැටි තමන් තේරුම් ගන්නවා. එතකොට නිකන් අපි අර බලන ස්වභාවය, තේරුම් ගන්න ස්වභාවය බාහිර තියෙනවා. හැබැයි මේ ක්‍රියාවලිය දකින්නත් පුළුවන් දැන් එයාට. හිත තියෙනවා, නැත් රූපේ පේනවා, ඇහැ තියෙනවා, මේ හරහා ඔන්න ආසාවක් පහළ වෙන හැටි. එයා නිකන් පැත්තක ඉඳන් බලාගෙන ඉන්නවා. නිකන් රොබෝ කෙනෙක්ගේ ඇතුලේ මේ දේ සිද්ධ වෙනවා වගේ ඒක බලාගෙන ඉන්නවා. දැන් මොකද වෙන්නේ මේක බලන්න බලන්න? ආසාව වැඩි වෙනවා. මලා නෑ, ආසාව වැඩි වෙන්න පුළුවන්. ඒක තමයි හරි හරි පාරේ ආවේ නැත්තම් ආසාව වැඩි වෙනවා. මොකද ඒ කියන්නේ මොකද සති සම්පජඤ්ඤයේ දිනුලා නැත්තම් එතෙන් දිනම් අහු වෙනවා තමයි. මහත් එක්කින කතාව ඇත්ත. ඒක බුදුහාඳුරුවොත් වෝනින් එකක් දෙනවා. බුදුහාජනන් වහන්සේත් අනතුරු ඇඟවීමක් කරනවා මේ සති සම්පජඤ්ඤයේ දිනුලා නැත්තම් ওই වැඩේට බහින්න එපා කියලා. ආනාපාන සති සූත්‍රයේ දීග එහෙම තියෙනවා. චිත්තානුපස්සනා කොටසේ නාහම් බික්කවේ මුට්ටස් සතිස්ස අසම්පජානස්ස ආනාපාන සති සමාධින් වදාමි කියලා කෙලිම ප්‍රකාශයක් කරනවා. ඒ කියන්නේ මහණෙනි, සතිය සම්පජඤ්ඤේ හොඳට දිනුනලා නැත්තම් විශේෂයෙන් මේ චිත්තානුපස්සනා කොටසේදී කියන්නේ මේ වැඩේට බහින්න එපා. ඒ ආනාපාන සති කොටසට බහින්න එපාත තියන්න එපා කියලා කියනවා. මොකද අහු වෙනවා. මහත් එකුවේ ඇත්ත. හිතන්න හැබැයි දැන් වැඩේ කරපු කෙනෙක් කියලා හොඳට ක්‍රමානුකූලව කාලයක් තිස්සේ භවනා කළා, සති සම්පජඤ්ඤේ දිනු කරගෙන අර වගේ එයාට පෙනිපෙනිමයි වේදනාව පහළනොත් වේදනා නුරුලලා යන්නේ, පෙනිපෙනිමයි හිතේ සංඥාව පහළනොත් සංඥාව දුරුලලා යන්නේ, පෙනිපෙනිමයි හිතේ විතර්කයක් ක්ලේශයක් පහළනොත් දුරුලලා යන්නේ. අන්න ඒ මට්ටමට ආපු කෙනෙක් කියලා. දැන් එබඳු කෙනෙක් නම් මේක දකින්නේ එයාට පුළුවන් දැන් මේක යන්තම් ගොඩදාගන්න නේද? අහු නොවි එයාගේ හිතත් හැබැයි තාම ඇලෙනවා. එයාට හැබැයි දැන් පුළුවන් දැක ගන්න කලින් තිබුණ නැහැ රාගයක්, කලින් හිතේ චාමච්ඡන්දයක් තිබුණ නැහැ. දැන් මෙන්න මේ රූපයක් දැක්කා, කොහේදෝ යන්නේ කෙනෙක් දැක්කා, දැකපු නිසා ඔන්න ආයි ඔන්න හිත යන්න හදනවා, හිත ගිහින් ඇලෙනවා, එයාගත් එක බැඳෙන්න හදනවා. මෙන්න මේ බැඳීම, මෙන්න මේ ඇලීම, මෙන්න උපාදාන කිරීම එයා හඳුන ගන්නවා. දැන් මෙහෙම හඳුනගත්තොත් දැන් මොකද වෙන්නේ? ඈ අනිත්‍ය තේරෙන්නත් පුළුවන්. ඔව් යන්න අරිනවා. කාටද යන්න අරින්නේ? අමතක කරනවා. තව දැන් අපි දැන් ඕක තව වැඩෙන් වර්ධනය වෙන්නේ කොයි වෙලාවටද? දැන් මං අහන්නේ දැන් අර මහත් එක්කනේ අපි අහුවෙනවා කියලා. එහෙම වෙන්නේ කොයි වෙලාවටද? ඒකටම ඇලිච්ච නිසා නැත්තම් අපි ඒකේ ඒ කියන්නේ අපිට ওই දේ ওই සංසිද්ධිය වෙන්වෙන් වශයෙන් දැක ගන්න බෑ. හරිද? ඒකට බැහැගත්තා, ඒකටම බැසගත්තා, ඒකෙන් ආපු සතුටට අපි ලොල් වුණා, ඒකට අපි මුලා වුණා. දැන් හැබැයි අපිට පුළුවන් නම් දැන් එතකොට මේකේ මේ දැන් අපි මුලදී මුලා වෙච්ච කෙනාටයි නොවෙච්ච කෙනාටයි අපි දෙන්නටම මුලදී එකම සංසිද්ධියනේ වෙන්නේ. ඇහැට රූපයක් පෙනුණා, ඒ හරහා ඔන්න රාගසිතක් පහළුණා. ඒක මුලදී දෙන්නටම එකයි කියලා අපි ගමුකෝ. හැබැයි දැන් එක්කෙනෙක් ඇලෙනවා, අනිත් එක්කෙන ඇලෙන්නේ නැතු වෙන්නේ. දැන් ඒ එතෙන්දී මේ ඇලීම සඳහා උමනා කරන බලය දෙන්නේ කවුද? ඒ ඇලීම තව තව පෝෂණය කරන්නේ කවුද? මොකද ඉතින්? ඔව්, තණ්හාව කියන්නේ. ඉතින් ඒක වෙන කෙනෙක් පිටින් ඉඳලා මේ තණ්හාව තව දාව දානවද, නැත්නම් අපිමද මේකට සපෝට් කරලා දෙන්නේ? තමමයි සපෝට් කරන්නේ. අපිමයි මේ එන ඒ කියන්නේ ඇලීමට අපිමයි තව තව ලොල් වෙලා ඒක තියෙන ආස්වාදයට අහු වෙලා අපි තව තව මේක ඉල්ල ඉල්ල පස්සෙන් යනවා. තව තව මේකට මේක ඔස්සේම යනවා. අපිමයි මේකේ මේ සපෝට් එක දෙන්නේ. දැන් හිතන්න යම් වෙලාවකදී මේ සංසිද්ධියෙන් බැහැර වෙලා හිත ඇලෙන විදිහ බාහිරින් වගේ දකින්නවා. තාම ඇලෙනවා හැබැයි. තාම ඇලෙනවා හැබැයි දැන් අර දෙන එයාට දෙන සපෝට් එක අපි අඩු කළා. මෙයාව අපි පෝෂණය කරන්නේ නැහැ. පෝෂණය කරන්නේ නැතුව අපි දකිනවා මේක මගේ හිතේ තාම තියෙන අර කෙලස් ගතිය නේද? මගේ හිතේ තාම තියෙන අර නොසන්ඩාලකම මේ තියෙන්නේ කියලා අර තමන්ගේ ඒකෙන් බැහැරලා බලන්න පුළුවන් ගතිය. එතකොට අපි කෙලෙසයට ක්ලේශයට අනුගත වීමක් නැහැනේ, කෙලෙසයට වහල් වීමක් නැහැ, ක්ලේශයට අපි උල්පන්දන් දීමක් නැහැ. ක්ලේශය ක්ලේශය වශයෙන් දැනගත්තා, රාගය පහළලා රාගය රාගය වශයෙන් තේරුම් ගත්තා. ඒකට අනුබල දෙන්න යන්නේ නැහැ. දැන් අන්න මේ සම්බන්ධය කැඩෙනවා. කියන්නේ අපේ අපෙම්ම ශක්තිය උකහාගෙන අපෙම්ම තියෙන කෙලෙස් මේ කියන්නේ අපේම ශක්තිය උකහාගෙන අපේම චිත්ත ශක්තිය උකහාගෙන තමයි තව තව වැඩිල වැඩි 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 යන්නේ. කියන්නේ එක සිතුවිල්ලක් ආවොත් තව සිතුවිල්ලක් ආවා, අපි තව තව පෝෂණය කරා, තව තව පෝෂණය කරා, දිගට 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 කතන්දරයක් දක්වා මේක යනවා. දැන් ඔන්න සිහින මවනෝ. එමත්තොට ඒ පට්ටවට යන්නේ අපේම තියෙනේ ප්‍රපංචකරණේ හරහා. දැන් මොකද වෙන්නේ? ඒකේ යම් අවස්ථාවදී අපි කඩනවා ඒ දාමය. ওই චේන් එක කඩලා දානවා. අපි තවදුරටත් මේක පෝෂණය කරන්නේ නැතුව ඉන්නවා. දැන් ඔන්න යන එනවත් නැති වෙනවා. එයාට තනියෙන් ඉන්න බෑ. මේ එන ක්ලේශයට අපි අර සපෝට් එක දෙන්නේ නැත්නම්, අපි අනුග්‍රහ කරන්නේ නැත්නම් එයාට තනියෙන් වැඩි දුරක් යන්න බෑ. එයා ආපු ගැම්මට පොඩි දුරක් යාවි, එහෙම්ම නිකං ෂය වෙලා යනවා. එහෙම්ම අන්න බොඳ වෙලා යනවා. අන්න අර හටගත්ත ක්ලේශය අවසන් වුණා. අවසන් වුණා. ඒ වගේමයි අපි තුමු කනට සද්දයක් ඇහෙනවා. දැන් කනට සද්දයක් ඇහුණා, අපි හොඳ ලස්සන ඔන්න අපේ කවුද මේ නාලක මහත්තයාට හොඳ ලස්සන සින්දුවක් ඇහෙනවා. දැන් මොකද වෙන්නේ? සංගීතඥයනේ. සින්දුව කියන්නත් හිතෙනවා, වයලින් එක අතට ගන්න හිතෙනවා, ෆ්ලූට් එකක් ගහන්න හිතෙනවා නේද? ඉතින් ඔක්කොම ටික කරන්න හිතෙනවා. ඒ ඔස්සේ යනවා තමන් අර කරපු දේවල්, අර මේ නටපු නැටිලි ඔක්කොම ටික මතක් වෙනවා. ඒ ඔස්සේම යනවා. අහවල් ගායකයයි මේක කියන්නේ, අහවල් ගායිකාවයි මේක කියන්නේ, ඊළඟ සින්දුව ඊළඟ වචනේ වෙන්න මේකයි, ඊළඟ තාලේ වෙන්න මේකයි, ස්වරේ මේකයි, දිගට 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 යනවා. කතන්දරයක් ගෙතෙනවා. හිතන්න ඔය తත්වය දිගට කරන්නේ නැතුව අතරමඟදී අපි අඩබණ කරා කියලා. අපි ඕකෙන් අයින් වුණා. සම්පූර්ණයෙන්ම සිද්ධියෙන් අයින් වුණා. සිද්ධියෙන් අයින් වෙලා දැන් මේක නිකන් මේ දැන් ඔතෙන්දි වෙන්නේ දැන් ඒ අපි ඒක ඔස්සේ යන ගතියද වෙන්නේ. අපි නිකන් ඒකේ වහලෙබ් බවට පත් වෙලානේ. අපි ඒකනේ අතකොළුවක් බවට පත් වෙලා. අපිත් නිකන් ඒකේ නළුවෙක් බවට පත් වෙලා. යම්කිසි රංගනයක් සිද්ධ වෙනවා, යම්කිසි නාට්‍යයක් සිද්ධ වෙනවා, අපිත් ඒකේ නළුවෙක්. අපිත් ඒක නඟලනවා, නටනවා, උඩපයින්නවා. ඒ කතාවේ තවත් එක චරිතයක් වෙලා. හිතන්න අපි එහෙම කරන්නේ නැතුව මේකෙන් බැහැර වුණා. අයින් වුණා. අයින් වෙලා මේ දැන් නාට්‍ය යනවා, අපි පැත්තක ඉඳන් බලන් ඉන්නවා. සපෝට් කරන්නේ නැතුව. එතකොට මෙතන තියෙනවානේ හරි අමුතු කනෙක්ෂන් එකක්. කනෙක්ෂන් එකක් නැහැ ඇත්තටම. මෙතනින් අපි ඩිස්කනෙක්ට් වුණා. මේ සිද්ධිය එකක්, සිද්ධියෙන් බාහිරව බැහැරලා බලන්න පුළුවන් ගතියක් අපිට තුල ඇති වෙනවා. ඔන්නම තමයි අපි කතා කරන්නේ. එතකොට සද්දයක් ඇහුණත්, සින්දුවක් ඇහුණත්, මොකක් ඇහුණත් අපිට පුළුවන් නම් ඒකෙදි ඒ පහළ වුණා ඕන. දැන් හැබැයි තාමත් මගේ තියෙන අර මේ කෙලස් බරිත ගතියට හැබැයි තාම ගියා. හැබැයි මම ඒක පෝෂණය කරන්නේ නැහැ. ඒ ඔස්සේ දිගට දිගට යන්නේ මං ඒ වුණට එකකින් අයින් වෙලා මේකේ තියෙන තාමේ ඇදිලා යන ගතිය දිහා බලනවා. ඇදෙන ගතිය දිහා බලනවා, ඇලෙන ගතිය දිහා බලනවා, උපාදාන කරන ගතිය දිහා බලනවා. අන්න අපි රූප උපාදානස්කන්ධයත් තමයි මේ තේරුම් ගන්නෙ. කියන්නේ මේ උපාදානය තමයි අපි මේ තේරුම් ගන්නෙ. ඒ ඇති වෙන සංයෝජනයේ ක්ලේශය තමයි තේරුම් ගන්නෙ. ඉතින් ක්ලේශයක් වශයෙන් තේරුම් ගත්තා නම් එයාට වැඩිදුර දුවන්න බෑ. දැන් කියන්නේ අපි අර දැන් ওই ලොකුසාරන් සේම කියන උපමාවක් තමයි. දැන් යකා වහම යකා බව තේරුම් ගත්තා නම් අපි යකාට බය වෙන්නේ නැහැනේ. ක්ලේශයත් ක්ලේශය බව තේරුම් ගත්තා නම් එයා නම කියලා හඳුන ගන්න අපිට තේරෙනවා නම් අපි එයාව පෝෂණය නොකර අත්හැරියා නම් එයාට වැඩි දුරක් යන්න බෑ. එයා එතකොට ඔන්න ෂේ වෙලා යනවා. ඉතින් ඒ වගේම අපි තුන ආසයට ගඳක් සුවඳක් දන්නවා. ඒ හරහාත් ඔන්න හිත ඇලුනා. ඒ ඇලෙන එක බැහැරට ඇවිල්ලා තේරුම් ගන්න පුළුවන් නම් ඔන්න ආයෙත් ආසාවක් පහළුණා, ආයෙත් තණ්හාවක් පහළුණා, ආයෙත් ඔන්න හිත ඇදිලා යන්න හදනවා, ඇලෙන්න හදනවා, උපාදාන කරන්න හදනවා කියලා තේරුම් ගත්තා නම් ඒක පෝෂණය නොකර අත්හැරියා නම් එතනින්ම ලොප් වෙලා යනවා. ඉතින් ඒ වගේම ස්පර්ශයට තෝ ඒ විදිහට අපිට රූපස්කන්ධේ රූප උපදානස්කන්ධේ ගැන කතා කරන්න පුළුවන්. ඒ වගේමයි වේදනාවකට. අපිට සාමාන්‍යයෙන් වෙන්නේ මොකක් හරි සැප වේදනාවක් පහළ වෙච්ච ගමන් ඕකට ඇලෙනවා. ඒක තව තව ඉල්ලනවා. තව තව අපේ අනිත් පැයටත් ලබලා දෙන උත්සාහන්තන හිටත් ඕනේ කියලා හිතා ගන්නවා. නමුත් ඒක මේ හුදු සැප වේදනාවක් පමණයි කියලා බලන්න පුළුවන් නම් එතකොට අන්න අපි මේ සයිකල් එක ගැඩුවා. ඒ එයාට ඇලිලා යත් එක ගැලිලා ඒකම ඉල්ල ඉල්ල යන ගතිය, ඒකටම ඇලි ඇලි යන ගතිය, උපාදාන කර කර යන ගතියෙන් බැහැර වෙලා අපිට පුළුවන් මෙන්න මේක හුදු වේදනාවක්, මෙන්න මේ සැප වේදනාවක් වශයෙන් දැක ගන්න. එතකොට අපිට තේරෙනවා මේ හිතේ කලින් පුරුද්දට, පරණ පුරුද්දට උපාදානයක් පහළ වුණා, ආසාවක් පහළ වුණා. හැබැයි මම දැන් ඒකට වහල් වෙන්නේ නැතුව, මේ ආසාවේ, රාගයේ, ඇල්මේ වහලෙක් බාටපත් වෙන්නේ නැතුව ඒකෙන් බැහැර වෙලා මම බලනවා. ඉතින් ඒ බැල්ම තමයි මේක පොඩ 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 ෂෙයා කරන්න, මේ ෂෙයා කිරීම සඳහා ಉಪಯೋಗي වෙන්නේ. කියන්නේ මුලදී අපි හිතමු අපිට මොක තාම තේරෙන්නේ නැහැ. ඉතින් මේක සෑහෙන රාගයේ යම් පමනකට ගියාට පස්සේ තමයි තේරුනේ. ඉතින් අපි පෝෂණය වෙලා නොදැනුවත්වම එහෙම හිතන්න. පෝෂණය වෙලා යම් කිසි තැනකට ගියාට පස්සේ අපි නතර කරේ. හැබැයි දැන් හිතේ තව තව මේ හැකියාව දියුණු වෙන්න දෙයක් දිහා පැත්තකට වෙලා බලන්න පුළුවන් කම දියුණු වෙන්න සති සම්පජඤ්ඤය හොඳට වැඩෙන්න වැඩෙන්න එයාට පුළුවන් මේ ක්ලේශය හට ගන්න කොටම දැනගන්න. තේරෙනවද? කලින් හිතේ රාගයක් තිබුණ නැහැ. හැබැයි ඔන්න දැන් රාගයක් පහළ වෙනවා. රූපයක් දැක්කා, නැත්නම් සද්දයක් ඇහුණා, ඔන්න දැන් ඒ හරහා ඔන්න දැන් නොතිබිච්ච රාගයක් ඔන්න දැන් හටගත්තා. නොතිබිච්ච කාමච්ඡන්දයක් ඔන්න හටගත්තා කියලා අන්න යාට ඒක වශයෙන් දැනගන්න පුළුවන්. රාගය වශයෙන් දැනගන්න පුළුවන්. ඒ වගේමයි ද්වේෂය වශයෙන් දැනගන්න පුළුවන්. ඉතින් මේ විදිහට අපිට පුළුවන් නම් අපේ අර තියෙන ඇතුලේ තියෙන මේ කෙලෙස් ස්වභාවයන් ඒ ආකාරයෙන් දැනගන්න. එහෙම නැත්නම් කියනවා නම් ඒ අරමුණ එක්ක දැන් ඇහැට රූපයක් පෙනුන ගමන් නොතිබිච්ච රාගයක් හටගන්න හැටි, නොතිබිච්ච ද්වේෂයක් හටගන්න හැටි, නැත්නම් නොතිබිච්ච මොකක් හරි වෙනත් මේ ක්ලේශයක් හටගන්න හැටි දැනගන්න පුළුවන් නම් ඒකට උපාදාන කරන හැටි තේරුම් ගන්න පුළුවන් නම් අපිට ඒක එහෙම තේරුම් අරගෙන ඒකට යන්න ඒකේ වහල් වෙන්නේ නැතුව ඒකෙන් අයින් වෙලා ඒකට ඔහේ යන්න ඉඩ දෙනවා නම්, යාම ෂය වෙලා යන්න ඉඩ දෙනවා නම් අන්න අපිට පොඩ පොඩ අපේ හිත නිදහස් කරගන්න පුළුවන්. ඉතින් එතකොට වෙන්නේ අර මො කාලයක් කරන්න කරන්න කලින් තරම් අර දුවන gati අඩුයි. කියන්නේ කලින් නම් සෑහෙන මේ යන පිම්මේ ටිකක් දුර දිව්වා. යන්තම් මගදී තමයි නවත්ත ගත්තේ. ඊළඟ තව තව කරන්න අච්චර දුර යන්නේ නැහැ. ඊට මෙහාදි නවත්ත ගන්න පුළුවන්. තව තව වෙන්නේ නැහැ. තව මේ ළඟදීම නවත්ත ගන්න පුළුවන්. පොඩි කාලෙකින් කොට දා ගන්න පුළුවන්. අර තරම් අහුවෙන්නේ නැහැ. ඉතින් එතකොට අර හිතේ උපාදාන වෙන ප්‍රවණතාවය එන්න අඩු වෙන්න ඕනේ. ඔය යන විදිහට. ඉතින් ඒ හරහා තමයි අපිට කියන්න වෙන්නේ. දැන් අර ආශ්‍රව කියලා දැන් බුදුහාඳුරු පෙන්නනවානේ තුනක්. කාමාශ්‍රව, භවආශ්‍රව, අවිජ්ජාශ්‍රව කියලා කියනවා. ඉතින් එතකොට කාමාශ්‍රවයන් කාමාශ්‍රවයන් තියෙන තාක් අපේ හිතේ විවිධාකාර සංඥා පෙන්නනවා. අපි තමයි හැපියාගත්තාම විවිධාකාර දේවල් මැවෙනවා. මොකද තාම කාමයන් ඇසුරු කරනවා. හිතන්න දැන් ඕගොල්ලෝ මෙහෙ ඇවිල්ලා දැස් එක පියාගත්තාම gedara මතක් වෙනවා. ඇසුරු කරපු දේවල් මතක් වෙනවා. ඔෆිස් එක මතක් වෙනවා. gedara ඉන්න අඹ දරුවන් මතක් වෙනවා. මොකද මේ කාමයන්ගෙන් ආපු යම්කිසි ආශ්‍රව ස්වභාවයක් අපේ හිතේ තියෙනවා. නිකන් කියන්නේ මණ්ඩි බහැලා වගේ තියෙනවා. ඉතින් මේ මණ්ඩි ඔක්කොම ගැලවෙන්න ඕනේ. මේ මණ්ඩි තියෙනකන් කොයි වෙලාවෙ ආයෙත් ඔක කැළඹිලා මේක ආයි අපි වැඩගෙන යනවත් දන්නේ. ඉතින් අන්නේ වගේ කාමාශ්‍රවයක්, භවආශ්‍රවයක්, අවිජ්ජාශ්‍රවයක් බුදුහාඳුරෝ පෙන්වනවා. භවආශ්‍රවයක් කියලා තව නිකන් අපි මේ ඉන්න තත්ත්වයේ මදි, තව එහාට නැත්නම් මේ ඉන්න තත්ත්වයේ ගැන තෘප්තිමත් නැහැ. හැම තිස්සෙම ඊළඟ තත්ත්වයක් ගැන පතනවා. ඊළඟ තත්ත්වයක් ගැන උවමනාවක් තියෙනවා. හිතේ හැම තිස්සෙම නිකන් ඊළඟ මොහොතක් ගැන ප්‍රාර්ථනාවක්, ඊළඟ මොහොතක් ගැන ඇල්මක්, නැතියක් තියෙනවා. අපි සාමාන්‍යයෙන් කියනවා කාම තණ්හා කියලා. මේ සමයින් භව තණ්හා කියලා. ඉතින් ඒ වගේ භව තණ්හාවෙන් ආව භව ආශ්‍රවයක්. ඊළඟට අවිද්‍යාශ්‍රවයක් කියලා අපේ නිකං අර පටලෝගත් ගතිය, හිතේ තියෙන පැටලි සහගත ගතිය, හිත නිකං කණ්ණාඩියකින් බලනවා වගේ ගතිය, ඊළඟට මෙතන සත්පුජ්‍යල ස්වභාවයක් ඉන්නවා කියලා හිතාගත් ගතිය, මේ වගේ පැටලි ගොඩකුත් තියෙනවා. ඉතින් මෙන්න මේ වගේ தত্ত্ব වලින් හිත නිදහස් කරගන්න තමයි ඉතින් ඔය ගැඹුරක් කතා කරන්නේ. එතකොට ඒ හරියේ තමයි ඉතින් අතර විපස්සනාවේ සෑහෙන ගැඹුරක එන්නේ. කොහොමද මේ හිත පැටලිලි වලින් නිදහස් කරගන්නේ? කොහොමද හිත නිදහසේ තියන්නේ? හිත පැටලිලි වලින් තොරව නිදහසේ සරලව උපාදාන නොකර කෙලෙසුන්ගෙන් තොරව පවත්වන්නේ කොහොමද? පොන්නෝයි ගත්තියක් තමයි ඉතින් උතන කතා කරන්නේ. ඒ කියන්නේ බඳු භාවනාවක් බුදුහාඳුරු කියන වඩනවා නම් ආශ්‍රවක්ඛයය සංවත්තති. ආශ්‍රයයන් ඡේපිනි පවතිනවා. ඒ නිසා මේ සමාධි භාවනා සූත්‍රය ඉතාම වටිනා සූත්‍රයක්. ඒකේ තියෙන කොටස්ම තමයි මෙතන මේ සංගීත සූත්‍රයේත් මේ උතන ඇතුළත් කරලා තියෙන්නේ. ඒ නිසා මේ ක්‍රමවලින් හැතර මුල් කොටස් දෙක ගත්තොත් තන්තිකරම සමතයක් කතා කරන්නේ, ඊළඟ කොටස් දෙක ගත්තොත් තනිකරම විපස්සනාවක් කතා කරන්නේ. ඉතින් මම හිතනවා අපි පැයක් විතර වගේ මම මේ ගැන යම්කිසි තේරෙන පමණින් විග්‍රහයක් කරා. ඉතින් ඔව් කාට හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අවස්ථාව තියෙනවා.
දරුසන සමිනස්ස මේ අපේ ආශ්‍රිතින ආශ්‍රව මොකක් හරි දෙයකට බාහිර රූපයක් හරි බාහිර શબ્දයක් හරි දෙයකට අපි ඇවිස්සීලා හරි සිතුවිල්ලක් ඇවිල්ලා ඒ සිතුවිල්ල උත්පාදනය කියන සිතුවිල්ල හටගනිදිම අපි කිසියම් විදිහක අපිට ඒක අඳුර ගන්න පුළුවන් නම් මේක මම දැන් ඇවිස්සලා ඉන්නේ නැත්නම් මගේ රාගය ඇවිස්සලා තියෙන්නේ එහෙම කියලා එතනදී ඒක දැකීම සහ ඒ දැකීම තුළ කිසියම් දෙයක් නොකර තමන්ගේ ඒ සිදුවෙන විපර්යාසය දිහා බලා ඉඳීම ඇද්ද නැත්නම් තමන්ට ඒක දැකලා ඉවර තමන්ගේ හිත පොඩ්ඩක් මොකද්ද කරන්නේ තමන්ම නිකන් නෝල් කිරීමක් මගේ දෙයක් කිරීම වැඩිපුර දෙයක් වැඩිපුර කරලා යාව ත පොඩ්ඩක් දමණය කිරීමක්ද
මේකේ වරද්දක් නැහැ ඇත්තටම
සැනවන්සේ උන්වහන්සේගේ ප්‍රශ්නයේ කොටසක් මටත් තිබුණා ඒක මට උනපූර්ණයක් කරන්න ඇත්තටම අවශ්‍යතාවය තියෙන්නේ රාගයක් කාමයක් ආබව දැනගත්ත පමණින්ම දැනගන්නවා කියන එක අපිට කරන්න පුළුවන් මොන දැන් ආවා කියලා ඒතර ඇත්තටම විලැජ්ජා කියන අනේ මං මේකෙන්ද මේ හිතන්නේ කියලා හැබැයි ඒ තුලින්ම පමණක් අපිට අපේ අරමුණට වෙන්නේ මේ මේකෙන් ගැලවෙන්න ඒතර අපිට චුට්ටක් පැහැදිලි කර දෙන ස්වාමීන් වහන්සේ මේකෙන් ගලව ගන්න අපි අරමුණ අඳුන ගැනීම ඒක නම් කිරීම සහ මේක දැන් උදාහරණයක් විදිහට අරමුණ පෝෂණය කරනවා කියන එක අපි නු ගෑන් ළමයි කපුතුම ඔබවහන්සේ උදාහරණයක් ගත්තා. එතකොට අපි ගෑන් ළමයි දකින්න සමහරට ඇඳුම් එක්ක වෙන්න පුළුවන්. පෝෂණය වෙනවා කියලා කියන්නේ සමහරට අපි හිතින් ඇඳුම් නැතිව දකින්නත් පුළුවන්. ඒ වගේ පෝෂණයක් වෙන්න පුළුවන්. ඒ වගේ වළක්ව ගන්න එක සහ එහෙම නැත්නම් අර ස්වාමීන් වහන්සේ දේශනා කරපු විදිහට මේ මේකේ අනිත්‍ය නැත්නම් අපි හිතමු මේ ඉන්නේ යට සැකිල්ලක් ඒවා කියලා හිතලද අපි ඒක නවත්ත ගන්නේ මේකට පොහොර නොදා ඉන්නේ තව කොහොමද කියන එක තමයි පැහැදිලි කරගන්න ඕනේ.
හොඳයි. ඉතින් ඒක ඇත්තටම එක එක්කෙනා ඉන්න මට්ටම් අනුව තීරණය වෙනවා. දැන් එක එක්කෙනාගේ සති සම්පජඤ්ඤය මුලදී එච්චර දුර මේ කියන්නේ දියුණුලා නැහැ. අපි තුන් පටන් ගත්ත මට්ටම කියලා. පටන් ගත්ත මට්ටමේදී අපි මේක දැනගත්තා කියලා දැන් අර මේ මහත්ය කිව්වේ දැනගත්තා කියලා වැඩක් නැහැ. ඒ ඔස්සේ යනවා. තේරෙනවද? තාම සති සම්පජඤ්ඤය මදි. ඒ කියන්නේ ඒ මට්ටමට සතිය දියුණුලා නැහැ. ඉතින් ඒ නිසා ඒ වගේ මට්ටම් වලදී අපි වෙන උපක්‍රම පාවිච්චි කරලා වැරද්දක් නැහැ. ඉතින් මේ බඳු උපක්‍රමත් රාශියක් බුධාඳුර කියලා දීලා තියෙනවා. ඒ කියන්නේ අපිට පුළුවන් දැන් මහත්යකෝ වගේ දැන් මේ දිහා බලද්දී අපිට රාගය පහළ වෙනවා නම් අපි ඒ දිහා දැන් තාම මට තේරෙනවා මට මේක ගොඩදා ගන්න බෑ. මම මේක යන දැනුවත් වෙනවා. මම රාගය පහළනවා කියලා තේරෙනවා. හැබැයි මූ යන්නේ නැහැ. තේරෙනවද? රාගය පහළ වෙනවා දිගට ඇවිස්සීගෙන එනවා. නවතින්නේ නැහැ. මම දැනගන්නවා. දැනගත්තම මේ නවතින්නේ නැහැ. මට ඕන නම් බලහක බලන්න. තේරුණාද? එතකොට ඒකත් එක ක්‍රමයක්. අසතේ අමනසිකාර කියලා කියනවා. දැන් මේ දැක්කහම රාගේ පහල වෙනවා. ඉතින් ඒ හින්දා මම එක්ක ඇහැ පියා ගන්න නැත්නම් අහක බලා ගන්නවා. මේක දැන් බලාගෙන හිටියොත් මේක තව තව මහත්ය කීප එක වෙන්නේ. දැන් ඇඳුම් ඇතුවම බලබලා ඉන්නේ. හැබැයි හිත දැන් පටන් ගන්න ඇඳුම් ගලවන්න. ඉතින් ඒ නිසා බලන එක වෙනුවට අහක බලා ගන්නවා. ඒකත් එක ක්‍රමයක්. එහෙම නැත්නම් තව ක්‍රම තියෙනවා. මේක වෙනුවට ඒක ප්‍රතිවෘත්ත දෙයක් දානවා. ඒ වුණා අසුබයක් දානවා. ඒ තවත් ක්‍රමයක්. ඉතින් එහෙමත් නැත්නම් වෙනත් අරමුණකට දානවා. ඒ කියන්නේ දැන් අපිටම මේ අරමුණ වෙනුවට තවත් අරමුණකට දානවා. ඉතින් අර අසුබය වගේ තමයි ඉතින්. ඉතින් ඒ වගේ විවිධ ක්‍රම බුදුහාඳුර ඉදිරිපත් කරලා තියෙනවා. හැබැයි තවත් කෙනෙකුට සති සම්පජඤ්ඤයේ දියුණුවන මට්ටමකදී මේ දැනගත්තහම පේනවා පේනකොට රාගයක් පහළනවා කියලා දැනගන්නවා. දැනගන්නවත් එක්ක ඕක ඒ යන ප්‍රවාහය කඩලා යන ගතිය තියෙනවා. ඒකට බුදුහාමුදුර කියන්නේ හරිය නිකන් වේලක් බැඳා වගේ. දැන් නිකන් කෙලස් ගඟක් ගලාගෙන එනවා. කෙලස් ප්‍රවාහයක් ගලාගෙන එනවා. ඒ ගැන දැනුවත් වීමම සතිමත් වීමම මෙන්න මේ අවස්ථාවේ ඔන්න යකෝ රාගයක් පහළ වෙලා කියන එක අර එක පාට නිකන් එන්නේ නිකන් අර අමුතු ගැම්මක්. මේ අන්න ඒකම හරිය නිකන් අර කෙලස් ධාරාවට වේලක් බැඳා වගේ කියලා කියනවා. එතන තමයි සතියෙන් නිකන් අර සම්පූර්ණ අර කුළු පහරක් ගැහුවා වගේ මේ ඒ යන ප්‍රවාහය කඩලා දානවා. කඩලා දානවා කියන්නේ නිකන් වේලක් බැඳා වගේ නිකන් හරස් වීමක් වෙනවා. හැබැයි හිතෙන් කැළඹෙනවා. එක පාඩනේ අපි උදැල්ල දැම්මා වගේනේ. ලස්සන්ට දැන් මේ රාගේ ගොඩනගීන ආවා දඩස් ගාල උදැල්ලක් දැම්මා. හරිද? ඉතින් ඒකත් අවශ්‍යයි. ඒක මට්ටම. දැන් තවත් මට්ටමකදී ඒ හැබැයි අර ඒකයි කියන්නේ ඒ රාගේ පහළ වෙන මුල්ම අවස්ථාව කියලා හිතන්න. එතකොට අච්චර නිකන් රත් වෙලා නැහැ. අච්චර නිකන් මේ මුල් බැසගෙන නැහැ. අර තරම් රාගෙන් දැවෙන්නේ නැහැ. මුල් රාග සිතුවිල්ලින් තිම දැනගන්නවා. හිතන්න එතෙන්දී මොකද වෙන්නේ? එතකොට ඒ බඳු මට්ටමකදී නම් අර සති සම්පජඤ්ඤේ වුණත් ප්‍රමාණවත්. නියපොත්තෙන් කඩන්න පුළුවන්. අන්න හරියි. නියපොත්තෙන් කඩන්න පුළුවන් මට්ටමේදීම අපි ඒක දැනගෙන ඒකට අපි උල්පන්දම් දෙන්න යන්නේ නැතුව අපි ඒක පෝෂණය කරන්න යන්නේ නැතුව අපි ඒක හරි පැත්තට දාගත්තා නම් අර ඒකයි මං කිව්වේ මේක පෝෂණය කරන්නේ අපිමයි. එයා අපෙන්මයි ආහාර ගන්නෙ. අපේම චිත්ත ශක්තියෙන් තමයි තව තව වැඩෙන්නේ. තව තව විතර්ක එකතු කරන්නේ අපිමයි. ප්‍රපංචයක් දක්වා වඩන්නේ අපිමයි. ඉතින් අපිට පුළුවන් නම් ඒක එහෙම වැඩෙන්නේ නැතුව මුඩදිම දැනගත්තා මේක අහවලා කියලා තේරුම් ගත්තා. තේරුම් ගත්තට පස්සේ අර දැන් අසුභයක් අවශ්‍ය නැහැනේ. දැන් අසුභ භාවනාවක් අවශ්‍ය නැහැ. අහක බලන්න ඕනෙත් නැහැ. දන්නවා. තමන්ම දන්නවා මුල් නියපොත්තෙන් කඩන අවස්ථාවේම දැනගත්තේ තමන් දන්නවා මේක හොඳටම රාගෙයි කියලා. මේක පෝෂණය කරන්න ගියොත් තමන් විනාශ වෙන බවක් දන්නවා. උල්පන්දම් දෙන්න යන්නේ නැහැ. ආදීනව හොඳට තේරලා තියෙනවා. බ්ලොක් වෙනවා. එතනෙම ඊට වඩා දෙයක් නොකලත් දැන් එයා යනවා. මොකද එයා තනියෙන් ඉන්න බෑ. ඒ නිසා තමන් ඉන්න තත්ත්වය අනුව තමන්ගේ හිතේ දැන්න තියෙන හැකියාවන් අනුව අපි ඇප්ලයි කරන මෙතඩ් එක මොකද්ද කියන එක වෙනස් වෙනවා. මුලදී ඒ නිසා අපිට ඔච්චර දෙයක් කරගන්න බැරි නේද? අපි අසුබයක් දාලා අහක බලලා S2 පියාගෙන මොකක් හරි මතක් කරගෙන වෙන අරමුණකට දාලා මොකක් හරි උඩරැට්ටියක් කළා ගොඩ දාගන්නවා. මොකද අපි තාම ශක්තිමත් නැහැ අර වගේ මට්ටමකට යන්න. තවත් අවස්ථාවකදී අපි අර වගේ කියන්නේ අපිටම දැන් අපිටම නිකන් අර ස්වාමීන් වහන්සේ කිව්වා වගේ අපිම ලැජ්ජා වෙලා මම මේ සිල් අරන් ඉන්නේ මට මේක ඔබිනවද මං වගේ කෙනෙකුට ගැළපෙනවද අපිවම නිකන් අපි පහත දාගෙන යන්තම් නිකන් කෙලෙසෙන් ගොඩ දාගන්න නෙවෙයි එහෙම කමක් නැහැ වැරද්දක් නැහැ මේ පස්සේ එච්චර දඟලන්න ඕනේ නැහැ පස්සේ තමන් හොඳට හික්මෙන්න උත්සාහත් වෙන කෙනෙක්නේ හික්මෙන්න උත්සාහත් වෙන කෙනාට අර තරම් දඟලන්න ඕනේ නැහැ යාට තේරෙනවා මේ තාමත් මේ හිත යනවනේ මේකට කියලා නිකන් ඇති වෙන්නේ නිකන් මේ ජුගුප්සාවක් ඇති වෙන්නේ මහා මේ ලැජ්ජාවක් යකෝ මෙච්චරක් දඟලලා මෙච්චරක් මහාන වෙලා මෙච්චරක් දැන් වස් ගානක් ගිහිල්ලා තාමත් මූ යනවනේ වෙන්න මේකට කියලා නිකන් අර හිතේ ඒ පහළෙන ජුගුප්සාව හිතේ ඒ තියෙන ලැජ්ජාව හරහා මේක යනවා. ඉතින් ඔය ලස්සනට විස්තර කරනවා මේ ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේදී එහෙම. ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේදී ඒ මුල් මට්ටම පෙන්නනවා ඉතනේ තාම පෘථග්ජන මට්ටමක්. පෘථග්ජන මට්ටමකදී පෙන්නනවා හිත ගිහිල්ලා ඒ ඇලුනහම උපාදාන කරහම එතන තියෙන රළු ගතියක්. පුළුවන් නම් බලන්න කියනවා ඒ රළු දැන් يعني රළු ගතියක් කියන්නේ දැන් එයාට මුල් අවස්ථාවේ අහුන්නේ නැහැ. මුල් අවස්ථාවේ අහුන්නේ නැති හින්දා දැන් මේක රාගයක් දක්වා වර්ධනය වෙලා දැන් නිකන් හිත දැවෙන ගතියේදී දැන් අහුණා වුණ. දැන් අන්න වේල බැඳගත්තා. දැන් තේරෙනවනේ දැන් හිත දැවෙනවා අර කලින් තිබිච්ච සහනය නැහැ හිතේ තීච්ච පැහැදිලි බව නැහැ හිත නිකන් දැන් හිර වෙලා ඔළුව තද වෙලා මේ බොඳ වෙලා එහෙම නිකන් අර තේරෙනවනේ දැන් මෙතන තියෙන රළු ගතිය අන්න ඒක තේරුම් ගන්න කියලා කියනවා. තේරුම් අරගෙන අර කලින් හිටියනේ ඊට වඩා සහනශීලී ගතියක බොහොම සුවදායී ගතියක සාමකාමී තැනක හිටියනේ කලින් යම්කිසි උපේක්ෂා සහගත ගතියක හිටියනේ අන්න ඒකට මුල් තැන දීලා එතෙන්ට එන්න කියනවා. පුළුවන් තරම් ඒ කලින් හිටිය තැනට නික්ලේශී තැනට රිටර්න් වෙන්න උත්සාහන්ත වෙන්න කියනවා. එතෙන්ට ආපහු යන්න උත්සාහන්ත වෙන්න කියලා කියනවා. ඉතින් ඒක ක්‍රමයක්. ඕලාරික වශයෙන් දකින්න කියන එක. නැත්තම් මේ ආපු ගමනේ මෙතන තියෙනවා යම්කිසි අපිම නිකන් සකස් කර කර ආපු ගතිය. මුලින් නිකන් දැක්කා. ඒකට නිකන් මම තව කෑල්ලක් එකතු කරා. තවත් කෑල්ලක් එකතු කරා. මමත් නිකන් අර පැදුරක් වියාගෙන යනවා වගේ. මම නිකන් මේක සිතුවිලි දාමයක් ඔස්සේ ගියානේ. ඒ හින්දානේ මේක මේ දක්වාම වර්ධනය වුණේ. ඉතින් මට පුළුවන් නම් මෙන්න මේ ආපහු හැරෙලා මේක විනිවිද දකින්න. මේ මම මා විසින් කරපු විවීම. මම්ම කරපු මේ සංස්කරණය. මමම මේ එකතු කළා නිකන් අර ගොඩනැගිල්ලක් ගඩොල් ගඩොල් බැම්මක් අපි බඳින්නේ එහෙම නැතු ගඩොල් බැම්මක් කියලා එකක් නැහැනේ. ඒක ගඩොලක් තියෙනවා, තවත් ගඩොලක් තියෙනවා, තවත් ගඩොලක් තියෙනවා, අසර සිමෙන්ති ටිකක් දානවා, තවත් ගඩොලක් තියෙනවා, තවත් ගඩොලක් තියෙනවා, අසර සිමෙන්ති ටිකක් දානවා. ඔහොමනේදී අපි බැඳගෙන බැඳගෙන යන්නේ. ඕකම තමයි අපි හිතෙත් වෙන්නේ. අපිමයි මේ ගඩොල් තියලා මේ අර දක්වා උස්සන්නේ මේ බැම්ම. ඉතින් ඒ අපි අපිට පුළුවන් නම් මේක යම් කිසි මට්ටමකදී තේරුණා, අපිට පුළුවන් නම් දැන්වත් ඒ බම්ම බඳින්න නැතුව බැම්ම බැඳපු හැටි බලන්න පුළුවන් නම්, ඒ සංස්කරණය මගේ හිතේම සිද්ධ ඇතුලේ සිද්ධ වෙච්ච සංස්කරණය දකින්න පුළුවන් නම් ලිහෙන්න ගන්න. දැන් පෝෂණය කරන්නේ ලිහෙනවා දැන්. දැන් එයාට තේරෙන යකෝ මේ ඇත්තටම මෙතන තාප්පයක් නැහැ නේ. මේ ගඩොල් බැම්මක් නේ. අන්න එක එක ගඩොල් ගඩොල් ගැලවිලා යනවා. දැන් අන්න ආපස්සට එනවා. ආයි බුදුහාඳුනගෙන පරණ හිටපු තැනට ඵලයන් කියලා. ඒ හිටපු තැන හොඳයි. ඒ උපේක්ෂා සාගත බව හොඳයි. ඒ සාමකාමි බතිය හොඳයි. ඉතින් එතෙන්ට යන්න කියලා කියනවා. ඉතින් ඒ තව ක්‍රමයක්. දැන් ඕකේ තව කොටසක් තමයි මම අර කිව්වේ. ඒ කියන්නේ එයා හිතන්න යම්කිසි ආර්ය භාවයකට පත්වෙච්ච කෙනෙක් නම් එතෙන්දී බුදුහාඳුර කියනවා අර වගේ එච්චර දඟලන්නත් ඕනේ නැහැ. එයාට තේරෙන යකෝ මෙච්චරත් කළා තාමත් ගියානේ මෙතෙන්ට කියලා අර ලැජ්ජාවක් පහළනවා කියලා කියනවා. අක්ටි යති හරා යති jigucchati කියන වචන පාවිච්චි කරනවා. එයාගේ හිතේ දැන් ඇති වෙන්නේ අර මේ තරම් මං උත්සාහ කරනවා මෙච්චර දැන් මේකේ තියෙන කෙලස් බව හඳුනගෙනත් තියෙනවා. මීට කලින් මේක ගොඩ දාලාත් තියෙනවා. තාමත් මේ යක්ෂය ගියානේ මෙතෙන්ට කියලා අර තමන් ගැන නිකන් jugupsාවක්. තමන් ගැනම නිකන් ලැජ්ජාවක්. ඉතින් අර ආස්වාමිනාසේ කියපේකේ කොටසක් එතෙන්ට දාන්න පුළුවන්. අර තරම් දඟලලා අනිත්‍ය දුක්ඛ අනාත්ම බලලා අසුභයක් වඩලා ඔච්චර දඟලන්න ඕනේ නැහැ. මෙතෙන් දැන් තමන්ට තේරෙනවා මේ තාමත් යනවනේ මේක. මෙච්ච දැන් හරි පිරිසුදු තැන හිටියේ හැබැයි තාමත් ගියා කියලා අන්න ඒ ජගුසාසගත බතිය තේරුණා නම් ආපසු වෙනවා කියලා කියනවා. ඒ නිසා අපි කතා කරන්නේ කියන්නේ මේ බුදුහාඳුරු පෙන්වන ප්‍රතිපදා විවිධයි. ඒක අර තමන් ඉන්න මට්ටමින් ඇප්ලයි කරගන්නයි තියෙන්නේ. තමන් ඉන්න මට්ටම අනුව යොදා ගන්නයි තියෙන්නේ. ඉතින් ඒ හින්දා මේ අපි දැනට ඉන්න මට්ටම අනුව අදාළ ක්‍රම යොදාගත්ත කියලා කිසි වැරද්දක් නැහැ. ඒ කියන්නේ ඒ උපක්‍රම පාවිච්චි කළා කියලා කිසි වැරද්දක් නැහැ.
තවත් අවස්ථාවකදී මක දුක් කරේ වේදනාවක් හරි මක් හරි සිතුවිල්ලක් ආපු වෙලාවකට එතනදී ඒකත් ඒක දකින්නවා ඒකම අනිත් පැත්තට ඒ ප්‍රශ්නයක් මම ප්‍රශ්නයක් අහනවා මේ වේදනාව දුක කාටද දැනෙන්නේ කියලා. එතකොට ඒක එහෙම් පිටින් එකක් නැති වෙලා යන
ඒ තවත් ක්‍රමයක්. ඒ කියන්නේ එතන අපිට තියෙන මේ පටිච්චසමුප්පන්න භාවයේ තේරුම් ගන්න පුළුවන් නම් මෙතන මේ කෙනෙක් පුජ්‍යලේක කරන දෙයක් නෙමෙයි මේක හේතුඵල ධමයක් වශයෙන් හොඳේ රාගයක් පහළලා. නේද? එහෙම තත්ත්වයක් තියෙන්නේ. ඒක මේ මම කරපු දෙයක් නෙමෙයි. මේක හැල මගේ රාගයක් නෙමෙයි. මේක නිකන් හේතුඵල ධමයක් වශයෙන් ඔන්නේ යකෝ මේ බලන් හිටියා මෙන්න රාගයක් පහළලා. එතකොට හරිය මම රාගය දකින්නේ නිකන් බාහිර දෙයක් වශයෙන්. මේක මේ පුජ්‍යලේකට අයිති දෙයක්, මට අයිති දෙයක්, මම රාගය එහෙම නෙමෙයි. රාගය කියන්නේ රාගය. ද්වේෂය කියන්නේ ද්වේෂය. එතකොට එතන පුජ්‍යල භාවයකට අපි හේතු කරන්න යන්නේ නැහැ. ඒක තවත් ක්‍රමයක්. ඉතින් ඒ වගේ ක්‍රම රාශියක් තියෙනවා. එක ක්‍රමයක් කියලා නෙමෙයි ස්වාමිනාසේ කියන්නේ ඒකත් ඇත්ත. අපිට පුළුවන් නම් මෙතන අර දැන් මම හිටියොත් තමයි මේක පෝෂණය වෙන්නේ. පුජ්‍යල භාවයක් අපි ඇති කරගත්තන් දැන් ඒ දැකපු රූපයටත් අපි පුජ්‍යල භාවයක් දෙනවා. මේ අහවලා. මේ අහවල් ගෑනු කෙනා. නැත්නම් මේ අහවල් නිලිය, මේ අහවල් නළුවා කියලා අපි එයාට පුජ්‍යල භාවයක් ආරෝපණය කරනවා. නමුත් එහෙම කරන්නේ නැතුව මෙතන තියෙන නිකන් හුදු රූපයක් වර්ණ සටහනක් එතනට දාගන්න පුළුවන් නියමයි. ඒ වගේම දැන් තමන්ගේ පැත්ත මේ මගේ රාගය මට රාගයක් පහළ වෙලා මගේ හිතේ ඇල්මක් පහළලා මම දැන් රාග බරිතයි එහෙම කියලා දාගන්නේ නැතුව මෙන්න හුදෙක් රාගයක් පහළ වෙලා කියලා අපිට ඒක ඒ පුජ්‍යල භාවයකින් තොරව මමත්වයක් ඇඳගන්නේ නැතිව අපිට ඒක කෙලින්ම ඔබ්ජෙක්ටිව්ලි බලන්න පුළුවන් නම් එතන තියෙන හුදෙක් රාගයක් පමණයි. දෙක් මෙතන හේතුඵල සම්බන්ධයක් අනුව හටගත්ත දෙයක් සම්පමණයි අරමුණක් පමණයි කියලා විදිහට දැක ගන්න පුළුවන් නම් සම්පූර්ණයෙන්ම ඒක අඩු වෙනවා. මොකද අපි පුජ්‍යල භාවයක් වීම තුල ඝන සංඥාව අරවා මේවා ගොඩාක් එකතු වෙලා නේද තියෙන්නේ. පඹ ගාලක පැටලිල්ලක් තියෙන්නේ. අර ඒ වගේ තැන්වලින් අපි කඩලා මේක ටිකක් වෙන් කරලා දැනගන්න පුළුවන් නම් හොඳයි. කිසිම වැරද්දක් නැහැ.
අසරාඳුර මේ එතකොට ඒ ස්වභාවය දකින පළවෙනි වතාවෙන් ඒක ගෙවීමක් වෙන්නේ නැහැ නේද? යම් ප්‍රමාණයකට වුණාට
අනිවාර්යයෙන්ම ඒක කියන්නේ වෙන්න බෑනේ. ඒකෙන් දැන් මෙතන කියන්නේ දැන් මෙහෙම ක්‍රමයක් අනුගමනය කිරීම ආසවක්ඛයාය සංවත්තති. මේක මේ දශමයක් අඩුවේ ඉතින් මුලපාරදී. නැතු මේ ඒක සම්පූර්ණයෙන් මෙතනින් එකපාරින්ම අපි 요거 දැක්කා කියලා හිතන්න අපි ගාව මෙහෙම තියෙමුකෝ. ඔන්න රාගය කියලා ස්වභාවය අපි ගාවට 100%ක් තිබුණා. දැන් මේ එකපාරක් මේක ගොඩ දැම්ම කියලා 100%ම ගහලා යනවාද එකපාරින්? එහෙම වෙන්නේ නැහැ. දශමයක් අඩුවේ යෝන්නම්. දශමයක් අනිවාර්යයෙන්ම ඒක තමයි දැන් يعني ඒක තමයි ක්‍රමයේ වෙන්නේ. يعني අපි මුලදී රාගයේ උත්සන්න වෙච්ච මට්ටමකදී අපි හඳුනාගත්තේ. එතනින් තමයි යන්තම් බ්‍රේක් එක ගහගත්තේ. එතෙන් තමයි සතිය යෙදුවේ. රසද අපි ඒක පෝෂණය නොකර අතහැරියේ. ඊට පස්සේ හිතන්නේ ඊළඟ අවස්ථාවකදී රාග එනවා කියලා. එතෙන්දී අර තරම් උඩට යන්නේ නැහැ, පීක් එකට යන්නේ නැහැ. ඊට මෙහාදී අපිට හඳුනා ගන්න පුළුවන්. අපි දෙදි නිකන් හිටියා නෙමෙයි, තව තව සතිය දියුණු කරා, සම්පජඤ්ඤයක් වැඩුවා. අපි ගමන දිගට යනවනේ. එතකොට අර හරයා වර්ධනය වෙන්න අච්චර අපි ඉඩ දෙන්නේ නැතුව ඊට කලින්ම අපි හඳුනාගත්තා. ඊට කලින්ම අපි බ්‍රේක් එක ගහගත්තා. අන්න ඒ වගේ, ඒ කියන්නේ පොඩ්ඩ අඩුවීමක් ගැන තමයි අපිට හිතන්න වෙන්නේ.
සයින්ස අවසරයි මේ අර මේ මාත්‍යා කිව්වනේ සයින්ස, මේ බලාගෙන ඉන්නකොට තව ආසාව වැඩි වෙනවා කියලා. ඒ වෙලාවේ නිකන් හිත දාපු අදහසක් කියන්නේ සයින්ස, මේ ඒ ආසාව වැඩි වෙලා යන දීලා අපි හිතමු නෝනාගෙන් ගුටි කන ගන්නට යන්න දුන්නා නම් ඊට පස්සේ දවසක හික්මෙන්න සමහර විට ඒක උදව් වෙන්න ඉඩ තියෙනවා සයින්ස.
හැබැයි නෝනා හිටියේ නැත්තම් දැන් වෙලා තියෙන කට්ටිය නෝනා ඉන්න වෙලාවක හික්මෙනවා. එතකොට අන්න පූසා වගේ. හැබැයි නෝනා නැති වුණාම ඔක්කොම ඉවරයි. ඒක ඇති අර තමන්ගේ කොලේ වහලා ගහන එකක් තියෙන්නේ. ඒක එච්චර හොඳ ක්‍රමයන්නේ. ඒක ඇත්තට මෙතෙන්දී අපි නිකන් අර අපිට අවංක වෙලා යන ගමනක් තියෙන්නේ. අපිම අපේ කෙලෙස් දැක ගන්න ඕනේ. අවංකව නිහතමානීව මෙන්න මේ රාගයක් පහළ වුණා කියලා තේරුම් ගන්න නෝනා හිටියත් එකයි නැතත් එකයි. ඉතින් කවන්නේ නැහැ, මුලදී කවන්නේ නැහැ. මේ නෝනාගෙන් බේරෙන්න බෑ කියලා හරි බේරගත්තා නම් ඒකත් වරදක් නෑ. හික්මීමක් තියෙනවා. සංවරා පහතබ්බා වෙනවා. ඒ කියන්නේ හොතෙන්ද ඇත්තටම බුධාඳුර එක ක්‍රමයක් නෙමෙයි කියලා දෙන්නේ. ඉතින් අපි දැන් එක එක ක්‍රම කතා කරන්නේ. දැන් ආශ්‍රවයන් ෂේ කරන්න බුධාඳුර ක්‍රම හතක් පෙන්වනවානේ සබ්බාස සූත්‍රයේදී. එහෙම දැන් මේ සායනස කියනා වගේ අපි සංවර වීම කියන එක, හික්මීම කියන එක ක්‍රමයක්. අපි තේරුම් ගන්නවා මෙතනදී අසංවර වුණොත් ආයි මම අර මගේ තියෙන පරණ ගතිගුණ ටික තමයි එළියට ගන්නෙ. තාමත් අර මගේ තියෙන පහත් ගති ටික තමයි මම තායි පෝෂණය කරන්න හදන්නේ. මම හික්මෙනවා. මම තේරුම් ගන්නවා මම දැන් පොඩ්ඩක් සිල් අරන් ඉන්නේ, මම දැන් මාන වෙලා ඉන්නේ, මට ගැළපෙන්නේ නැහැ මේක. මම පොඩ්ඩක් හික්මෙන්න ඕනේ කියලා අර හැබැයි තාම මේ දැකලා ප්‍රහාණය කළා නෙමෙයි. ඒ මට්ට ඒක දෙන්න දසලා පහදබ්බා කියන එකනේ කියන්නේ. මෙතන හැබැයි හික්මීම හරහා අපි කෙලෙසුන් උපදින්න තිබිච්ච අවකාශය වළක්වලා. වැරද්දක් නැහැ. ඒ නිසා හැමතිස්සෙම එකම ක්‍රමයක් කියලා කියන්න බෑ. බුදුහාඳුරු විවිධ අන්දමින් කියලා දීලා තියෙනවා ඉතින්.
සරම තව පොඩි ප්‍රශ්නයක් මේ පොත කියවනකොට මතුවෙච්ච එකක් සවිනස. අර තුන්වෙනි අංකයට දෙති වුණ එක සාමාන්‍යයෙන් අහලා තියෙන්නේ මේ ඕකේ කන පිට තමයි අහලා පුරුදු සවිනන්සේ කියන්නේ සතිය සම්පජන්නේ හේතුකටගෙන සමාධිය ඇති වෙනවා කියලා. එතකොට මෙතන සඳහන් වුණේ සමාධි භාවනාවක් තියෙනවා, ඒක සතියට සම්පජන්නේට හේතු වෙනවා කියලානේ. ඒක
එහෙමයි. සමාධි භාවනාවක් කියන්නේ දැන් ඔතන දැන් ඔය මෙහෙම තියෙනවා. හිතන්න වේදනානුපසනාවක් වඩනවා කියලා. වේදනානුපසනාවක් වඩද්දී කියන්නේ ඒ වේදනාව සියුම්ම දැක ගැනීම හරහාම සති සම්පජඤ්ඤය දිනු වෙනවා. ඉතින් එතකොට දැන් මෙතනත් තියෙනවානේ අපි දැන් අපි සාමාන්‍ය සමාධියක් කියලා අර්ථ දක්වන්නේ හිත නිකන් සම්පූර්ණයෙන්ම ඒකට බැහැගත් ගතියක් නම් ඔය කියන කතාව වැලිඩ්. හැබැයි තව සමාධියක් තියෙනවා ශනික සමාධියක් කියලා. ඒ අවස්ථාවේදී හිතේ අරමුණත් එක්ක එකඟ වෙලා මේ කියන්නේ ඔතෙන්දී අවශ්‍ය නැහැ අපි සමත පැත්තෙන් හිතන්න. දැන් යම් හෝ අරමුණක් පහළනවා, ඒ අරමුණත් එක්ක මොහොත මොහොත දාලා ඉන්නවා. ෂණිකව ඒ ෂණික මට්ටමේදී ඒ අවස්ථාවේදී හිත ඒකත් එක්ක ඒකාග්‍ර වෙලා. ඉතින් එතනත් තියෙන සමාධියක් තමයි. එතනත් දැන් අපි සමාධිය කියන එක සමතේ පැත්තෙන් අර්ථ දක්වන්න ගියොත් තමයි අපි හිතන්නේ මේක දීර්ඝකාලීන සමාධියක් වෙන්න ඕනේ, එකම අරමුණේ දිග වෙලාවක් තියෙන්න ඕනේ, පැය ගාණක් ඉන්න ඕනේ, එහෙම අදහසක් එන්නේ. මොකද මෙතෙන්දී එහෙම එකක් නැහැ. මතුවෙන අරමුණේ සමාධිමත් වෙලා මතුවෙන අරමුණේ සතිමත් වෙලා ෂණ කණික සමාධි කියලා කියන්නේ. ඉතින් මේ බඳු කණික සමාධි මට්ටමකදී ඒ ෂණ කණ සමාධි කණ මට්ටිතික සමාධිය හරහා සති සම්මජඤ්ඤය දිනු වෙනවා කියලා සලකන්න පුළුවන්. ඒතර තව සමාධි මට්ටමක්, තම සමාධි වර්ගයක් කියන්න පුළුවන්. එක සමාධි වර්ගයක් තියෙනවා අර වගේ පැය ගණන් ඉන්න පුළුවන්, ඒකේ හරිම සුවයක් තියෙනවා, හරිම ශාන්තියක් තියෙනවා, වෙන ලෝකයකට ගියා වගේ හරිම සුවයක් තියෙනවා, නිරාමස ප්‍රීතියක් තියෙනවා. ඒක තත්ත්වයක්. ඒක තමයි පළවෙනි එක දෙවෙනි එක වගේ කතා කරන්නේ. තුන්වෙනි එකේදී එහෙම එකක් නැහැ. අරමුණක් මතුවෙනවා, මතුවෙනකොට ලස්සන්ට ඒකත් එක්කම ඉන්නවා, ෂණික සමාධියක් තියෙනවා, ඒ අරමුණ විනිවිද දැක ගන්නවා, අරමුණේ සෑම හැඩතලයක්ම තේරුම් ගන්නවා, අන සති සම්පජඤ්ඤයක් දිනුනවා. ඒ නිසා දෙපැත්තම හරි කියලා කියන්න පුළුවන්. يعني මේ සමාධිය හරහා, මේ බඳු සමාධිය හරහා සති සම්පජඤ්ඤය දිනුනවා. මේ හැබැයි දිගට තියෙන පැය ගණන් තියෙන සමත සමාධියක් නෙමෙයි මේ. මතුවෙන අරමුණ හරීම පිරිසුදුව දැනගන්නා සමාධියක්, දැක ගන්නා සමාධියක්, මතුවෙන අරමුණත් එක්ක එකඟ වෙන සමාධියක්, ක්ෂණික සමාධියක් කියලා තමයි සාමාන්‍යයෙන් කියන්නේ. ඒ ෂණ මාත්‍ර සමාධියේදී සති සම්පජඤ්ඤය දිනු වෙනවා. ඒ මට්ටම තියෙන දැන් තවත් සූත්‍රවල වේදනානුපස්සනාව ගැන කියනවා. يعني මේ වේදනාවන් හට ගන්නා ආකාරය දැනීම හරහා, නැති වෙන ආකාරය දැනීම හරහා වෙන්වෙන් වශයෙන් ඒ වේදනාවන්ගේ යථා ස්වභාවය තේරුම් ගැනීම හරහා සති සම්පජඤ්ඤය දියුණු වෙනවා කියලාත් කියනවා. එහෙමත් සූත්‍ර තියෙනවා. එතකොට දැන් මෙතෙන්ද කියන්නේ ඒක අනිත් පැත්ත සති සම්පජඤ්ඤය දියුණු වෙන නැත්නම් සමාධි ස්වභාවයක් තියෙනවා ඒ හරහා සති සම්පජඤ්ඤය දියුණු වෙනවා කියලාත් කියනවා. ඒ නිසා කියන්නේ මේ දෙක එකට ප්‍රත්‍යෝත්පන්න ගතියක් තියෙනවා. ඔව් ඔව්.
මට හුණා මේ මනෝපුප්පංගම ධම්මා ඒ වගේ දෙයක් එතෙන්දි ස්වාමීන් වහන්සේ අපි බාහිර ලෝකයක් අපි මේ මනසින් හදාගන්න ගතිය නිසා අපිත් හැදෙනවා කියන ඒ ඒ ක්‍රියාවලිය ඒ සිත් බාහිර ලෝක බාහිර රූපයක් අපි අල්ල ගැනීම තුනේ අපි අපිත් නිර්මාණය
වෙනවා හැටි.
ඒ හැදෙන හැටි ඒ ඒ ඒ සිත් ඒ බාහිර රූපයක් දැක්ක ගමන් අපිට ඒක මානසිකාරයක් කිරීමක් નિરાයසෙන් සිද්ධ වෙනවා නම් මොකක් හරි ඒක
හොඳයි ඇත්තරම. يعني අපි ඒ වෙච්ච සංසිද්ධිය හරහා කෙනෙක් හැදෙන හැටි අපිට දකින්න පුළුවන් නම් මමෙක් වෙන හැටි මමෙක් හදන හැටි කෙනෙක් හදන හැටි පුජ්‍යල භාවයක් හදන හැටි මොකද්දෝ සංසිද්ධියක් සිද්ධ වුනේ මොකද්දෝ එකක් මට ඇහුණා මොකද්දෝ රූපයක් පෙනුණා හැබැයි මෙන්න මේ හරහා මම ආයි ඔන්න කෙනෙක් වෙන්න හදනවා නේද පුජ්‍යලයක් වෙන්න හදනවා පුජ්‍යල ආරෝපණයක් ඇති කරගන්න හදනවා ඒක දැනගන්න පුළුවන් නම් හොඳයි ඉතින් ඒකයි يعني දැන් අර මොකද පුජ්‍යල භාවයක් ඇතිවීම හරහා කෙලෙස් වලට ලොකු පෝෂණයක් එනවා කෙලස් දිග දුර දුවනවා පුජ්‍යල භාවයක් පුජ්‍යල ආරෝපණයක් මමත්වයක් ඈඳා ගැනීම හරහා හැබැයි එතනින් ඒ අපිට පුළුවන් නම් ඒකෙන් බැහැර වෙලා පුජ්‍යල ආරෝපණය හැදෙන හැටි දකින්න පුජ්‍යල භාවය ගොඩනගෙන හැටි දකින්න මමත්වයක් ගොඩනගෙන හැටි දකින්න පුළුවන් නම් තව පැත්තකින් වදිනවා يعني ඇත්තටම කෙලස් වලට යන්න නම් ඒ පුජ්‍යල භාවය හරි හොඳ පසුබිමක් පුජ්‍යලයකටනේ කෙලස් පහළ වෙන්නේ අන්න එහෙමනේ අපි හිතන්නේ හිතනවා නෙමෙයි ඒක يعني සාමාන්‍යයෙන් يعني ඔතන හැම ක්ලේශයකම අවිද්‍යාව තියෙනවානේ දැන් පුජ්‍යල භාවයක් ආරෝපණය කර ගත්ත ගමන් ඕක දිගට දුවන්න පුළුවන් හැබැයි දැන් මේක අපිට දකින්න පුළුවන් මේක නිකන් හුදෙක් රූපයක් පමණයි මේක නිකන් හුදෙක් වර්ණසටහනක් පමණයි කියලා දැක ගන්න පුළුවන් නම් නැත්තම් මේක හුදෙක් ශබ්දයක් පමණයි කියලා එතනට දා ගන්න පුළුවන් නම් අපි අන්න පුජ්‍යල භාවය අයින් කරා දැන් අපි සාමාන්‍යයෙන් දැන් අපි ගත්ත උදාහරණෙදී අපි තුමු පිරිමි ළමයෙකුට ගෑනු ළමයෙක් පේනවා දැන් මෙතන කෙලින්ම අපි මේ අහවල් ළමයානේ මේ අහවලානේ කියලා දැන් කෙලින්ම අපි උජ්ජල ආරෝපණයක් කරන්නේ නේද කෙනෙක් ඈඳගත්තා මෙතනට නමුත් අපිට මේකේ පොඩ්ඩක් ඊට මෙහා යමිලා නෑ මේ මෙතන රූප සටහනක් තියෙන්නේ මෙන්න මේ ආලෝකයක් තියෙනවා මෙතන රූප සටහනක් තියෙනවා මෙතන ඇහක් තියෙනවා මෙන්න මේ හරහා මෙන්න චක්කු විඥානයක් පහළලා තියෙනවා කියලා නිකන් අර එතන අපිට ඒ වගේ එක සංසිද්ධියක් වශයෙන් දකින්න පුළුවන් නම් පටිච්චසමුප්පන්න වශයෙන් දකින්න පුළුවන් නම් හරි ගැඹුරක් ඉතින් එතකොට අන්න පුද්දල භාවයක් නැහැ මෙතන ගෑනු කෙනෙක් නැහැ පිරිමි කෙනෙක් නැහැ මමෙක් නැහැ හුදු නිකන් ප්‍රතිසම්බන්ධයක් තියෙන්නේ එතකොට ඔබට පවතින බෑ. يعني කෙලස් වලට මේ ඉන්න පුළුවන් පදනම දෙදලා යනවා. නේද?
ඒක ස්වාමීන් වහන්සේ ඒ අපි මානසිකාරය කරද්දී මේ මොහොත අපි පහුවෙලා නේද? අපි වර්තමානයේ නෙමෙයි අපි මේ ඉන්නේ. කිසියම් විදිහ අතීත සංඥාවක් ඔස්සේ අපි ඇනලයිස් කිරීමක් නේද කරන්නේ.
يعني එහෙම කළා හරි මේ යන ට්‍රෙන්ඩ් එක කඩා ගන්න එක හොඳයි. يعني එතෙන්දිම අපිට දැක ගන්න පුළුවන් නම් වඩා හොඳයි. ඒකයි මං කිව්වේ. දැන් අර අපි ඉන්න එක එක්කනා ඉන්න මට්ටම් අනුව අපි කොතනදද මේක කඩන්නේ කියන එක නැත්නම් මේ බ්‍රේක් එක ගහන්නේ කියන එක වෙනස් වෙනවා නේ අපි ඇතම් කෙනෙක් සෑහෙන රාගයෙන් දුර දුවලා රාගේ සෑහෙන උත්සන්න මට්ටමකදී බ්‍රේක් ගහ ගන්නවා යන්තම් හරියන්නේ නැහැ මේක දිගට ගියොත් එහෙම සංඝාදිශේෂයක් වෙනවා කියලා නවත්ත ගන්නවා ඉතින් ඒ එක මට්ටම ඊට මෙහාදී තවත් කෙනෙක් යන්තම් මෙහාදී අල්ල ගන්නවා තවත් කෙනෙක් අර මුල් පියල්ලෙදිම නියපොතෙන් කඩන මට්ටමකදීම අල්ල ගන්නවා ඒ වගේ දෙයක් තමයි ඉතින් හිතා ගන්න වෙන්නේ. මොකද අපිට ප්‍රායෝගිකව කතා කරද්දී අපි කාගාවත් කෙලස් තියෙනවා. ඉතින් මේ හරහා ඒකෙන් යම්කිසි ආස්වාදයකුත් ලැබෙනවා. ඉතින් ඒ හින්දා ඒ ආස්වාදයට ලොල් වෙලා අපි දැන් මෙලාවට ටිකක් දුර යනවා. හැබැයි අපිට තේරුණා නම් මේක දිගේ වැඩි දුර ගියොත් නම් මම මේ සීලය බිඳෙනවා. නැත්තම් මං යන මේ ගමනට හානි වෙනවා. මම අසංවර වීමක් වෙනවා. ගැලපෙන්නේ නැහැ කියලා යම් මට්ටමකදී මේ බ්‍රේක් ගහගන්න පුළුවන් වුණා නම් ඒ තරමට ලේසියෙන් ගොඩ දාන්න පුළුවන්.
අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස කමල් රොකැම්ටන් වලින් සමාවෙන්න බාධා කරා නම්
හරි කියන්න
ස්වාමීන් වහන්ස මේ පැත්තෙන් අක් තුනක් එස වෙලා තියෙන අවස්ථාවක් තියෙනවා නම්
කමල් විනාඩියක් ඉන්න
එහෙමයි ස්වාමීන් වහන්ස
අවසරයි ස්වාමීන් වහන්ස අපි දැන් සක්මන් භාවනාවේදී යම්කිසි වේදනාවක් අපිට ඇති වුණොත් එහෙම අපිට ගලක් හරි පැගිලා අපිට ඒ මොහොතේ ඇති වෙන වේදනාව මට පුළුවන් නම් වේදනාවක් ඇති වුණා වේදනාව පැවතෙනවා වේදනාව නැති වුණා කියලා කියාගන්න මං ඔතෙනදීන්ම මට විදර්ශනාවට යන්න පුළුවන් වෙයිද කියලා හිතන් මට බදන් ඔබ වහන්සේගේ දේශනේ මට දැනුණා.
ඔව් ඒ කියන්නේ
ඒක පුළුවන් නම් වටිනවා.
ඒක තමයි අපි මෙතනදී කතා කරේ. ඒ කියන්නේ දැන් අපි ඒ වෙලාවදී තමයි ඒක දැක ගන්නත් ඕනේ. නැතු දැන් පව් දැන් අර මෙසයින්ස් ඇහුවේ අර මෙතෙන්දීම ඇප්ලයි කර ගන්න පුළුවන් නම් හොඳයි නේද නැත්නම් අපි පස්සේ ගිහිල්ලා වෙපරමක් නේද කරන්න කියලා ඒකයිලා අපේ හිතේ දුවගෙන ගිය යම්කිසි ක්ලේශයකට. නමුත් අපි දැන් වේදනාවක් වගේ දෙයක් පස්සේ ඇප්ලයි කළා වැඩක් නැහැ. වේදනාව හට ගන්නකොටම දැනගන්න ඕනේ. වේදනාව පවතිනකොට අපි දැනගන්න ඕනේ. වේදනාව නැති වෙද්දී අපි දැනගන්න ඕනේ. මේක මේ ඇස්පනා පිට වෙන දෙයක්. පහුවෙච්ච අතීතයේ ගෙච්ච වේදනාවකට නෙමෙයි මේ යොදන්නේ. මෙහෙල මේ මොහොතේ ඔන්න දැන් වේදනාව හට ගන්නවා. දැන් ඔන්න හටගෙන තියෙනවා. ඔන්න දැන් ඒක ෂේ වෙලා ගියා. මේ මොහොතේ තනිකර මේ මොහොත ගැනමයි කතා කරන්නේ. ඔව්. දැන් ඔක අර හිතට යොදද්දි හැබැයි චුට්ටක් ඉතින් වෙනස් වෙනවාම කියන්න බෑ. හැබැයි මේ මොහොතේ ඔන්න දැන් රාගයක් තියෙනවා. දැන් මට අහුනේ හැබැයි මේ ටිකක් ආවට පස්සේ මේ මුල්ම මට්ටමේ නෙමෙයි මේ මුල්ම මට්ටේ නෙමෙයි මට ටිකක් දැන් වර්ධනය වුණා. ඔන්න දැන් නම් ඔන්න රාගයක් තියෙනවා කියලා ඔන්න දැන් අන්තං සිග්නල් ලයිට් එක පත් වුණා. එතකොට ටිකක් දුර ඇවිල්ලා හිටියේ හැබැයි. ඉතින් ඒක අර දැන් මේ මහත්ය කියනවාගේ දැන් හිතන්න යම්කිසි අවස්ථාවක් තියෙනවා. එයා දන්නවා මේ මොහොතේ රාගයක් නැහැ කියලා. හැබැයි ඊළඟ මොහොතේ ඔන්න රාගයක් ආවා කියලා මේ පළවෙනි සිතුවිල්ලෙදිම අහුවෙනවනම් අන්න ඒ මෙතනටම තමයි යන්නේ. එතකොට ඉතින් හිත සෑහෙන්න පිරිසුදුයි. හිතේ සෑහෙන සම්පජඤ්ඤය දිනු වෙලා. එතකොට අන්න ඔයගත් බුදුහාඳුර කියනවානේ ධම්මානුපස්සනාදී එකෙන කියන්නේ. අනුප්පන්නස්ස කාමච්ඡන්දස්ස උපාදෝ හෝති තංච පජානාති. දැන් කලින් නොතිබිච්ච කාමච්ඡන්දයක් ඔන්න දැන් හටගත්තා කියලා අන්න ඒක දැනගන්නවා. ඉතින් ඒ කියන්නේ කලින් නොතිබිච්ච බවක් දන්නවා. එතන පිරිසුදු හිතක් තිබුණා කියලා දන්නවා. ඒ බඳු පිරිසුදු හිතක ඔන්න දැන් කාමච්ඡන්දයක් හටගත්තා කියලා දන්නවා. ඒ කියන්නේ මුල්ම මට්ටම අර නියපොත්තෙන් කඩන මට්ටමේදීම යා වුණා. දැන් ඒතකොට ගාක් අතීතේ බලන්න දෙයක් නැහැ. එයාට ආසන්නයේදීම තිබිලා තියෙන පිරිසුදු හිතක්. ආසන්නයේදීම පැහැදිලි හිතක්, නික්ලේශී හිතක්. දැන් ඔන්න ඒ හිත ආයි කෙලෙසුණා. මේක තේරුම් ගත්තා. ඉතින් එතකොට අපි සෑහෙන්න ඒ කියන්නේ මේ කිට්ටු කරනවා මේ වර්තමාණයටම. නැත්නම් මේ මොහොතට අපි කිට්ටු කරනවා එතකොට. ඔව්. හොඳයි. කමල් එහෙනම් ඔයාට අවස්ථාව තියෙනවා.
එහෙම සංස අවසරයි මේ පැත්තෙන් ප්‍රථමයෙන් රාජිකාට අවස්ථාව තියෙනවා කතා කරන්න.
අවසරයි ස්වාමින් වහන්ස, අද ඔබ වහන්සේගේ ධර්ම දේශනාව ආශ්‍රයෙන් කියන්නේ මට ලැබිච්ච අත්දැකීමක් ගැන කතා කරන්න අවසරයි. මමත් ස්වාමින් වහන්සේ පහුගිය කාලේ ඔය කියන්නේ රාග සිතුවිලි ද්වේෂ සිතුවිලි එනකොට ඒ වගේ මනාපමනාප කොහොමද ඇති වෙන්නේ, ඒවා කොහොමද ඇති වෙන්නේ කියන එක දිහා සතියෙන් විමසිල්ලෙන් බලාගෙන හිටපු කාලයක් තිබුණා. සමහර වෙලාවකදී මට තේරෙනවා මම කියන්නේ ඒ සිතුවිල්ලට නැති වෙලා යනවා. ගියාට පස්සේ තමයි දැනෙන්නේ ඒවට කොහොමද කරන්න ඕනේ, මොනවද කරන්න ඕනේ කියන කුසලහම් දන්නේ අපි ආධුනික වැඩසටහන ඉදහුවා. ඉතින් ඔය විදිහට කරගෙන යනකොට මම මේ මෑතකදී අත්දැකපු දෙයක් තමයි මට තේරුණා, කියන්නේ රාගයක හරි ද්වේෂයක් හරි එනකොට ඒක මේ ඉතා සියුම බලාගෙන හිටියොත් එහෙම අපේ ශරීරයේ කොහරි තැනක පොඩි වෙනසක් වෙන ගතියක් මට දැනුනේ. කියන්නේ ඇත්තරම දැන් එක්ස් කියන දේ ගැන මට රාගයක් හරි වයි කියන දේ ගැන හරි ද්වේෂයක් හරි තියෙනවා නම් ඒක ගැන මම හිතනකොට මට මුලින්ම ඔය කියන රාගය හරි ද්වේෂය හරි එන්නේ. හැබැයි එක අවස්ථාවකදී ශරීරයේ පොඩි සියුම් වෙනසකින් මට දැනෙනවා මං ඒකට නතු වෙනවා, එහෙම නැත්නම් උපාදාන වෙනවා. හරි ඒකට ඒ ගැටෙන ස්වභාවය හෝ ඇලෙන ස්වභාවය ශරීරයේ පොඩි වෙනසකක් වෙනස් වීමකින් වගේ දැනෙන ගතියක් මට දැනුණා. එතකොට ගොඩක් වෙලාවට මට හිතුනේ දැන් ඔය වහන්සේගේ දේශනාව අහනකොට ඒක නිකන් ඊට කලින් මගේ හිත බොහොම නික්ලේශී පිලිසින තැනක තිබුණා සහ දැන් රාගයක හරි ද්වේෂයක හරි ඇලුන ගතියක් දැනෙනවා වගේ ඒ වෙනස මම එක අවස්ථාවකදී දෙකදී හොඳට දැක්කා. ඊට පස්සේ ගොඩක් වෙලා එහෙම දැනුණාට පස්සේ තව දුරටත් ඒ පස්සේ යන ගතිය අඩු වෙන ගතියකුත් මම දැක්කා ඔබ වහන්සේ අද කිව්වා වගේ. හැබැයි මොනවා හරි වෙලා ඒක තව චුට්ටක් ඉස්සරහට එහෙම ගියොත් එහෙම දැන් ගොඩක් මම නිශ්චලව ඉන්න වෙලාවක නම් මට මගේ දැන් මූල කර්මස්ථානෙ වෙන්නේ උඩුකය කොහරි මේ නාඩි වැටෙන වගේ ස්වභාවයක් නිසා ඒක ටික දුරක් යනවනම් ඒ රාගය හරි දේශය හරි අර මූල කර්මස්ථානයට හිත දාපු ගමන් මට ඒ ඒ අන රැල්ල කැට් බ්‍රේක් වෙන එතනින් කැඩෙනවා, ඊට පස්සේ ආයි නික්ලේශී පැත්තට එන්න පුළුවන් වගේ ස්වභාවයක් මං අත්දැක්කා. ඉතින් අද මේ බණට සම්බන්ධ නිසා ඔබ වහන්සේට මේක ඉදිරිපත් කළා, මේ මට ඉදිරියට මේ සම්බන්ධයෙන් මොන හරි කරන්න දෙයක් තියෙනවා නම් ඒ ගැන දැනුවත් කරන්න කියලා ගෞරවයෙන් ඉල්ලා සිටිනවා සම්හ.
හොඳයි, ඔය කියන කතාව ඇත්ත. ඒ කියන්නේ දැන් අපි කොහොමත් හිතේ රාගයක් ද්වේෂයක් පහළනකොට ඊට අනුරූපව අපේ කායික වෙනස්කම් සිද්ධ වෙනවා. ඒ කියන්නේ දැන් මහා ලෝක වෙනස්කම් වෙන්න ඕනේ නැහැ, ඊට මෙහාදි සුළු සුළු වෙනස්කම් පවා සිද්ධ වෙනවා. අපේ නිකන් අපිටමු මේ ඔළුව නිකන් ලොක් වීමක් වගේ දෙයක්, නලල රැලි වැටීමක් වගේ දෙයක් හිතන්න දැන් අපි අකපැති කෙනෙක් දැක්ක කියලා. ඒක පාට නිකන් මූණේ ඉරියව් වෙනස් වෙනවනේ නේද? ටංගාලාලා නිකන් හරි ප්‍රසන්න ගතියක් මුලින් දෙනවා, නැත්නම් මූණ ඇඹුල් වෙනවා දැන් නේද? මූණ දෙක වෙනවා කියලා කියන්නේ. තේන වගේ මූණ දෙක වෙනවා අකමැති කෙනා දැක්කහම. හැබැයි ඉතින් කැමති කෙනෙන් දැක්කොත් මුලින් නම් තියුනේ නිකන් අර මොකද්ද මේ හෙන ගහච්ච සෝම් පිට්ටනිය වගේ මුලින් තිබුණේ. හැබැයි දැන් ඔන්න පිපිලා එනවා නේද? ඒ කැමති කෙනෙක් දැකලා. ඉතින් ඒ වගේ අර අපේ මේ මනසේ සිද්ධ වෙන ප්‍රතික්‍රියාව හරහා අනිවාර්යෙන් අපේ මේ කායික වෙනස්කම් සිද්ධ වෙනවා. අපිට ඒ කායික වෙනස්කම් ටික අල්ලගන්න පුළුවන් නම් ඒකෙත් කිසි වැරද්දක් නැහැ. ඉතින් අපිට එතකොට ඒ කියන්නේ විවිධ ක්‍රම. දැන් අපිට පුළුවන් ඍජුවම කය දිහා බලන්නතෝ හිතේ පහළ වෙච්ච රාගයේ වශයෙන් දැනගෙන එතනින්ම බ්‍රේක් ගහගෙන එතනින්ම ඒක ඡය කළා යවන එහෙම ක්‍රමයක් පුළුවන්. එහෙම නැත්නම් හිතේ රාගය පහළ වුණා, හැබැයි මට ඊට කලින් තේරුණා මගේ කයේ යම් කිසි වෙනසක් වුණා කියලා. තහ හිතේ ද්වේෂයක් පහළ වුණා, හැබැයි මට ඊට කලින් තේරුණා ටක් ගාලා මගේ ඉරියව්වේ වෙනසක් වුණා. මගේ හිත නිකන් කයේ නිකන් ලොක් වීමක්, තද වීමක් වුණා කියලා මට අහු වුණා. හැබැයි එතකොට මම අර හිතානුපසනාව පැත්තෙන් යන්නේ නැතුව මට පුළුවන් කායනුපසනාව පැත්තෙන් යන්න. මට පුළුවන් ඔන්න මේ කොහොමද දැන් ආයි නිකන් මේ හිත නැත්නම් මේ කය ලොක් වෙලා, හිර වෙලා, තද වෙලා තියෙන්නේ කොහොමද කියලා අන්න ඒකට අවධානය යොමු කරන්න යොමු කරන්න ඒ තද වීම, ඒ ගොරෝසු වීම ඒක ෂය වෙන්න ගන්නවා. මොකද මේ අරක නිසා නෙමේ කාවේ. දැන් මම ඒක පෝෂණය කරන්න යනකොට මෙයා දිහා බලන් ඉන්නවා. ඉතින් මෙයාට දැන් එන්න ඉඩක් නැහැ. මොකද මම කියන්නේ අරයා නිසා නම් මෙයා පහළ වුණේ, මං එයාට අහු වුණොත් තමයි තව මෙයා තද වෙන්නේ නේද? දැන් මම මෙයා දැන් මතන මේ රාගේ මේ ඒ නිසා මේ වෙනස් වෙච්ච ශරීරය කියලා. දැන් මම මෙයා දිහා බලාගෙන මෙයා පෝෂණය කර කර මේක කරනකොට මෙයා තව තවත් තද වෙනවා. හරිද? අපි ඒ වෙනුවට මෙයා අතහැරියා, මම මෙයා දිහා බැලුවා. දැන් මේකට මොකද වෙන්නේ? පෝෂණය වෙන්න ක්‍රමයක් නැහැ. මොකද මම්ම එපයි මේක පෝෂණය කරන්න නේද? මම දැන් එතනින් අයින් වෙලා මම ඒ වෙනුවට කය දිහා බලනවා. කයනුපසනාවක් ඔස්සේ යනවා. වේදනානුපසනාවක් ඔස්සේ යනවා. මම මෙයා දිහා බලනවා. මෙයා දිහා බලන්න දැන් මෙයා නිකන් අර අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් නැති දරුවෙක් වගේ. නේද? දැන් මෙයාට ඉන්න විදිහක් නැහැ. නිකන් පෙකණි වලින් කැරලා ගිහිල්ලා තියෙන්නේ දැන්. තනියලා ඉන්නේ. එයා මම පෝෂණය කරන්නේ නැහැ. එයා මට ටිකක් අරයටත් වඩා පහසුවෙන් හැන්ඩල් කරගන්නත් පුළුවන්. මොකද මේක කායිකයි. කායිකව දැන් දෙයක් මම කායිකව සිද්දෙච්ච සංසිද්ධියක් දිහා මම දැන් කනුදිනු කරන්නේ. ඒතකොට මම මේක දිහා බලන බල මේක නියම් බොඳ වෙලා යනවා. ඉතින් ඔය වගේ විවිධ ක්‍රම තියෙනවා. නිසා මේ රාජිකා කියන එක ඇත්ත. මේ කියන්නේ අපිට ඕනම ක්ලේශයකදී ඒ ක්ලේශය දිහා ෆේස් ටු ෆේස් යන්නත් පුළුවන්. මොහොත මොහොල්ලා යම් කිසි ගමන ගනුදෙනුකට යන්නත් පුළුවන්. ඕනේ නම් ඒකේ අපිට වෙනස් පැත්තකින් අපේ කය දිහා, වේදනාවන් දිහා බලලා අපේ දිශාව වෙනස් කළා ඒ පැත්තෙන් යන්නත් පුළුවන්. කිසි වැරද්දක් නැහැ.
එහෙමයි සයන්ස්. මම අනිත් එක කිව්වේ මං හිතන්නේ ඔබ වහන්සේට අමතක වෙන්නේ නැති මං ඒක ඉස්සරහට ගියොත් එහෙම ආයේ මූල කර්මස්ථානට හිත දාලා බැලුවා. එතකොටත් ඒක එතනින් ඒ චේන් එක බ්‍රේක් වෙනවා වගේ කියලා මට දැනුණා
කියන්නේ. හරි. හැබැයි මූල කර්මස්ථානෙට යනවා කියන එක තාම ඉතින් අර අපිට අපි ගැන තාම විශ්වාසෙම අධි කියන එක හැබැයි. ඒ කියන්නේ මූල කර්මස්ථානෙන් අපි එළියට ඇවිල්ලා කෙලින්ම ක්ලේශයම දකින්න පුළුවන් නම් ඒක වඩා සුදුසුයි. මේ මොකද හිතන්න දැන් හිතේ ද්වේෂයක් පහළ වුණා. දැන් ඒ ද්වේෂය අත්හැරලා දාලා මූල කර්මස්ථානට යනවා කියන්නේ ඒක එක ක්‍රමයක් පිළිගන්නවා. ඒක තමයි අර අසතිය මනසිකාර කියලා කියන්නේ. ද්වේ෷යක් තියෙනවා, හැබැයි තාම මට මෙයාත් එක්ක ඍජුව ගනුදෙනු කරන්න බෑ. මම තාම ටිකක් මෙයාට බයයි. තාම මට විශ්වාසයක් නෑ මෙයාත් එක්ක සටන් කරලා දිනන්න පුළුවන් වෙයිද කියලා. ඒතකොට මම කරන්නේ මෙයාව හිතීද්දෙන් මං යනවා මූල කර්මස්ථානට. කවන්නෑ වැඩේ ගොඩ දාගන්න පුළුවන්. හැබැයි පස්සේ අපි පොඩි රිස්ක් එකක් අරගෙන අවධානමක් අරගෙන බලන්න ඕනේ ද්වේෂයක් ආවා. මේ ද්වේෂෙත් එක්කම පොඩ්ඩ හැපිලා බලන්න පුළුවන් නම් ඒක අරිට වඩා මේ ඉදිරි ගමනක් තියෙනවා. මොකද ඒ බඳු ගමනකදී තමයි අපිට පුළුවන් මේ මොකක්ද ඒකට කියන්නේ උපාදාන හඳුනා ගන්න ඔය මොකක්ද ඒ කියන්නේ ආශ්‍රවයන්ශය කරන පාරකට නැඹුරු වෙන්න පුළුවන් අන්න එබඳු ගමනකදී. කෙලින්ම පහළ වෙච්ච සංසිද්ධියම අපි එතනම තේරුම් ගන්නවා. රාගයක් නම් පහළුනේ රාගයක් බව තේරුම් ගන්නවා. දේශයක් නම් පහළුනේ දේශයක් බව තේරුම් ගන්නවා. දේශයත් එක්කම ඉන්නවා. ඒක පෝෂණය කරන්නේ නැහැ හැබැයි. එබඳු ගමනකදී තමයි පොඩ 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 යාගේ බල බිඳෙන්න ගන්නෙ. අර අපි දීලා තිබිච්ච අනියත බිය පහව යන්න ගන්නෙ ඒ එබඳු හොඳට මුහුණට මුහුණලා ඉන්න ගමනකදී තමයි.
එහෙමයි සයනස් පොඩි බයගතියක් ඇත්තටම තියෙනවා මේ. ඉතින් ඒක හින්දා වෙන්නේ නැති මම අර එහෙම හිතන්නේත් නැතුව වගේ තමයි අතන්ට ගියේ ෆස්ට් ටයිම්. ඊට පස්සේ ඒකෙන් හරි ගිය නිසා මම හිතන්නේ ඊට පස්සේ මම එහෙම දෙතුන් පාරක් කරා. මම ඉස්සරහට ඔබ වහන්සේගේ උපදෙස් පරිදි මූණට මූණ දාලා ඉන්න බලන්න ස්වාමීන් වහන්සේ බොහොමත්ම පිං.
ඔබ බලලත් මේ කුසල සානන්දර කියන්නකෝ.
එහෙමයි සයනස්.
හොඳයි.
දේරුවන්
අවසරයි ස්වාමීන් වහන්සේ. ඊළඟට අපි යනවා චන්දිමාට අවස්ථාව දෙන චන්දිමා ඩිකේට්ස්.
අවසරයි ස්වාමීන් වහන්ස. ඔබ වහන්සේලා මේ අපේ කෙලෙස් ගැන මෙහෙම හුඟක් විවෘතව සැහැල්ලුවෙන් කතා කරන එක අපිට හුඟක් ඒක අපේ ධර්ම මාර්ගයට හුඟක් රුකුලක් වෙනවා. ඒක ගැන මම අනේක වාරයක් ස්තුතිවන්ත වෙනවා. මට ප්‍රශ්න දෙකක් තියෙනවා. එකක් තමයි අර රාජිකාගේ ප්‍රශ්නෙට ඔබ වහන්සේ දෙන්න උත්තරේ වගේ මුලින් මුලින් කෙලස් වලට යම්කිසි බයක් අපිට තිබුණා, මට තිබුණා. එතකොට දැන් උදාහරණයක් විදිහට මම දැන් ෆේස්බුක් එක එහෙම සම්පූර්ණයෙන් දැන් අවුරුදු ගාණක්ම ෆේස්බුක් එකට යන්න නැතුව හිටියා. මොකද එතන දකින දේවල් වලින් මගේ කෙලස් ඇවිස්සෙන ගතියක් වගේ දැක්ක නිසා. නමුත් මෑතක ඉඳලා මම ඒකට පැය භාගයක් විතර අරගෙන එතන මොකද දැන් අනිත් දේවල් වලින් කෙලස් මතුවන එක අඩු වෙලා අර චැලෙන්ජ් එකක් ජීවිතේට තියෙන චැලෙන්ජස් අඩු වෙගෙන යනකොට මම අර ඒක අවස්ථාවක් කරගත්තා. පැය භාගයක් අරගෙන මෙතන මේ 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 රූපය දකිනකොට මට මොකද මගේ සාමාන්‍ය වහන්සලා ද රාගය ගැන හුඟක් කතා කරපු නිසා මම කියන්නේ මගේ සාමාන්‍ය ටෙන්ඩන්සි එක තමයි ද්වේෂයට බරගතිය. එතකොට අර ද්වේෂයක් ඇති වෙනවද මේක දකිනකොට කියන එක බලන්න මට ඒක මම දැන් අවස්ථාවක් කරගන්නවා. කියන්නේ හිතලම පැය භාගයක් විතර දවසේ ඒක දිහා බලාගෙන. දැන් ඊයේ එහෙම මට මගේ පරණ යාළුවෙක් දාපු පෝස්ට් එකක් බලනකොට ඉස්කෝලේ අවුරුදු 30කට කලින් ක්ලාක් කෙනෙක් අපේ අම්මට බැනපු ක්ලාක් කෙනෙක්ගේ පින්තූරයක් දකිනකොට මට එතන ඇති වෙන ද්වේෂය දිහා බලන්න දැන් මට බයක් නැතුව බලන්න පුළුවන් ගතියක් තියෙනවා. ඊට පස්සේ එතනින් අර සංඛාර හැදීගෙන යන විදිහ ඒ පින්තූරය දිහා බලාගෙන මම ඒ වෙලාව ඒ සඳහා පාවිච්චි කරන්න වගේ ගන්නවා. ඒක මේකට හොඳ දෙයක්ද නරක දෙයක්ද කියලා ඒක තමයි මගේ පළවෙනි ප්‍රශ්නේ.
දෙවෙනි ප්‍රශ්නේ තමයි ඔව් පොඩ්ඩක් උත්තරයක් දෙනවා නම් මට නම් හිතනවා ඒක හොඳයි කියලා. පොදවකට අපි කවදා හරි මුහුණ දෙන්න ඕනේනේ. ඉතින් අපි නිකන් අර මේ උගුරට හොරා බෙහෙත් බොනවා වෙනුවට අපි කෙලින්ම යම් අවස්ථාවකදී අපිවම අත්හදා බලනවා මට දැන් මේකට මුහුණ දෙන්න පුළුවන්ද? මගේ තුල දැන් ආධ්‍යාත්මික ශක්තියක් ගොඩනැගිලා තියෙනවද? මේ බඳු ක්ලේශයක් පහළනොත් ඒකෙන් බේරෙන්න. දැන් මම අකමැති කෙනෙක් දකිනවා, අකමැති කෙනෙක් දකිනකොට හිතේ ද්වේෂයක් පහළෙනවා. මම දැන් ඒ ද්වේෂය වශයෙන් හඳුන ගන්නවා. ඊට පස්සේ ඒක මම පෝෂණය නොකර අතහරිනවා. දැන් ඔන්න ඒ ද්වේෂය පොඩ්ඩක් දුර්වල වෙන පටන් ගන්නවා. ආයෙත් ඔන්න යාවම දකිනවා. ආයෙත් ද්වේෂය පහළ වෙනවා. හැබැයි අරතරම් දුර දුවන්නේ නැතුව මගදී එයා දුර වෙලා යනවා. ඉතින් මෙහෙම යම්කිසි දවසකදී අපි හිතමු දැන් මේ යම් එයාම දැක්කා. හැබැයි කිසිම ද්වේෂයක් පහළුනේ නැත්තම් තොටින් සෑහෙන්න ඉතින් අපි කියන්නේ සෑහෙන යම්සි මොකක්ද ඒ කියන්නේ අපි තුල යම්සි වර්ධනයක් වෙලා තියෙනවනේ කියන්නේ. ඉතින් ඒ වගේ අපි මෙතන එක්තරා අන්දමකින් කියනවා නම් මුලදී අපි පොඩ්ඩක් ඔය වහන් වෙලා අපි මේ ශිල්ප ඉගෙන ගත්තට නැත්නම් අපි පුහුණුව වුණාට පස්සේ කවදා හරි අපිට යුද්ධට යන්න එනවා. ඉතින් අපි නිකන් ට්‍රේනින් කොලෙජ් එකක ඉන්නවා වගේ නැත්නම් ට්‍රේනින් කැම්ප් එකක ඉන්නවා වගේ තමයි නැත්නම් මුලදී කරන්නේ. හැබැයි අපි නියම සැබෑසටන සිද්ධ වෙන්නේ ඔය වගේ තැන්වලදී. සැබෑසටනේදී කෙලින්ම මුහුණට මුහුණලා සතුරත් එක්ක සටන් කරන්න සිද්ධ වෙනවා. ඒ එතෙන්දී අපිව රැක ගන්න පුළුවන් නම් දේශයක් පහළ වෙන්නේ නැත්නම් ඒක යන්න ඉතින් අපි සෑහෙන්න වර්ධනය කරගෙන තියෙනවා. අපේ හිතේ නැවත නැවත මේක දැකලා මේක තියෙන ආදීනව තේරුම් අරගෙන ඉක්මනට මේවා දුරු කරගෙන ආයෙත් අර නික්ලේශී තැනට නැවත හිතපත් කරගෙන ඒ වගේ ලොකු ආපු ගමනක් නිරූපණය වෙනවා. අපිට දර කලින් හොඳටම ද්වේෂයක් පහළ වෙච්ච කෙනාම අද අපි දකිද්දි ක්ලේශයක් පහළ වෙන්නේ නැත්නම් ද්වේෂයක් පහළ වෙන්නේ නැත්නම් ඒ තුල අපේ යම්කිසි වර්ධනයක් ආධ්‍යාත්මික දියුණුවක් නිරූපණය වෙනවයි කියලා කියන්න පුළුවන්.
එහෙමයි ස්වාමීන් වහන්ස. ඒ වගේම අර ඔබ වහන්ස දැන් අදත් හුඟක් කියලා දීපු එක එක ටෙක්නික්ස් වලින් මට ගැළපෙන ටෙක්නික් එකක් අරගෙන ඒ පැය භාගයේ එතන ගත කරන්නත් පුළුවන් නේද
හාමුදුරුවෝ? ඔව් ඔව්. වැරද්දක් නැහැ. ඉතින් අර මේ ඔය එක එක ක්‍රම වලින් අර කෙලින්ම අපිට සති සම්පජඤ්ඤය දියුණුවාට පස්සේ අර පරණ ක්‍රම අත්‍යවශ්‍ය නැහැ. අපි තුමු දැන් ඔතෙන්දී රාගය නම් අසුභේ වඩන්න හෝ ද්වේෂයක් නම් මෛත්‍රිය වඩන්න හෝ ඒ ක්‍රමවලට යන්න උවමනා නැහැ. මොකද ඊට වඩා දැන් තමන්ට තමන් ගැන ආත්ම විශ්වාසයක් තියෙනවා. තමන් මේ යන ගමන ගැන විශ්වාසයක් තියෙනවා. සතිය සමාධිය ප්‍රඥාව ගැන තමන් තුළම දැන් යම්කිසි වර්ධනයක් තියෙනවා. අය මේක මට ඊට වඩා ලේසියෙන් කරගන්න පුළුවන් ය කියලා අන්නේ වගේ තමන් ගැන ආත්ම විශ්වාසයක් තියෙන වෙලාවේදී අර වගේ මේ රළු ක්‍රමවලට යන්න අවශ්‍ය නැහැ.
එහෙමයි. මම ඊයේ පාවිච්චි කරපු ක්‍රමය ඔබ වහන්සේට විස්තර කරන්න අවසරද? ඒ කියන්නේ ඒක දැක්කහම මට ඉස්සෙල්ලාම ඒ පින්තූර දැක්කහම මෙයා හිල්දා කියලා මතක් වුණා. ඊට පස්සේ එයා දිහා ඒක දිහා බලාගෙන ඉන්නකොට ඒක ඒත් එක්කම මම ඇස් දෙක පියාගත්තා. ඊට පස්සේ ඇස් දෙක පියාගෙන මම විනාඩියක් විතර ඉන්නකොට සාමාන්‍ය පොඩි කාලෙත් මට නිකන් ඇස් දෙක පියාගත්තාම නිකන් එක එක ආලෝක වගේ පේනවා. ඊට පස්සේ ඒ ආලෝකයේ දිහා මම බලාගෙන ඉඳලා ඒ ආලෝකයට අනුග්‍රහ කරන්න පටන් ගත්තා. ඊට පස්සේ ඒ ආලෝකයේ ලොකු වේගෙන එනකොට ඊට පස්සේ ආපහු මම අස්සරලා ස්ක්‍රීන් එක දිහා බලනකොට ඒ මොන ඒ විදිහටම තියෙනවා. ඊට පස්සේ මට අර ආලෝකය ගැන මතකයකුත් තියෙනවා, මේ මූණක් තියෙනවා. එතකොට මම බැලුවා මගේ ශරීරයේ කොතනද වේදනාවක් තියෙනවද, එහෙම ආලෝකය තියෙනවද, මූණ ගැන මතකයක් තියෙනවද. ඒ ටික බලනකොට මට නිකන් අර මම දැකපු ආලෝකය සහ මේ මූණ අතර ඒ දෙකම මම හදාගත්ත සංඥාවක් නේද කියලා වගේ නිකන් සිතුවිල්ලක් ඇති වෙලා නැති වෙලා ගියා. ඊට පස්සේ අර එතන ලොකු වේදනාවක් ගොඩක් ශරීරයට දැනුනෙත් නැහැ. ඊට පස්සේ මම මේ මූණ දිහා බලාගෙන ඉන්නකොට මෙයා මේ හිල්දා කියලා මම දන්නවා. ඒ වුණාට අර ආලෝකයත් මේ මූණත් අතර ලොකු ඝට්ටනයක්වත් වෙනසක්වත් එහෙම ලොකු කැළඹීමක් ඇති වුණේ නැහැ.
වැරද්දක් නැහැ. හැබැයි එතන අර මේ කියන්නේ ඔතෙන්දී අපි එක්තරා උපක්‍රමයක් නම් තමයි. හැබැයි ඉතින් ඔතන්දර හිතේ ඇතිවෙච්ච සමාධිමත් ගතියක් හරහා වෙන අරමුණකට හිත දැමීම හරහා ඉතින් මෙතනින් ගැලවිලා තියෙනවා. පස්සේ ඒ කියන්නේ අපිට මෙහෙමත් පැත්තක් තියෙනවා. දැන් අපිට සාමාන්‍යයෙන් කියනවා අඥාන උපේක්ෂාව කියලා. අපිට පුළුවන් විපස්සනාවක් හරහා යන්න නැතුව ලොකු ගැඹුරු ප්‍රඥාවක් හරහා යන්න නැතුව ඕනනම් කෙනෙකුට පුළුවන් තමන් අකමැති කෙනෙක් ඉන්නවා හැබැයි ද්වේෂයක් පහළ වෙන්නේ නැහැ. කැමති කෙනෙකුත් ඉන්නවා රාගයක් පහළ වෙන්නේ නැහැ. ඒකත් එක උපේක්ෂාවක්. මේ බුදුරජාන් වහන්සේ එච්චරම අගේ කරන්නේ නැහැ. හැබැයි තව උපේක්ෂාවක් තියෙනවා. එයා ඊට වඩා ප්‍රඥාවක් වඩලා හදාගත්තු උපේක්ෂාවක් තියෙනවා. හිතන්න දැන් එයා අපි දැන් අද කතා කළා වගේ සති සම්පජඤ්ඤය දියුණු කළා, මේකේ රූප කර්මස්ථානයක් වඩලා, මේ හිත ඇතිවීම නැතිවීම ස්වභාවයක් ගැන ප්‍රගුණ කළා, හිතේ වැඩිච්ච ප්‍රඥාවක් හරහා හිත හඳුනගන්නවා යම්කිසි උපේක්ෂාවක්. ඒ උපේක්ෂාව පාවිච්චි කළා මෙයා කැමති කෙනෙක් එක්කත් ඉන්නවා, අකමැති කෙනෙක් එක්කත් ඉන්නවා ද්වේෂයක් රාගයක් පහල කරගන්න නැතුව. ඒක හරියට වඩා ගැඹුරුයි. ඒ නිසා තමන් බලන්න ඕනේ මේක නිකන් අර මගේ හිත නිකන් උදාසීන වීම හරහා හිත නිකන් අර කැලස් වෙනවා කියලා කියන්නේ මේ එච්චරම සංවේදී බවක් නැන් අඩුයි. සංවේදී අඩු වීම හරහා එන උපේක්ෂාවද මෙතන තියෙන්නේ. එහෙම නැත්නම් ප්‍රඥාවක් වඩලා විපස්සනාවක් වඩලා මේකේ තියෙන ඇත්තට සැටියෙන් තේරුම් ගැනීම හරහා ඇතිවෙච්ච ගැඹුරු ප්‍රඥාවක් හරහා ආපු උපේක්ෂාවද්ද මෙතන තියෙන්නේ. එහෙනම් දෙවෙනි ක්‍රමේ නම් හොඳයි. ඉතින් දෙවෙනි එකත් අඩුතරමින් අපි හඳුනගෙන තියෙනවා නම් මෙහෙමත් ඉන්න පුළුවන්කමක් තියෙනවා. මේව උපාදාන නොකර එකකටවත් ඇලෙන්නේ නැතුව ගැටෙන්නේ නැතුව ඉන්න පුළුවන්කමක් තියෙනවා අර අපි ආපු ප්‍රඥාව මත බදනම් වෙලා. ඒ බඳු උපේක්ෂාවක් ඊටම වටනවා.
හොඳයි. මගේ දෙවැනි ප්‍රශ්නය ස්වාමීන් වහන්ස, එතකොට අර මේ රට්ටපාල හාමුදුරුවන්ට බුදුහාමුදුරුවෝ කිව්ව නෑ, රට්ටපාල හාමුදුරුවෝ කිව්වනේ දැන් උන්වහන්සේ දේවල් ඇසුරු කරමින් ඒවට ඇලෙන්, කියන්නේ ඒවත් එක්ක ඒව රස විඳින්මින් අර හාමුදුරුවෝ ඒ දානේ වළඳලා එනකොට කිව්වනේ අර මොකද කොහෙද අහුවෙන්නේ නැතුව, උගලට අහුවෙන්නේ නැතුව මොකක්ද කාලා ආවා කියලා. අර ඒ වගේ කාමයන් ඇසුරු කරන විදිහ කොහොමද කියලා තමයි මගේ ඊළඟ ප්‍රශ්නේ.
ඒක ඇත්තටම ඉතින් බුදුරජාන් වහන්සේ ගැනම කියවෙන මේ සූත්‍රවලදී එනවා. ඒ කියන්නේ දැන් බුදුරජාන් වහන්සේත් දානේ වළඳනවා, බුදුරජාන් වහන්සේත් සිවුරු පෙරවනවා. ඊළඟට අපි හිතමු බුදුරජාන් වහන්සේටත් ඉතින් විවිධාකාර දේවල් පේනවා, ඇහෙනවා. ඉතින් එතෙන්දී පෙන්නන්නේ ඒ සෑම දෙයක්ම බුදුහාමුදුරන්ට දැනෙනවා. හැබැයි ඊට අනුරූපව සාමාන්‍ය පෘථග්ජනයෙකුට පහළ වෙන චන්දරාගය, නැත්තම් ද්වේෂය, ඒ වගේ ඊට අනුරූප යම් යම් කෙලෙස් තියෙනවානේ, ඒ එකක්වත් පහළ වෙන්නේ නැහැ කියලා කියනවා. ඉතින් ඒක ලස්සන්ට විස්තර වෙනවා, රස පටිසංවේදීච භගවා නොච රස රාග පටිසංවේදී. දැන් අපිට සාමාන්‍යයෙන් වෙන්නේ අපි දමු යම් කිසි ප්‍රණීත ආහාරයක් වළඳනවා, අනුභව කරනවා. එතකොට අපිට ඒ රසය දැනෙනවා. ඊට අමතරව ඔතන පහළ වෙන මේ රසයට ඇලිලා යන ගතිය, මේකට තව ඉල්ලන ගතිය, මේකට ඇති වෙන කෑදරකම, ආසාව, එහෙම ඒකුත් තියෙනවා. ඒතොර දැන් මේකද සංසිද්ධි දෙකක්නේ. රස දැනීම කියන එක සංසිද්ධියක්, ඒ ඔස්සේ අපේ හිතේ කෙලෙස් අවදිවීම කියන එක, ආසාවක් පහළ වීම කියන එක, තණ්හාවක් පහළ වීම කියන එක, කෑදරකමක් පහළ වීම කියන තව සංසිද්ධියක්. දැන් බුදුහාඳුනන මේ දෙවැනි එක නැහැලු, පළවෙනි එක තියෙනවා හැබැයි. එතකොට බුදුහාඳුරංගාව ඒ කෙලෙස් ප්‍රහාණයක් සිද්ධ වෙලා තියෙන නිසා, රාග ద్వේෂ මෝහ විෂයට කෙලින්ම මේ කෙලෙස් මූලම අකුසල මූලාලින්ම කපලා දාලා තියෙන නිසා, කොයිතරම් රසමසවුලක් භුක්ති විඳක් බෝධනේ කළත්, මේ අනුභව කළත්, වැළඳුවත්, ඒකට අනුරූපව සාමාන්‍ය කෙනෙකුට පහළ වෙන රාගයක්, කෑදරකමක්, ආසාවක්, තණ්හාවක් එහෙම පහළ වෙන්නේ නැහැ කියනවා. ඒ නිසා කොයිතරම් ප්‍රණීත කැමැති රූපයක් දැක්කත් ඒකෙන් ඒ දැනීම ඇති. හැබැයි ඒකෙන් ද්වේෂයක් හෝ රාගයක් හෝ එහෙම පහළ වෙන්නේ නැහැ කියලා කියනවා. ඉතින් ඒ නිසා මෙතන අර මුල් සිඳීම තමයි ඇත්තම කතා කරන්න වෙන්නේ. මුලින්ම අපි කපා දමලා තියෙනවා නම් ඒකට ඒ රාග ద్వේෂ මෝහ ආදී අනිකුත් කෙලෙස් පහළ වෙන්න තියෙන මූලික පසුබිමම කඩලා දාලා නම් තියෙන්නේ. ඒකට ඉතින් මේ ඉස්සරහට යන්න පුළුවන්. ඒකනේ අර ධම්මපදයේ ගාථාවකත් තෙන්නේ. දැන් අතේ වණයක් නැත්තම් වසභාජනයකට රට දාන්න පුළුවන් කියලා කියනවා. මොකද වණයක් නැහැනේ, අතේ තුවාලයක් නැහැනේ. වස ගෑවෙන්නේ නැහැ. ඉතින් ඒ කියන්නේ ඇඟිල්ලේ ගෑවුණයි කියලා මොකුත් හානියක් වෙන්නේ නැහැ. හැබැයි තුවාලයක් තියෙනවා නම් අන්න තුවාලේ හරහා ගලින්ම අභ්‍යන්තරයට යනවා. අන්න ඒ වගේ ඉස්සෙල්ලා අර හිත හදාගෙන තියෙන පසුබිමකදී ඉතින් එයාට යන්න පුළුවන්, කෙලස් ලෝකයක ඉන්න පුළුවන්, කෙලස් තවර ගන්නෙ නැතුව, ගා ගන්න නැතුව ඉන්න පුළුවන් කියලා කියන්න පුළුවන්.
එහෙමයි. බොහොමත්ම පින් ස්වාමීන් වහන්සේ.
හොඳයි. කමල්, දැන් අපේ වෙලාවත් හැබැයි ටිකක් ගිහිල්ලා තියෙන්නේ.
එහෙමයි සාදු, අත් දෙකක් එසවිලා තියෙනවා.
අපි ඉක්මනට කියන්න කීව එහෙනම්.
හරි, ඊළඟට අපි යනවා ශමිලා විජේසිංහට. ඉතාම කෙටියෙන් තව කෙනෙකුත් තව ඉන්න ස්වාමීන් වහන්සේ නමකුත්, ඒ නිසා මේ කෙටියෙන් ප්‍රශ්න ඉදිරිපත් කරන්න කියලා මතක් කරනවා. සද්ධාතිත ස්වාමීන් වහන්සේට අවස්ථාව තියෙනවා. සද්ධාතිත ස්වාමීන් වහන්සේට කතා ගන්න පුළුවන්.
ස්තුතියි, අවසරයි ස්වාමීන් වහන්සේ.
ඔව් කියන්න එහෙනම් අපිට. සලිපෙන් ඉන්නවද?
මම ඉස්සෙල්ලම ඉතින් මගේ මහගෙදර කියලා මෙස්සරණ වලේ ඉන්න සියලුම මහා සංඝරත්නයට මම ගෞරව උපහාරය පූජා කරනවා.
හොඳයි සාදු
සාදු. පූජා කළා මම සාමාන්‍යයෙන් මෙතෙන්දී සාකච්ඡා වෙච්ච විදිහ සම්ප්‍රදායික ප්‍රශ්න නෙවෙයි මං අහන්නේ. හැබැයි ඒකත් රාගයට උපාදානයට සම්බන්ධයි දන්නේ. මගේ සාමාන්‍යයෙන් මං පොඩක් කලාවට ලැබී ඒ කලාවේ එක පැත්තකට තියෙනවා සාමාන්‍යයෙන් ගීත සාහිත්‍යයට මගේ ලොකු ලැබියාවක් තියෙනවා. එතකොට ඒකේ දැන් ගීත සාහිත්‍ය කියලා කිව්වහම අර ඇඟට කියන ගීත නෙවෙයි, අපි ඔය 60-70 දශකවල ලංකාවේ පහළ වෙච්ච ඉතාම අර ප්‍රසන්න ගණයේ ගීත තියෙනවා. දැන් මම ඒවට පොඩ්ඩක් ලැදි. එතන මගේ පුරුද්දක් තියෙනවා මේ ඒ සාමාන්‍යයෙන් එක අවස්ථාවකට සාමාන්‍යයෙන් සතියකට හමාර සැරයක් ඒ ගීත දෙකක් තුනක් අහනවා.
දැන් නම් ඒක අහන්න බෑ හැබැයි. ආයෙ සීල් ගන්න වෙයි මං හිතා. ආයෙ සීල් ගන්න වෙයි එහෙමනම් සමහර විට.
අන්න ඒ ප්‍රශ්නේ තමයි මං අහන්නේ. දැන් මට දැන් මෙහෙමයි. දැන් මම ඒ ගීතය අහුවා කියලා ඒ ගීතය හරහා මගේ අර හිත අභ්‍යන්තරයේ ඔය කියන විදිහ මේ කැළඹිලි ඇති වෙන්නේ නැහැ. අරගේ ඒ ගීතවල තියෙන්නේ ඇත්තටම එක්තරා විදිහක නිවෙන ස්වභාවයක්. අපි ඔය ඒ දවස්වල ඔය ගීත කියන්න කිව්වා මේවා අහලා මිනිස්සු දැහැන් ගත වෙනවා. ඉතින් මට දැන් ඒක දැන් මම දන්නවා දැන් ශිල්පදේ අපි නැච්ච ගීත වාදිත විසුක දර්ශන කියලා කියනකොට අරකට එරෙහි වෙනවා කියලා මම දන්නවා. හැබැයි දැන් ඒ අපි මේකෙන් ඒ ගීත ඇහුව කියලා කැළඹිල්ලකට එහෙම නැත්නම් අපි අපේ හිතේ මේ 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 හිතේ මේ මේ ඒ සම්බන්ධයෙන් කිසිම විදියක මේ ඇවිස්සීමක් සිද්ධ වෙන්නේ නැහැ. අර තියෙන යම් කිසි විදියක ඇවිස්සීච්ච මානසිකත්වයක් තියෙනවනේ නිවීමක් තමයි වෙන්නේ.
මෙහෙම කියන්න පුළුවන්. ඒ කියන්නේ දැන් අපිට සාමාන්‍යයෙන් ඔය හරහා දැන් ගීතයක් කරහා අපි කියන්නේ ඉමෝෂන්ස් කියලා කියන්නේ. අපේ හිතේ එක්තරා අන්දමක හැඟුම් බර ගතියක් පහළ වෙනවා. ඔන්න හැඟුම් බර ගතිය අපි නිකන් හිත තැම්පත් වීමට යනවා නම් හිත නිකන් අමුතු ලෝකයකට අපි එක්කන් ගිහලා ඒ ලෝකයේ තුල අපිව තැම්පත් කරන්න පුළුවන්. ඉතින් ඒක ඒ හැඟුම් බර වීම හරහා හැඟුම් ගත වීම හරහා ගීතයකින් වෙන්න පුළුවන්. නැත්නම් වාදනයකින් වෙන්න පුළුවන්. ඉතින් ඒක එක ක්‍රමයක් ඉතින්. හැබැයි ඉතින් තව අපේ හිත සියුම් වෙන්න දැන් අපි අද මෙතන කරපු සාකච්ඡාවේදීත් බුදුහාඳුරෝ කියන එකක් තමයි විවට කියන ස්වභාවය. හිතේ තියෙන හිතේ එක තැනකට නිකන් සමාධිගත වීමක්, එක තැන හිත ලොක් වීමක්, එක තැන හිත හිරවීමක් කියන්නේ එක මට්ටමක්. ඒකත් අවශ්‍යයි. ඒක තමයි අපි හිත ફોකස් කරනවා කියන්නේ. හිත එක තැනකට ફોකස් කරන එක, තැනකට අවධානය යොමු කරනවා. ඒක තමයි මුලින් අපි යොදා ගන්න ක්‍රමය. පස්සේ හිත එක තැනකට කියලා යොමු වීමක්, හිරවීමක්, එක තැන නාභිගත කිරීමක්, පිහිටීමක් කියන එක විපස්සනාවට ප්‍රතිවිරුද්ධ වෙනවා. නැත්නම් මේ විපස්සනාදී ඒක අපි අනුමත කරන්නේ නැතු වෙනවා. අපි ඊට පස්සේ යවෙන්නේ උපාදාන නොකිරීමක්. හිත කිසි දෙයක් උපාදාන නොකිරීමක්. හිත කිසි තැනක නොපිහිටීමක්. අපපතිට්ඨිතයි කියලා කියන්නේ කිසිම තැනක හිත පිහිටන් නැති විදිහට අපි හදන්න වෙනවා. ඉතින් මේ බඳු මට්ටමකදී ඔය ගීතයක් අහද්දී ඒ ගීතය දැන් ඔය කියනවා වගේ ඒකේ අරතරන් මේ ഘോഷාකාරී බවක් එහෙම නොතිබෙනව වෙන්න පුළුවන්. හැබැයි මේ ගීතයේ තියෙන ඒ ලාලිත්‍යයට ගීතයේ තියෙන ඒ එක්තරාන්දමක තියෙන රසයට අපේ හිත ඇදිලා යනවා. ඉතින් ඒ නිසා මේ හැබැයි අතිශය සියුම් මට්ටමක් මේ කතා කරන්නේ. ඉතින් ඒ නිසා ඒබඳු සාහිත්‍යමය කෘතියක් වෙන්න පුළුවන් යම්කිසි ආස්වාදයක් දැනෙන යම් අපි ඔය කියන විදිහ උසස් ගණයේ ආස්වාදයක් ඉදිරියට අපි ඔය නමක් දාමු. ඉතින් එහෙම එකක් වෙන්න පුළුවන්. එහෙම එකක් වුණත් වෙද්දී අපේ හිත අර නාභිගත වීම කායි පොඩ්ඩක් හරි ඒකට කිට්ටු කිරීමක් ඒ තුළ තාවකාලික හෝ බැස ගැනීමක් සිද්ධ වෙනවා. ඉතින් එතෙන්දෙත් බුදුහාඳුරෝ ඒකයි කියන්නේ ආයෙත් අන්න මම අර බැස ගැනීමට අපි සාමාන්‍ය බුදුහාඳුරෝ වචන තුනක් පාවිච්චි කරනවා අභිනන්දති අභිවදති අජ්ජෝසාය තිට්ඨති කියලා. මේකට අපි අභිනන්දනයක් කරනවා. මෙයාට අපි කැමති වෙනවා. මේ හරහා මම සතුටු වෙනවා. මේක මම තව කෙනෙකුට කියාපාන්න හදනවා. මේ තුල මම මුසපත් වීමක් වෙනවා. ඒකටම බැහැ ගන්නවා. අජ්ජෝසාය තිට්ඨති ඒකටම බැහැ ගන්නවා. ඒ බැහැ ගැනීම හරහා සමාධිගත වෙනවා. බැහැ ගැනීම හරහා හිත සමාධිගත වීමක් වෙනවා. ඉතින් ඒ නිසා එක අවස්ථාවකදී ඕක ප්‍රයෝජනට ගන්න පුළුවන්. හැබැයි තව අවස්ථාවකදී ඕක නුසුදුසුයි කියලා කියන්න වෙනවා. ඒ නිසා බුදුහාමුදුරුව අගේ කරන්නේ නැහැ. බුදුහාමුදුරුව කියන්නේ ගීතයක් කියන්නේ මහණෙනි හැඬීමක්. එහෙමයි බුදුහාමුදුරුව අත්දක්වන්නේ. ඒ නිසා ගැඹුරු කාරණයක් මතක් කරන්නේ. ඉතින් අපිට එක පාටම ਸਰව සම්පූර්ණ වෙන්න බෑ. ඉන්න මට්ටමේදී ඉතින් තියාගෙන යන්න. පස්සේ හැබැයි තේරුම් අරගන්න මේක මේ වෙනුවට බුදුහාමුදුරුව ඊට වඩා බොහොම පරිණත බවක් පෙන්වන්නේ. මේවායින් තොරවත් කොහොමද හිත නිකලෙස තියාගන්නේ? මේවායින් තොරවත් කොහොමද හිත නික්ලේශීව තියාගන්නේ? සංසිඳීමෙන් තියාගන්නේ. එතන හැබැයි කොහොමවත් බැහැගත්ත නැති ගතියක්. ඒ නිසා ඍජු පිළිතුරක් දෙනවා වෙනුවට ඔය වගේ නිකන් අපිට මේ අවස්ථානුකූලව තමයි ඕක ගැන හිතන්න වෙන්නේ.
එහෙමයි ස්වාමීන් වහන්ස, අපි ඊළඟට යනවා ශමිලා විජේසිංහ මහත්මියට අවස්ථාව.
අවසරයි ස්වාමීන් වහන්ස, මම ප්‍රශ්නය හෙට උදේට ඉදිරිපත් කරන්න කාලය නැති නිසා, මොකද ඒක ගොඩක් සම්බන්ධයි අර චන්දිමයි රාජිකයි කියපු ප්‍රශ්නය.
ඕනනම් අපිට විනාඩි දෙකක් දෙන්න පුළුවන්.
විනාඩි දෙකක් ඇති දන්නේ ස්වාමීන් වහන්ස, අර මමත් ඒ වගේ මේ අර අකමැති දේවල් බලන්න පුරුදු. දැන් ඉස්සර නම් හරියට සංවේදී වෙනවා. වැඩියෙන්ම මේ තිරිසන් සත්වෙන්ට මොන හරි දෙයක් වුණාම ඉස්සර අඬලා ඒ වගේ ගොඩාක් කම්පා වෙනවා. ඉතින් පස්සේ මම ඒක බලන්නේ නැතුව ඉන්න පුරුදු වුණා. ඊට පස්සේ දැන් මම ඒක බලනවා. ඒ බලලා ඊට පස්සේ ඒක මේ බැලුවහම අර ඉස්සර තිබුණ ඒ කතියක් නැහැ, තරහක් හිතට එන්නේ නැහැ. මේකත් මේ සතාට වෙන වෙන්න ඕන දෙයක් කියලා වගේ හිතනවා. මේ ඉතින් ඒක ඒක තමයි ස්වාමීන් වහන්සේ එකයි තව ප්‍රශ්නයක් තියෙනවා. අර ස්වාමීන් වහන්සේ රාගය ගැන ඉස්සෙල්ලා කතා කර එක ද්වේෂයටත් අපිට දාන්න පුළුවන් නේද ස්වාමීන් වහන්සේ?
ඔව් ඔව් අනිවාර්යයෙන්ම ඕනම ක්ලේශයකට දාන්න පුළුවන්. ඉතින් අපි රාගය තමයි අද නිකන් අපිට පහසු මාත්‍රකාවක් විදිහට ඉස්සරහට ගත්තේ උපමා දෙන්න පහසු හින්දා, උදාහරණ දෙන්න පහසු හින්දා අනිවාර්යෙන් ද්වේෂයට දාන්න පුළුවන්. ඉතින් අර අනිත් දාන්න පුළුවන්. ඔව් දැන් අනිත් කාරණාව ඒ කියන්නේ සතෙකුට වෙන්න පුළුවන්, මිනිස්සෙකුට වෙන්න පුළුවන්. දැන් අර ඔතනදී වෙන්නේ අපි අර හැඟුම් බර වෙලා එක පාට ප්‍රතික්‍රියා දක්වන්න ගිහිල්ලා අඬලා වැළපිලා ඒ යන ගතිය අපේ මේ ගමන හරහා පොඩ්ඩක් ඊට වඩා වෙන දෘෂ්ටි කෝණකින් බලන්න පුළුවන් ගතියක් ඇති වෙනවා. අපි එක පාට හැඟුම් බර වෙලා ගහගන්න බැනගන්න අඬන්න වැළපෙන්න යනවා වෙනුවට මේ හිතේ දැන් පහළ වෙන ස්වභාවයක්, හිතේ පහළ වෙන ඇල්මක්, හිතේ පහළ වෙන ගැටීමක්, හිතේ පහළ වෙන ප්‍රතිරෝධයක් ඒ විදිහට දකින්න පුළුවන් කමක් සතිය දියුණු වීම හරහා පහළ වෙනවා. ඉතින් ඒකේ වැරද්දක් නැහැ. හැබැයි ඉතින් ඒකෙන් අදහස් වෙන්නේ අපි බොහොම අසංවේදී වෙනවයි කියලා. කිසිම තෙතක් ගතියක් නැති නැත්නම් ලතෙත් බවක් නැති කෙනෙක් බවට පත්වීමක් කියලා එතනින් අදහස් වෙන්නේ නැහැ.
අර
එතනින් අදහස් වෙන්නේ ඇත්තටම ඒ කියන්නේ අපි ඒකේ වහලෙක් වෙන්නෙත් නැහැ. අපි දැන් හිතේ පහළ වෙනවා, අපි තුමු අසරණ දෙනෙක් දැක්කහම, අසරණ සතෙක් දැක්කහම හිතේ හැඟීමක් පහළ වෙනවා. හැබැයි ඒකට සම්පූර්ණයෙන්ම මුසපත් වෙලා ඒකෙන් සම්පූර්ණයෙන්ම අඬලා වැළපිලා ඒ මට්ටමට යන්නේ නැහැ. හැබැයි යම්කිසි පාලිත මට්ටමක් යටතේ සතියක් මත පිහිටලා අපි මේ වර්තමාන මොහොත අහිමි කරගන්නේ නැතුව ඒ අවස්ථානුකූලව යම්කිසි දෙයක් කරන්න පුළුවන් නම් ඒ දේ කරනවා. එතකොට අපිට තියෙන්නේ තරන්දමකින් අර ඒ කියන්නේ මොකද්ද කියන්නේ සතියත් එක්ක ප්‍රඥාවත් මිශ්‍ර වෙච්ච බවක් කියලා කියන්න පුළුවන්.
එතකොට එතනදී උදව්වක් කරන්න පුළුවන් නම් ඒක කරාට ඒක ප්‍රශ්නයක්
නෑ නේද ස්වාමීන් වහන්සේ? ඒක තමයි තියෙන්නේ. ඒ කියන්නේ අපි නිවැරදි තීරණයක් ගන්නවා අවස්ථානුකූලව. ඒක හැඟුම් බරව ගන්න තීරණයක් නෙමෙයි. ප්‍රතික්‍රියා දක්වීමක් වශයෙන් ගන්න මේ තීරණයක් මේ නෙමෙයි. ඒ වෙනුවට ඒ අවස්ථානුකූලව මේක තමයි දැන් කරන්න වඩාම සුදුසු කියලා ඒ දේ කරනවා.
ස්වාමීන් වහන්සේ තව පොඩි දෙයක් තියෙනවා අර ද්වේෂය ගැන. එතකොට අර දැන් මම දන්නවා හිත දැන් තරහට ගිහිල්ලා මම ඒකට චුට්ටක් ප්‍රතික්‍රියා කරා කියලාත් මම දන්නවා. එතකොට ඒක කරලා දැන් එතකොට අසහනකාරී තත්වයක් හිතේ තියෙනවා චුට්ටක් වෙලා යනකම්. එතකොට අර ලැජ්ජා වෙනවා, අයියෝ මං මෙච්චර මේ සතිය වඩනවා, මේ අවුරුදු ගාණක් මේ ලැජ්ජ නැද්ද මෙහෙම හිතෙන්න එහෙම කියලා හිතනවා. එතකොට එතන අකුසලයක් තියෙනවද සමිනන්ස? අර අසහනකාරී තත්වය එතන එක හොඳ නැද්ද?
නැහැ, ඒක ඉතින් يعني බහැර ඉක්මනට බහැර වෙන තරමට හොඳයි. නමුත් ඉතින් අපි දැන් අර ක්ලේශයත් එක්ක ගැටීමක් නෙමෙයි උතන තියෙන්නේ. අර තාමත් මේක මේ වද දෙනවනේ, තාමත් මේ ක්ලේශය තියෙනවනේ කියලා නිකන් ලැජ්ජා වීමක් තියෙන්නේ. ඒ නිසා ඒ මට්ටම එච්චරම වැරද්දක් කියන්න බෑ. ඒක අපි සාමාන්‍යයෙන් කියන්නේ හිරියෝතප් කියලා. يعني සති සම්පජාඤ්ඤය දිනුනාත් එක්ක අපි තුල හිරියෝතප් දිනු වෙනවා. ඉතින් ඒක එච්චර වැරද්දක් නෑ. මොකද අපි උත්සාහ කරනවා අපේ හිත නැවතත් නික්ලේශී කරගන්න, අපේ හිත කෙලෙසුන්ගෙන් මුදව ගන්න, උපේක්ෂා සහගත කරගන්න උත්සාහයක් අපි ගාව තියෙනවා. ඒ නිසා ඒ ඕමනාව නිසායි ඉතින් උතන පොන්චි අධානයක් පහළ වෙන්නේ. ඒක දුර වෙලා යාවි.
එහෙමයි
සම්හත බොහොම පිංකල්වන් සරණයි. හොඳයි, තෙරුවන් සරණයි. එහෙනම් ඉතින් අද අපි පැය දෙකක වගේ කාලයක් ධර්ම සාකච්ඡාව සඳහා ගත කරගෙන තියෙනවා. ඉතින් අපි මේ අන්දමින් දවසේ භික්ෂුන් වහන්සේලාත් අපේ ගිහි උපාසක මහත්වරුනුත් ඒ වගේම බාහිර සම්බන්ධ වෙච්ච සියලු දෙනාත් එකතු වෙලා මේ විදිහට මේ මාතෘකාවක් ඔස්සේ සාකච්ඡාවක් පැවැත්තුවා. ඉතින් මේ අන්දමින් අපි රැස් කරගත්තා වූ සියලු කුසල් දෙවියන් ඥාතීන් සියලු ලෝකවාසීන් සමග මේ අනුමෝදන් කරගමු. ඉතින් මම ආරාධනා කරනවා ධම්ම කුසල සායන් වහන්සේට මේ පුණ්‍ය අනුමෝදනා කරන්න කියලා.
අවසරයි සායන් වහන්සේ, අපි මේ පිරිසක් විදිහට එකතු වෙලා අද මේ විදිහට ධර්ම සාකච්ඡාවක් සිද්ධ කරා. ඒ අපේ ව්‍යවස්ථා මත කරගත්තා. ඒ වගේම ඒ සූත්‍ර පිටකේ යම්කිසි කොටසක් ඉදිරින් තියාගෙන සාකච්ඡා කරා. ඉතින් මේ ප්‍රශ්න සාකච්ඡා කරා, තමුන්ගේ අදහස් උදහස් ඉදිරිපත් කරා. ඉතින් ඒ රැස් කරගත්තු යම්කිසි කුසලයක් තියෙනවා නම්, පිනක් තියෙනවා නම් ඒක අපි මේ ලෝකවාසී සත්වයන්ට, ඒ වගේම තමුන්ගේ මියගිය ඥාතීන්ට, ඒ වගේම තම තමුන්ටත් මේ ගස් අසර ගමන කෙලවර කිරීම සඳහා හේතු වාසනා වේවා කියලා අනුමෝදන් කරන්න ගාථා කියමු. එතාවතා චම්මේහි සම්බදම් පුඤ්ඤ සම්පදම්.